පෙරවන් සරණයි පින්වත් සිරි දෙනාටම සුබරුදු පරිද්දෙන් සද්ධර්ම දේශනාවක් ආරම්භ කරන්නයි අපි දැන් සිරි දෙනාම් සූදානම් වෙලා ඉන්නේ. හැමදාමත් මතක් කරන වගේ පින්වතුනි ඔබ සිරි දෙනාම දැන් මේ මොහොතේ ඉඳන් ඉදිරි කාලය පූර්ණ වශයෙන් ඔබේ අවධානය මේ දේශනාවට යොමු කරන්න පුළුවන් විදිහට තමන්ගේ වටපිටාව හැකි පමණින් සූදානම් කරගන්න. විශේෂයෙන් ජංගම දුරකථනේ විසන්ධි කරලා අඩුම තරමනේ ශබ්ද කරලා ඒ වගේම තමන්ට විවිධාකාරයෙන් වටපිටාවෙන් එන්න පුළුවන් බාධක තියෙනවා නම් ඒවා ඔබට පුළුවන් මට්ටමින් මොහොතකට හරි මේ ඉදිරි පැය දෙක තුන කියන කාලය තුළ මොකක් හෝ ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒවට ඔබට බාධා කරන්න බැරි විදිහට හැකිනම් සූදානම් කරගෙන අපි අද දවසේ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරගම්. ඉතින් වෙනදා වගේම ඉතාමත් ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් වැඩසටහනක් කටයුත්තක්. ඒ කියන්නේ මේ තමන්ගේ නිවන උදෙසා ජීවිතයෙන් කාලයක් වෙන් කරන්න ලෑස්ති වෙන මේ වෙලාවේ කොටිම කියනවා නම් ජීවිතයකින් ගන්න තියෙන එකම ප්‍රයෝජනය වැඩක් ඇති ගන්න සූදානම් වෙන මේ වෙලාවේ සංසාරයක් තිස්සේ කරගත්ත යම් තාක් පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒ පුණ්‍ය ශක්තිය මේ මොහොතේ තමයි ඔබට අවශ්‍ය වෙන්නේ. නිශ්‍රය කරගන්නයි මේ සූදානම් වෙන්නේ. ඒකට අවශ්‍ය කරන උපනිශ්‍රය තමයි අපි මුලින් සකසගන්නේ. ඒ නිසා තමයි තේඟුතුනේ අපේ ආදී සීහලයෝ කලා වගේ ඕනම සුබ කටයුත්තක් ඕනම යහපත් වැඩක් කරන්න කලින් තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා ඒ වගේම තමන්ගේ කෙලෙහි ගුණය දක්වන්නට නියම අවස්ථාවක් මේක. අපි අපේ ගුරුවරුන්ගෙන් තථාගතයන් වහන්සේගෙන් ඉගෙනගත්ත බොහොම වැදගත් පාඩම් මේවා. බුද්ධත්වයේ සාක්ෂාත් කරගත සැනින්ම උන්වහන්සේට මුලින්ම සිහිපත් වුණේ 20 අසංකේ කල්පලක්ෂය තිස්සේ මම මේ ආපු ගමන තනින් ආපු ගමනක් නෙමෙයි. මෙතෙන් දෙන්න මට බොහෝ දෙනෙක්ගේ උදව් පදව් ලැබුණා. අද එයා කොහෙද ඉන්නේ? එයා ඉන්න තැන් වලට ගිහිල්ලා හරි මම එයාට උදව් කරන්න ඕන. මං හොයාගත්ත දේ එයාට දෙන්න ඕන. මොකද එයාගේ ගාව තිබ්බ හොඳම දේ ඒ අවස්ථාවලදී ඒ පිරිස මට දුන්නා. එහෙනම් දැන් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම උත්තරීතරම දේ මට ලැබිලා තියෙද්දි මං ඒ කෙලෙහි ගුණේ දක්වන්න ඕන. ඔන්නව තමයි පින්තුනේ අපි ඒ මහා උත්තරීතර අසහාය මනුෂ්‍යයන් වහන්සේගෙන් දැනගෙන ගන්න ඕන දේවල්. එනිසායි අපි දේශනාවක ආරම්භ කරන්න කලින් එදා ඉඳන් අද දක්වා පුරුද්දක් විදිහට කරගෙන ආපු දෙයක් මේ දේව ආරාධනාව. ඒ දෙවියන්ට ආරාධනා කරන්නේ තින්නුතුනේ ඒ දෙවියන්ට ඔබ ගැන පැහැදෙන්න නෙමෙයි. ඒ පැත්තෙම ගන්න එපා. දෙවියන් එක ලකුණු දාගන්න නෙමෙයි මේ වැඩේ කරන්නේ. මම ඒ දෙවියොන්ට එන්න කිව්වොත් ඒගොල්ලෝ මං ගැන බොහොම පැහැදෙයි. එතකොට මම කරදරයක් වෙන්න යන වෙලාවක මාව ආරක්ෂා කරයි. ඔය දෙන එක නෙමෙයි නෝය කරන්නේ. ඔය කරන්නේ ගනුදෙනුවක් ආයෙත්. හරියට කඩේට ගිහිල්ලා සල්ලි දීලා බඩු ගන්නවා. ගනුදෙනු පිය වෙන්නේ නැහැ පින්තුනේ එතකොට. අලුත් ගනුදෙනුවක්කට පාර කැපෙනවා විතරයි. ඔබ කරන්න ඕනේ ඊට වඩා වෙනස් විදිහකට මේක. ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා. ඔය පායට පෑගිලා ඉන්න කූඹියගේ ඉඳන් මහා බ්‍රහ්මයා දක්වා ඔය හැම කෙනාම පින්විතනේ මේ මුළු සංසාරය පුරාවට ආපු ගමනේ අම්මා තාත්තා නොවිච්ච අවස්ථාවක් ගැන හිතන්නවත් බැරි තරම්. තථාගතයන් වහන්සේ විවිධ අවස්ථාවලදී ඔය කියන කාරණාව මතු කරලා පෙන්වන්න හිතාගන්නවත් බැරි විදිහේ උපහැරණ දක්වලා තියෙනවා. මහා මුහුදේ තියෙන දිය බින්දු ගාන ගණන් කරලා ඉවර වුණත් එක අම්මා කෙනෙක් මේ සංසාරය තිස්සේ ඔබට අම්මා වෙච්ච වාරවල් ගාන ගණන් කරලා ඉවර කරන්න බෑ. ඒ දෙකවත් සංසන්දනය කරන්න බෑ. එහෙනම් කොයිත්සා අති දීර්ඝ ගමනක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක තේරුම්ගන්න අපි හැම වෙලාවෙම මතක් කරලා බලන්න ඕනේ. ඒ නිසාම තමයි අපි මේ නිවන කරගන්න උත්සුක වෙන්නේ. දැන් ඇති. සමහර ඔබට අතීතයේ පේන්නේ නැතුව ඇති. සාමාන්‍ය මනුස්සයෙක් එහෙම පේන්නේ නැහනේ. පෙරද්ද එහෙම සිහිපත් වෙන්නේ නැහැ. නමුත් ධහම තුල තේරුම්ගන්න ඔබට යම් විශ්වාසයක් එනවා. පටිච්චසමුප්පාද කියන ධම්ම න්‍යාය අවබෝධය තුල අද ඊ වටන් ගත එකක් වෙන්න බෑ මේක. මේ ක්‍රමවේදයක් නම් මෙතන සිද්ධ වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේකේ අතීතයක් තියෙන්න ඕනේ. මේකේ අනාගතයක් තියෙන්න ඕනේ. මේ වැඩ පිළිවෙල තුල. එහෙනම් ඒකාන්තයෙන් මේ මව කුසට බහින කලින් තව ඕනතරම් මව කුසවල වලට මම බැහැලා ඇති. එහෙනම් එදා අම්මා වෙච්ච කෙනෙක් ඒකාන්තයෙන් ඉන්නවා. එදා තාත්තා වෙච්ච කෙනෙක් ඒකාන්තයෙන් ඉන්නවා. සහෝදර සහෝදරියෝ වෙච්ච පිරිසක් ඒකාන්තයෙන් ඉන්නවා. ගුරුවරු වෙච්ච පිරිසක් ඒකාන්තයෙන් ඉන්නවා. කරදරයක් විපතක් වෙච්ච වෙලාවකට උදව්පදව් කරපු පිරිසක් ඒකාන්තයෙන් ඉන්නවා. ඒ වගේම පින්වතුනි ඔබේ අතින් විවිධාකාරයේ අරන්තෙට්ටම් වලට ලක් වෙලා හිඟි හිංසා වලට ලක් වෙලා ඔබෙන් අවඩ සාධාරණකම් වලට ලක් වෙච්ච පිරිසක් ඒකාන්තයෙන් ඉන්නවා. අද සුදන වගේ අපි ඉන්න උත්සාහ කරාට පින්වතුනි එදා අපේ අතින් වෙච්චේ වැරදි. මේ සංසාර ගනුදෙනු හරහා පියවෙන ක්‍රමවේදයක් තියෙනවා. එදා අපි ගිනි දුන්නා නම් අද අපිට ගිනි නිවා ගන්න හම්බෙන්නේ නැහැ. ගිනි අපි නිවා ගන්න නම් අපි ගිනි නිවන්න ඕන. දුන් දෙන්නේ ලැබෙන්නේ. එනිසා ඔන්න ඔය කියන විශ්ව සනාතනීය ධහම වැටහෙන්න වැටහෙන්න අපිට තේරුම් යනවා පින්වතුනි මේ වැඩ පිළිවෙල කරන ක්‍රමවේදයක් තියෙනවා. මේකට ප්‍රතිපදාවක් තියෙනවා. එහෙනම් නිවෙන්න උත්සාහ කරා කියලා ඔබට උඩ බලාගෙන නිවෙන්න බෑ. ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා. අපිට උදව් කරපු අය අමතක කරලා පින්වතුනි කවදාකවත් මිනිස්සුන්ට සාර්ථක වෙන්න බෑ. මුල අමතක කරපු මිනිස්සේ කවදාකවත් අග යහපත් වෙන්නේ නෑ. ඒ නිසා තව උදව් බලාගෙන නෙමෙයි අපි මේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට ආදී පිරිසට ආරාධනා කරන්නේ. අපිත් එක්ක එකට හිටපු පිරිසට ආරාධනා කරන් එදා මට උදව් කරා වගේ හෙටත් උදව් කරයි නේද? ඔවුන් ඔය බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ ලෝකික සම්මත ක්‍රමය. සාමාන්‍ය මනුස්සයෙක්ට පාටියකට එන්න කියන්නේ ඒ මනුස්සයාගේ මොකක් හරි ගන්න. මනුස්සයෙකුට උදව්වක් කරන් ඒ මනුස්සෙන් යම බලාපොරොත්තු වෙයි. සාමාන්‍ය ලෝක ක්‍රමය ඒකනේ. නැවත එහෙම පින්විතනේ ගනුදෙනු පිය වෙන්නේ අලුත් ගනුදෙනු වලට පාර කැපෙනවා විතරයි. අපි මේ උත්සාහ කරන්නේ පුළුවන් තරම් අපි මේ ලෝකෙට ඇවිල්ලා අපෙන් මේ ලෝකෙට අවඩක් වුණා නම් ආන්ගේ අවඩ සාධාරණකම් පියවල පුළුවන් තරම් ඉක්මනින් මේ ලෝකේ ගැලවිලා යන්න. ඉතින් ඒ නිසා පින්විතනේ අලුතෙන් උදව් ගන්න නෙමෙයි මේක දෙයක්වත් කරන්නේ. ඔබට දේවතා ආරක්ෂාවවත් දේවතා රැකවරණයවත් ඉෂ්ට දේවතාවක හොයාගන්න නෙමෙයි පින්විතනේ මේ වැඩේ කරන්නේ. එහෙම හිතනවා නම් ඒක බොහොම ලාමක මානසිකත්වයක්. ඔබ කවදාකවත් එහෙම කරන්නේ නැති බව අපි දන්නවා. ඒ පිරිසට අපි ආරාධනා කරන්නේ ඒ අයත් පින්විතනේ මේ සසරේ අනාථය වෙලා ඉන්න නිසායි. අපි හොඳටම දන්නවා සසරේ අනාථ බව කියලා කියන්නේ මොනතරම් දරුණු දෙයක්ද කියලා. ජීවිතාන්තය දක්වා හිරගෙදරකට යන්න සිද්ධ වුණත් පින්විතනේ ඊට වඩා මහා දරුණු දඬුවමකට අය අපි හැමෝම අහු වෙලා ඉන්නේ. ඒ තමයි මේ සංසාර චක්‍රයට හිර වෙලා ඉන්නේ. ඒකෙන් එළියට යෑමක් නැහැ. කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරක් ලැබෙනකම්. කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරක් ලැබෙන්නේ නැහැ පුණ්‍ය ශක්තියක් නැගෙනකම්. ආන් ඒ නිසායි ඒ හැමෝටම මෙතනට එන්න කියලා. මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන ඒකෙන් පුණ්‍ය ශක්තියක් උප්පද්දව ගන්න කියලා අපි එයාට ආරාධනාවක් කරන්නේ. මොකද අපිම තමයි පින්දුනේ එයාට වල කැපුවේ දා. එයාට යන්නේ නම් නැති කරේ. අපිම තමයි එයාට හිඟි හිංසා කරේ. සමහරක් වෙලාවට එයා අතර පිරිසක් අභව්‍යගාමීව ඉන්නවා වෙන්න පුළුවන්. ඒකට හේතුවත් අපිම තමයි. කොහොමද උනේ? මොකක් හෝ ප්‍රශ්නයක් ඇති වුණා. අවිද්‍යාව තෘෂ්ණාව නිසාම තමයි ඔය හැම ප්‍රශ්නයක්ම. අපිට ඕන වෙච්ච දෙයක් ලබා ගන්න ගිහිල්ලා ඒ දේ එදා අයිති වෙලා තිබ්බේ ඒ පිරිසට. අපිට ඒ දේ ලබා ගන්න අපි ගත්ත උත්සාහය වලක්වන්න සමහරක් විට ඒ පිරිස මොකක් හරි සම්මිය ප්‍රයෝගයක් යෙදුවා. සමහරට බලය අතට ගත්තා. කඩුවක් ඇත්තක් කිනිත්සක් අතට ගත්තා. සමහරට එදා ඒකෙන් අපිට හානියක් කරා, හිංගියක් හිංසාවක් කරා. අද ඒ අය ඒ නිසා ගිහිල්ලා අභව්‍ය තැන්වල ඉපදිලා ඉන්නවා. ඉතින් ඇත්තටම හොයලා බැලුවොත් වින්නතුනේ අපි නෙමේ මේ වැඩේ පටන් ගත්තේ. අපිම නෙමේද ඒ තැන්වලට එයාට යන්න පාර කපලා දීලා තියෙන්නේ? ඒකයි කියන්නේ. අද සුදුන වගේ හිටියට ඒක ගැලපෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ දේවල් සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා අපි එයාට මෙතනට එන්න කියලා ආරාධනා කරන්නේ. ඒක කරන්න ඕනේ පින්වතුනි අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින්. ඒක මේ නැවත නැවතත් කියන්නේ. උදව්වක් ඉල්ලන්න නෙමෙයි ඔය එන්නේ කියන්නේ. නම ලකුණු කරන්න නෙමෙයි එන්න කියන්නේ. ලකුණු දාගන්න නෙමෙයි වෙන්න කියන්නේ. මං ගැන පැහැදීවි. අනතුරක් වෙන්න ගියොත් මාව ආරක්ෂා කරાવી. මං යන යන තැන ගලක්වත් ඇඟේ පායේ හැපෙන්නේ නැති වෙන ඒවා ඔක්කොම අයින් කරලා දායි. ඒවා මහා ලාමක අදහස් වින්නතුනි. ඒ අදහසකින් නෙමෙයි. අපි එයාට එන්න කියන්නේ පින්නතුනි. මේ තථාගතයන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න. මේ ඔබට පේන ධර්මාසනය මේ ධර්ම මණ්ඩපය සරසලා තියෙන හැටි ඒව දැක්කහම පින්වතුනි මාත්‍රයක් හරි ඒ හිතවල ප්‍රසාදයක් නැගුණොත් ආන්ගේ ප්‍රසාදය තුල පින්වතුනි එයට පුණ්‍ය ශක්තියක් රැස් වෙනවා. ඒ පින සමහරට එයට උදව් වෙයි. මොකද එයට බොහොම සියුම් කාය බලන තියෙන. ඒ නිසා මහා පිනක් රැස් වුණොත් එක මොහොතක එයට පුළුවන් එක ෂණයකින් ඒ දුක්ඛිතබ්බ අබ්බේ වලින් අද නිදහස් වෙලා සුගතිගාමි වෙන්න තරම් පින් රැස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනව නැතුව නෙමෙයි. ඉතින් කොහෙන් හරි කොහොම හරි ඒ අවස්ථාව අපිට උදා කරලා දෙන්න පුළුවන් නම් ඒක අපි කරන්න උත්සාහ ගන්න. සුගතිගාමි වුණාට පස්සේ එයට පුළුවන් මේ ධර්ම ශ්‍රවණය කරන්න. මොකද දුගති කියනකන් ඉඳගෙන බණ හෙවර වැඩක් නැහැ. තේරෙන්නේ නැහැ. සුගතිගාමි වෙලා ඉන්න සත්වෙක්ට මේ ධර්ම ඇහුණාම එයාට ධර්ම වැටහෙන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් දුක කියලා හිතන් හිටකුවේ නෙමේ දුක කියලා අවබෝධ වෙන්න පටන් ගන්නවා. දුක කියලා කියන්නේ දකින්න ඕන දෙයක් කියලා එයාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ දකින්න නම් ප්‍රඥාව ඕනේ. ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ දුගතිගාමි සත්වෙක්ට. ඒකයි ඒකට හේතුව. නමුත් සුගතිගාමි වුණාට පස්සේ ඒ අවස්ථාව එයාට හිමි වෙනවා. ඒ නිසායි අපි එයාට එන්නට කියලා මේ දහම ශ්‍රවණය කරන්න අපි ආරාධනා කරනවා. අපි ගැන පැහැදුනා හෝ වේවා අපැහැදුනා හෝ වේවා අපි ගැන මාත්‍රයක්ව බලන්න ඕනේ නැහැ. ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගෙන ගියා නම් එච්චරයි වෙන්න ඕනේ. ඔන්න ඔය චේතනාවෙන් තමයි පින්වතුනි අපි මේ දේව ආරාධනාව කරන්නේ. ඔබත් අන්න ඒ විදිහට කරන්න පුරුදු වෙන්න ඕනේ. කවදාක හිතන්න එපා කේය ඇවිල්ලා අපේ ගේ වටේ ආරක්ෂාවක් දායි. ඇවිල්ලා අපේ බුදු කුටියට වෙලා ඉඳි. ඒ වත්තේ තියෙන අඹ ගහට වෙලා ඉඳි. කවදාක අපි හිතන ඕවගේ අදහස් නම් හිතට ගන්න එපා. මොකද එහෙම අචේතනාවකින් එන්න කිව්වහම එන්නේ දෙවියෝ නෙමෙයි. වෙන වෙන මල පෙරේතයෝ. ඊට පස්සේ ඒකුන් එලව ගන්න ආය වෙනම මහන්සි වෙන්න වෙනවා. ඒක කරන දේ හරියට කරන්න ඕන. හොඳ තේරුමක් ඇතුව කරන්න ඕන. මෙත්තාව පෙරදරි කරගෙන පිළිගනි කටයුතු කරන ගොඩාක් දුරට ඔබ යතින් කරන දේවල් හරියටම සිද්ධ වෙන්න පරිසරය හැදිලෙනවා. අපි ඒ ගැන කතා කරමු තව ඉදිරියට. එදී අන් එහෙමයි අපි දේව ආරාධනාව කරන්න ඕනේ. ඊට පස්සේ ඔය එන හැම කෙනාටම පිළිගනි සංසාරයේ තිස්සේ කරගත්ත අවඩා සාධාරණකම් තියෙනවා. අපි විතරක් නෙමෙයි එයා ඇත. ඒ ඇතර ප්‍රධාන වශයෙන් ආරූපවාද ආරිපෝද කරගත්තාම මේකෙන් ගැලවෙන්න සෑහෙන අමාරුයි. ඒකට හේතුව ඒ උත්තමයන් වහන්සේලා අපිට සමාව දෙන්නේ නැති නිසා නෙමෙයි. එදා අපි ඒ ගුණයට ගැරහුවා නම් පින්වතුනි අද ඒ ගුණය ගැන යම් පැහැදීමක් ඇති වුණොත් තමයි ඒ ගුණය ඉදිරියේ සමාවක් ඉල්ලන්න තරම්වත් හිතක් පහළ වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ක්‍රමේ තමයි යම් දෙයකට ඔබ ගැරහුවොත් ඒ ගරහන්නේ හිත අප්‍රසාදයට පත් වෙලා ඒ අප්‍රසාද හිතෙන් අයින් වෙන්න නම් ලොකු වෙනසක් ඔබ තුළ සිද්ධ වෙන්න ඕනේ. ඒක ලේසින් වෙන වෙනසක් නෙමෙයි. සමහර ලොකු ඉවසීමක් ඕන. යම් කාලයක් ගත වෙනවා. ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඕන. මහා වීරයක් ඕන. අරුතරමේ වැරදි අදහසක හිටියානම් ඒ අදහස වෙනස් වෙන්න හරි බණපදයක් හරි අහන්න ඕනේ. ඒක ලේසින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ආන් ඒ නිසායි අපවාද උපවාද කරගත පිරිස බොහෝ කාලයක් යනකම් ඒවට වන්දි ගෙව ගෙව නිරේ පැහි පැහි නිවනක් කියන එකක් ආයේ කල්ප කෝටි සතසහස්‍රයක් යනවත් යනකම්වත් අහන්නවත් නැති තැන් වලට ගිහිල්ලා ඉපදිලා නිකම් මේ සංසාරේ පල් වෙන්නේ. නමුත් ඔබ පින්වන්තයි, අපි පින්වන්තයි, ඔබ අපි පින්වන්තයි. මොකද පින්වතුනි, අපේ ගුරුවරුන්ගෙන් අපි මේවා ඉගෙන ගත්තා. අපිට වැටහෙන්න පටන් ගත්තා ආර්ය උපවාද කියලා කොටසක් මේ ලෝකේ තියෙනවා කියලා. ගොඩක් වෙලාවට නිවන අවහිර වෙලා තියෙන්නේ ඒ වගේ දේවල් නිසා කියලා. ඒ උත්තමයන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා කවදත් අපිට සමාව දීලායි තියෙන්නේ. අද අපේ හිත නැඹුරු වෙන්න යෝනේ. ඒ ආර්ය ගුණය මොනතරම්නම් ශ්‍රේෂ්ඨයිද කියලා අද ධර්ම මාත්‍රයක් හරි තේරුම් අරගෙන. වීතරාගී, වීතදෝෂී, වීතමෝහී ගුණය කියලා කියන්නේ මොනතරම්නම් ශ්‍රේෂ්ඨ ගුණාංගද කියලා තේරුම් අරගෙන. ආන් ඊට පස්සේ වැරදිලාවත් මගෙන් වදින හුලම් පොදකින්වත් ඒ උත්තරීතර ගුණයන්ට ගැරහීමක්, අපවාදයක්, උපහාසයක්, අපවාදයක් වෙලා තියෙනවා නම් ආන් ඒවට සමාවිල්ලන්න. ඔය හිත නැඹුරු වෙන්න ඕන. ආන් ඒ නැඹුරු වීමත් එක්කම පින්වතුනි ඔබට හිතෙනවා මං එදා ඒ කරපු වැඩේ වැරදි කියලා. ආන් එතකොට තමයි පින්වතුනි දැන් හිත මෘදු වෙලා තියෙන්නේ. එතකොට තමයි අර එදා කරගත සාපෙන් ඔබට ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කරගත පාප කර්මය ගෙවලම ඉවර කරන්න සිද්ධ වෙයි බොහෝ දුරට. ඒකට පරිසරය හැදෙන තාක්කල් ඒක ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ඒ නිසා අපි යම් ශාපයක් තියෙනවා නම් ඒ ශාපය නිසා ඔබේ නිවනට බාධා වෙලා තියෙනවා නම් ආන් ඒවා ඔබේ නිවන් මගෙන් අයින් වෙයි. කොහොම හරි නිවන කරගන්න තියෙනවා නම් අපි ඔය කෑලි කෑලි වලට කපලා දැම්මා ඒ කරගත අපවාද උපවාද නිසා. ලේ බඩ ගිහිල්ලා මැරෙන්න සිද්ධ වුණා. මුළු ඇඟේම පළු දාලා, ඇඟ හැමතැනම සරව ගෙඩි දාලා, ඔය කොහොම කළා හරි නම් ඔය කරපු පව් වලට විපාක ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ කොහොම වුණත් මොකෝ පින්වතුනි, නිවන හම්බෙනවනේ. ඒ නිසා ආර්ය උපවාද කමා කරගෙන අපි කරන්නේ එදා කරගත්ත අද්දවගත සාපෙන් නිදහස් වෙන්න. ඉතින් ඔබ මග වඩාගෙන යනකොට ගොඩක් දුරට පරිසරයේ හැදෙන එක නවතින නිසා ඒ කරගත පාප කර්ම ඇදෙන්න තියෙන ඉඩකඩත් අඩු වෙනවා, නැතුව නෙමෙයි. ඒ නිසා අපි ආර්ය උපවාද කමා කරගමු. ඊට පස්සේ දේශනාව අවබෝධ වෙන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය අද්ද ගන්නයි තියෙන්නේ. ඒකට කරන්න තියෙන හොඳම දෙයක් තමයි පින්වතුනි ඔබ කරගත් හොඳ පුණ්‍ය කර්මයක් මේ වෙලාවේ සිහියට ගන්න. විශේෂයෙන් ඔබ නිතර නිතර පින් කරන පිරිසක් විදිහට ඔබට මේක අමාරු වැඩක් වෙන්නේ නැහැ. අද දවසම කල්පනා කරලා බැලුවත් ඔබ කරගත්ත පුණ්‍ය කර්ම ඕන තරම් ඇති. ඒ අතරින් ඔබේ හිතට හොඳට කා වැදිච්ච, හොඳට හිතට දැනිච්ච, තුන්සිත පහදවාගෙන ඔබ කරගත යම් පුණ්‍ය කර්මයක් තියෙනවනම් ආන් ඒක මේ වෙලාවේ මතක් කරගන්න තියෙනවා. සමහර එක උදේ බුද්ධ පූජාව තිබ්බක වෙන්න පුළුවන්. ඔබේ අම්මට තාත්තට වඳින්න ගිහිල්ලා ඒ අයගේ කකුල් දෙක අල්ලලා වැඳලා ඒ ආශිර්වාදය ලබාගත් අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද පිදිඋත්තම් පුදනවා කියලා කියන්නේ ඒකාන්තයෙන් පුණ්‍ය කර්මය. අද දවසේ ඔබ තීරණය කරා වෙන්න පුළුවන් මං මගේ බිරිඳට උදේ තේක හදලා දෙනවා කියලා. සමහරට ඒක වෙන්න පුළුවන් ඔබ කරගත පිනාද. ඒක වෙන්න පුළුවන් සමහර ඔබේ හිතට හොඳටම දැනෙච්ච පින. ඒක මතක් කරගන්න වෙනවා. සමහර ඔබ ශ්‍රමදානයක් කරන්නේ නැති ගමේ පිරිසත් එක්ක එකතු වෙලා පාරවල් අස්පස් කරලා කුණු ඉවත් කරලා එහෙම කරපු දෙයක් වෙන්න පුළුවන්. සමහර ඔබ මල් ආසනයක් සුද්ධ කරා වෙන්න පුළුවන්. ඒ ඔබ ආරාමේ හිටියා නම් ආරාමයට ආව ගියා නම් ඉතින් ආය අමුතුවෙන් මතක් කරලා දෙන්න දෙයක් නැහැ. ගන්න හුස්මක් හුස්මක් ගානේ පින් තමයි ඔබ අතින් සිද්ධ වෙන්නේ. ඒකයි අපේ අනගාരിക පින්වතුන් ස්වාමින් වහන්සලා හරි පින්වන්තයි. මොකද දේශනාවක් අහන ලෑස්ති වෙනකොට උන්වහන්සලට එතුමන්ලට ආය අමුතුවෙන් බොහෝ වේලාවක් කල්පනා කරන දෙයක් නැහැ මොනවද කරපු පින් කියලා. ගොඩක් දුරට මේ දේශනාවට අවශ්‍ය කරන පරිසරය සූදානම් කරෙත් ඒ උත්තම පිරිසම තමයි. ඒක ඔබ දන්න. සමහරට ඔබ ඇවිල්ලා වාඩි වෙන්නේ යනගාരിക මහතුරු දාපු පුටුවල. ඇවිල්ලා වළඳන්නේ ඒ පිරිස නැත්තම් ආරාමයේ වැඩ කටයුතු කරන කවුරු හෝ පිරිසක් සාදපු දානේ. දෙයයට ඒ පුණ්‍ය කර්මය සිහිපත් කරගන්න හරිම ලේසි. ඒක සාමාන්‍යයෙන් ඔබ දේශනාවකට වඩිනකොට නැත්තම් ස්වාමීන් වහන්සේලමක් වඩිනකොට ඔබේ හොඳ පුරුදු තියෙනවා පින්දුන. අපි ඔය දැක්ක මතකයි. ස්වාමීන් වහන්සේට පෑන් එකක් පූජා කරගන්නවා. බුලත් දීලා උන්වහන්සේට ආරාධනා කරනවා දේශනාව පටන් ගන්න. සමහර පිරිසක් පුරුද්දක් කරගෙන හිටියා ස්වාමීන් වහන්සේට වටාර්ථ පූජා කරගන්නවා දේශනාව ආරම්භ කරන්න කියලා. ඒ හැම දෙයක්ම පින්දුන කරගන්න පුණ්‍ය කර්ම. ඒ මොකක් හෝ එකක් සිහිපත් කරගන්න. එතකොට ඔබේ හිත ප්‍රසාදයටපත් වෙනවා. මොකද බොහොම සතුටින් මේ වැඩේ කරේ. ආන්ගේ ප්‍රසාද ජනිත හිතට පුළුවන් පින්තුනි ඒ වගේ ප්‍රසාදය අද්ද ගන්න. ඒ කියන්නේ හිතේ ප්‍රසාදයේ දිගටම පවත්වා ගැනීම සඳහා මේ විශ්ව ශක්තිය උපයෝගී කරගන්න. උදව් කරගන්න. දිගට මේ හිත ප්‍රසාදයෙන් පවතිනකොට තමයි දහමහන්න පුළුවන් පරිසරයක් හැදිලා එන්නේ. එතකොට නිදිමත ගතියම එන්නේ නැහැ. හිතේ ප්‍රසාදයේ තියෙන වෙලාවට ඇලි මැලි ගතිය එන්නේ නැහැ. ඔබේ අවධානය කැඩෙන්නේ නැහැ. හොඳට දේශනාව ශ්‍රවණය කරන්න හවස්තාව සැලසෙලා යනවා. කරලා බලන්න. එතකොට ඔබට මම මේ කියනවා තේරෙයි. එනිසා අපි ඒ විදිහට කටයුතු කරගෙන අද දවසේ දේශනාව ආරම්භ කරමු. ඒ වගේම සමාන හිතේ ඉතින් දේශනාව ආරම්භ කරලා නේද දැන් තියෙන විනාඩි 15 30 කියලා. ඒක ඇත්ත. නමුත් අපි මේ හැම දෙයක්ම කරන්නේ තේරුමක් ඇතිව කියන කාරණාව ඔබට හොඳට තේරුම් යන තමයි මම සාමාන්‍යයෙන් දේශනාව ආරම්භ කරන්න කලින් විනාඩි 10ක් පොඩ්ඩක් මේ ගැන ඔබට මතක් කරන්න. මොකද මේ දේශනාවට අලුතෙන් සම්බන්ධ වෙන පිරිසක් ඉන්න පුළුවන් දිනපතාම ආරාමයට යනකොට නම් බඳින අපිට ඔබේ මූණු පේනවා. නමුත් අන්තර්ජාලය හරහා ඔබ සම්බන්ධ වෙන නිසා ගිය සති දේශනාව අහපු වයිම දත දේශනාව අහන්නේ කියලා අපි දන්නේ නැහැ. සමහර සම්පූර්ණයෙන් වෙනස් පිරිසක් වෙන්න පුළුවන්. එයාට යහපතක් වෙන්න එපා. මේ සම්බුදු ශාසනයක වෙනතුනේ කරන හැම දෙයක්ම තේරුමක් ඇතුව කරන දේවල්. ඒක අරිහතුන් වහන්සේ නමක් වෙනතුනේ හුස්මක් ගන්නෙත් ඒ ගන්න හුස්මෙන් තේරුමක් තියෙන නිසා. උන්වහන්සේ හුස්ම ගන්නවට වඩා හොඳයි නම් හුස්ම නොගෙන ඉන්න එක. උන්වහන්සේ ආයු සංස්කාර අතරින් ලෝක සත්‍යය ගැන අනුකම්පාව. ඒ වගේ පරම පිවිතුරු අවමල් රේණුවක තරම්වත් පළුද්දක් අඩුපාඩුවක් හොයලා කියන්න බැරි අතිශය සුද්ධ අතිශය නිර්මල සම්බුදු ශාසනයක් මේ. අන්න එහෙම සම්බුදු ශාසනයක් තමයි අපි උරුම කරගෙන තියෙන්නේ. ආන් ඒ උරුමේ නියම දායද ලබා ගන්නයි අපි දැන් සිරු දෙන්නා මේ සූදානම්. එහෙනම් සුබුරුදු පරිද්දෙන් අපි තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන තිසරණේ සත්‍ය පංච ශික්ෂාපද සමාදන් වෙලා අද වැඩ කටයුතු මේ ආකාරයෙන් ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මා කියවෙන් පසු කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේත. හොඳයි. එවනම් පින්වතුනි, අපි දැන් මේ දස දහසක් ලෝක ධාතුක වැඩවාසය කරන්නා වූ සීලුම දිව්‍යක් බ්‍රහ්මාදීන් මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරමු. ඒ අතර විශේෂයෙන්ම පින්වතුනි, මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙතුවක් කාලයක් ආරක්ෂා කරා වූ සක්‍ර දේවෙන්දමා ප්‍රධාන සදෙව් ලෝකවාසී සම්යදෘෂ්ටික දෙවි දේවතාවන් වහන්සේලාටත්, එයාගේ පරිවාර පිරිසටත් මේ ස්ථාන දෙන්නට කියලා ආරාධනා කරමු. ඒ වගේම යක්ෂ සේනාධිපතිවරුල ඇතියාගේ පරිවාර පිරිස ඇතුළු කොටගත් ඒ සෑම සුදෙනාටත්, ඒ වගේම පින්වතුනි, මේ අනන්ත සංසාර පුරාවට ඔබට අම්මා තාත්තා වුණු ඥාති හිත මිත්‍ර වුණු සහෝදර සහෝදරියන් වුණු අමුදරුවන් වුණු යම් තා පිරිසක් ඉන්නවා නම්, එදා ඔබට උදව් පදව් කරපු අද ඔබෙන් පීඨක් රැකවරණයක් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙමින් ඒ සිල් දනා තරමුණු කරගෙන මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි, ඔබ අතින් අවඩ සාධාරණකම් වලට ලක් වෙලා අද ඔබෙන් වන්දියක් බලාපොරොත්තු වෙන යම් පිරිසක් ඉන්නවා නම්, ඔබට හිඟි හිංසා කරනවා කියන චේතනාවෙන් ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් පින්වතුනි, අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව ඒ අය කෙරෙහි මේ ආරාධනා විහිදුවා පතුරවා හරින්න. ඒ සිල් දනාට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්. එදා තමන්ගේ අතින් වැරදි වුණා තමයි, නමුත් අද ඒ වැරද්ද තේරුම් අරගෙන සම්බුදු ශාසනයක හික්මන ආර ශ්‍රාවකෙක් විදිහට තමන්ගේ අතින් වෙච්ච වැරදි වලට වන්දි ගෙවන්න, මේ ලෝකේ දෙන්න පුළුවන් උත්තරීතරම දානය හෙවත් ධර්ම දානය ඒ පිරිසට ලබා දීලා, ඒ වගේම ඒ අය හිර වෙලා යන අභව්‍ය ස්ථානවල ඉන්නවා නම් මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන එයින් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරගෙන ඒ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් අභව්‍ය ස්ථානවලින් අත මිදෙන්නටත් ඉනනතුරුව සුගතිගාමී අධ්‍යාහු ලැබලා සද්ධර්ම අවබෝධය තුළින් උත්තරීතර නිර්වාණ ශාන්තිය ඒ සියලු දෙනාටම සාක්ෂාත් කරගන්නට වාසනාව, ශක්තිය, ධෛර්ය, හැකියාව ලැබේවා කියලා අදිෂ්ඨානයෙන් යුක්තව මම දැන් දේවරාධනාව කරන මොහොතේ ඔබ සියලු දෙනාම ඒ සෑම සිදුනාට මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. හොඳයි. සවමනිය ආව ඔබ සෑම සිදුනාබ සංසාර ඇතිසේ තමන්ගේ අතින් සිදුනාව යම් තාක් වැරදි දෝෂ අපරාධ හිංගි හිංසා විශේෂයෙන් ආර උත්තමයන් වහන්සේලා කෙරෙහි සිදුනා වූ යම් තාක් තීරණම් පින්තුනේ සියල්ලක්ම කමා කර ගැනීම සඳහා අපි දැන් මොහොතක් කටයුතු කරගමු. ඒ උත්තරීතර ආරයන් වහන්සේලාගේ ගුණ හඳුනා ගන්නට බැරිව අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා, අසත්පුරුෂයන්ගේ ඉගැන්නුම් බාට හසු වෙලා, රාගෙන් ද්වේෂෙන් මෝහෙන් බරිත වෙලා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අන්ධකාරයට පත් වෙලා එදා තමන්ගේ අතින් වෙච්ච වැරදි වැරදි විදිහටම දැකගෙන දැනගෙන මින්මත්තර කවර කවදාකවත් ඒ වගේ වැරද්දක් තමන්ගේ අතින් ඉඳ සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැති බව අදිෂ්ඨාන කරගෙන අවංකවම ඒ වැරදි වලට කමාව ලබා ගැනීමේ අභිප්‍රායෙන් යුක්තව මම මේ දැන් කියන ආකාරයට සීල දනම මොහොතක් කල්පනා කරගන්න. ආනන්ත සසර පටන් මේ මොහොත දක්වා මං යන ගමන තුළ මගේ සිත කය වචනය යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේබුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මග්ගඵල ලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන වරදක් හිංගියක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් බාධකයක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් මගෙන් වදින හුලම් පොදක තරමකින් හෝ කරදර හිරිහැරයක් වුණා නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල අනුකම්පාවෙන් මාට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කර වැරව දාරණ සේක්වා කියලා සියලු දෙනාම ආරිපවාද කමා කරගන්න එක මොහොතක්. අවසාන වශයෙන් සියලු දෙනාම තුන් සිත පහදවාගෙන තමන් කරගත යම් පුණ්‍ය කර්මයක් මේ මොහොතේ සිහිර නගාගෙන ඒ පුණ්‍ය කර්මය සිදු කරපු වෙලාවේ කී දෙනෙක්ට නම් මොන තරම් නම් මේ ලෝක සත්‍යයට යහපතක් වුණාද කියන කාරණාව සිහිපත් කරගෙන මේ ලෝක සත්‍යය නිවන්න මම යම් තාක් වෙර වීරියක් උත්සාහයක් අදිෂ්ඨානයක් ගත්තනම් ඒ උත්සාහයේ අදිෂ්ඨානයේ වෙර වීරියේ අනුභවයේ ශක්තියෙන් මටත් මේ ධම්සපා මණ්ඩපය තුළදීම රාග දේශ මෝහ ගිනි නිවාගෙන මේ හිත නිවා ගන්නට මටත් වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන සියලු දනාම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට දැන් සූදානම්. ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තියෙනවා අපි බලමු ප්‍රශ්න කීපයකට උත්තර ලබා ගන්න. ගොම් ප්‍රායෝගික ප්‍රශ්න කීපයක්ත් තියෙනවා. ඇත්තම දැන් නම් වැඩි හරියක් එන්නේ ඒ වගේවා තමයි. මේක වටිනවා. උතුම් වූ බුදුබණ ඇසීමෙන් පසුව දේපළ ඉඩකඩම් යනාදී වශයෙන් මේ ලෝකෙට අයිති සියල්ල අසාර බව වටහා ගතිමි. ඒ සියල්ල අපව දුකට ඇද දමන මාර උගුල් පමණකි. ඒ බවත් වටහා ගතිමි. නමුත් මේ ප්‍රශ්නය මට තනියෙන් විසඳාගත නොහැක. හරියට හරි. ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට තමයි පින්තුන ඔබ සංගරත්නය ඇසුරු කරන්නේ. දහම සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඔබට කියන්නේ ධර්ම රත්නය ඇසුරු කරගන්න. අන්න ඒකට නම් ත්‍රිපිටක පොත් වහන්සේලා අරගෙන කියවවට කමක් නැහැ. නමුත් ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවනම් ඒවා තනියෙන් කරගන්න අමාරුයි. තනියෙන් කරගන්න අමාරු නම් ගිහිල්ලා ත්‍රිපිටකය කියවලා හරියන්නේ නැහැ. තනියෙන් කරගන්න අමාරුයි කියලා කියන්නේ තව ගුරුවරයෙක් ඕන. කාගෙරි උදව්වක් ඕන. කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරක් ඕන. අන්න එතකොට ඔබට සංඝයා වහන්සේලා අවශ්‍ය වෙනවා. මගේ ප්‍රශ්නය නම් මට අයිති මිල මුදල් දේපල යනාදිය මගේ පවුලේ කෙනෙකු විසින් මගේ අකමැත්ත පිට ඒවා ඔහුට උවමනා පරිදි පරිහරණය කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. මගේ හිත කියන්නේ ඒ මිල මුදල් වලට හෝ දේපල වලට ඇති කැමැත්ත අතහැර දමන ලෙසයි. නමුත් මං ඒවට ඇති ආසාව අතහැර දමා ඔහුට උවමනා ආකාරයෙන් ඒවා පරිහරණය කිරීමට ඉඩ දුන හොත් අනාගතයේදී මාහට කිසිවක් ඉතුරු නොවනු ඇතයිද මාහට මිල මුදල් නොමැතිව අසරණ තත්වයකට පත්වෙනු ඇතයිද මාහට මහා බියක් ඇති වී තිබේ. ඒ නිසා මාහට ඔහු සමග ඒ සම්බන්ධයෙන් බොහෝ රණ්ඩු සරුවල් ඇතිකර ගැනීමට පවා සිදුවේ. මෙසේ රණ්ඩු සරුවල් ඇතිකර ගැනීමෙන් මගේ නිවන් මඟ ප්‍රමාද වන බවද මම සතරපායට පාර කපා ගන්නා බවද වැටහේ. එනිසා මාහට අනුකම්පාවෙන් මේ දෙසේ යථාර්ථයෙන් ධර්මානුකූලව කෙසේ බැලිය යුතුද යන්න පෙන්වා දෙන සේක්වා. සමාවෙන්න හාමුදුරුවනේ, මෙවැනි දේවල් ඉතා ලැජ්ජ සහගත දේවල් යැයි මම පිළිගනිමි. මාහට මම ගැනම පිළිකුලක් ඇතිවේ. මෙවැනි අසාර දේවල් පසුපස හඹා යෑම මේ සංසාරයේ නැමැති මඩගොහරුවේ තව තවත් එරීමක් පමණයි. එහෙත් මාහට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැ. අන්න ඔය වගේ ප්‍රශ්න වෙනවා නම් පින්වතුනි අපි මුළු දවසම හරි කතා කරමු ප්‍රශ්න. මොකද යමක් කරන්න ඕනේ බව වැටහෙනවා. ලෝක සම්මතයේ ප්‍රශ්න වලට උත්තර හොයන හැටි නිවනට සංසන්දනය කරලා බැලුවාම, මොකද දැන් මුඛ්‍ය පරමාර්ථය නිවන වෙලා තියෙන නිසා මේ පිරිසට ලෝක සම්මතයේ ප්‍රශ්න විසඳන හැටියට මේ ප්‍රශ්න විසඳන්න ගියොත් වෙන්නේ සතර පායට වැටිලා නිවනෙන් බොහෝ කාලයකට ඈත් වෙන්න කියන කාරණාව මෙයාට පැහැදිලිලයි තියෙන්නේ. ඒ නිසා යමක් වෙනස් විදිහකට කරන්න ඕන බව තේරෙනවා, නමුත් කරගන්න අමාරුයි. අන්න ඒකට තමයි උදව් ඉල්ලන්නේ. බොම් වටනවා. මුලින්ම මම කියන්නම් අර අන්තිමට ලියලා තියෙන කාරණාව ගැන. සමා වෙන්න හඳුන්නේ මේ වෙන දේවල් ඉතාල ලැජ්ජසහගත දේවල් දැයි මම පිළිගනිමි. මාහට මම ගැන පිළිකුලක් ඇති වෙයි කියලා. පින්වතුනි, වැරද්ද තේරුම් අරගෙන ඒ වැරද්ද හදාගන්න උත්සාහ ගන්නවා කියලා කියන්නේ ලැජ්ජසහගත කාරණාවක්. මිනිසු ලැජ්ජ වෙන්න ඕනේ මොකටද? බය වෙන්න ඕනේ මොකටද? වැරදි කරන්න. තමන් අතින් වැරද්දක් වෙනවා කියලා දැනගෙන ඒ වැරද්ද හදා ගන්න උත්සාහ ගන්නවා කියලා කියන්නේ ලැජ්ජ වෙන්න ඕන කාරණාවද? එහෙම නැත්නම් ඇත්තටම නම් ආඩම්බර වෙන්න ඕන කාරණාවද? මතක තියාගන්න පින්වතුනේ, ලෝකයා පිළිකුල් කරන දේවල් ආරයන් වහන්සේලා පිළිකුල් නොකරයි. ලෝකයා පිළිකුල් නොකරන දේවල්, ලෝකයා අගය කරන දේවල් ආරයන් වහන්සේලා පිළිකුල් කරයි. මේ වගේ ප්‍රශ්නයක් ලෝක සම්මත විදිහට විසඳන්න ගියොත් මම ගොඩක් වෙලාවට ඒ අදාළ පිරිසට තියෙන්නේ කවුරු හරි මර කණ්ඩායමකට හරි වැඩේ බාර දීලා පොඩ්ඩක් සැලවැර කරලා, එහෙම නැත්නම් අනුතරමේ නීතිය ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් තියෙනවනේ, ඔවා මේ ප්‍රශ්න විසඳ ගන්න උසාවි ගාන ගිහිල්ලා පොලිසි වල උදව් උපකාර ලබාගෙන එහෙම කරන ක්‍රමයක් තියෙනවා, නැතුව නෙමෙයි. ඒ ලෝකේ ප්‍රශ්න විසඳන විදිය. නමුත් මේ මහත්මයා හෝ මහත්මිය හරිද, පැහැදිලි නෑ ප්‍රශ්නේ. අපි හිතමු මහත්මියක් කියලා. සාමාන්‍යයෙන් ඒවා ගෑට තමයි ගොඩක් වෙලාවට ওই ප්‍රශ්නේ මතුවෙනවා කියලා මට හැඟෙන්නේ. අපි හිතමුකෝ දැන්ට මහත්මියක් කියලා. මහත්මයෙක් වුණාත් එච්චරයි, ප්‍රශ්නයක් නෑ. මෙතුමියට මේ ප්‍රශ්නේ විසඳ ගන්න එතුමිය උත්සාහ ගන්නවා ලෝක සම්මත ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් තියෙන්න ඕන කියලා. මොකද විශ්වාසයක් තියෙනවා ඇයි? නිරන්තරයෙන් බුදුබණ අහන ශ්‍රාවකාවක්. ඒ නිසා ලෝක සම්මතයේ ප්‍රශ්න විසඳන විදිහට වඩා වෙනස් විදිහකට මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියලා එතුමියට හැඟීමක් ඇවිල්ලා තියෙනවා. ලැජ්ජ වෙන උන කාරණාවක්ද? කොහෙත්ම නැහැ. මට නම් හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන. ඒකයි මම කියන්නේ මේ වගේ ප්‍රශ්න වලට අපේ කාලේ කොච්චර දැම්මත් තියෙනුතුනේ. අපි නම් කවදාකවත් අපරාධේ මහන්සි වුණේ කියලා හිතෙන්නේ නැහැ. අපි තේරුමක් නැති වැඩ කරන්නේ. අපි කරන්නේ තේරුමක් ඇති වැඩ. ලෝකයට යමක් ඉතුරු වෙන දෙයක්, ලෝකයට යහපතක් වෙන දෙයක්. ඒ නිසා මේ වගේ ප්‍රශ්නට උත්තර හොයනවා කියලා කියන්නේ. බොහොම වටිනවා. ඒ වගේම ඔබතුමින් විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හොඳටම තේරුම් ගන්න. ඔබතුමිය වගේ හෝ ඔබතුමා වගේ බොහෝ පිරිසක් ඉන්නවා මේ ලෝකේ. ඔය වගේ ප්‍රශ්න තියෙන. නමුත් ඒ අය ප්‍රශ්නට උත්තරේ හොයන්නේ වෙනස් විදිහකට. ඒ නිසා දැන් අද මේ ප්‍රශ්නේ අහපු එකෙන් මේ ප්‍රශ්නෙට අපි උත්තරයක් ගත්තහම ඒ වගේ ප්‍රශ්න තියෙන අනික් අයටත් පුළුවන් පින්තුනේ තමන් මෙතුවක් කල් ඒ ප්‍රශ්නේ විසඳපු විදිහට වඩා වෙනස් විදිහකුත් තියෙනවා නේද ওই ප්‍රශ්නේ විසඳ ගන්න කියලා කල්පනා කරලා බලන්න. එතකොට ලෝක සම්මත ක්‍රමයෙන් ওই ප්‍රශ්නේ විසඳලා තව තවත් සසර ගනුදෙනු තර කරගෙන තව තවත් ලෝකයට අසාධාරණකම් කරපු ඒවා දිගටම කරගෙන ගිහිල්ලා තමන්ට ඕන දේවල් ලබා ගන්න අනෙක් යාට හිංගි හිංසා කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන ගිහිල්ලා අගාධයෙන් අගාධයට වැටෙන වැඩ පිළිවෙලක් තුල ඉන්නේ නැතුව එයාට පුළුවන් වෙනවා පින්වතුනි ඇත්තටම නිදහස් වෙන ක්‍රමවේදයකට ප්‍රශ්න විසඳ ගන්න තේරුම් ගන්න. දැන් මේ ප්‍රශ්නය ගැන අපි බොහොම පුළුල්ව බලන්න ඕන. හොඳට තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන මහත්මිය. මම මහත්මිය කියලා කියන්නම්. අපි මහත්මයෙක් නම් ඒ විදිහට තමන් එවුන් කන්දිලා ඒ ප්‍රශ්නේ ඉස්ස ගන්න ප්‍රශ්නයක් නැහනේ. කේනා වැදගත් නැහැ. ප්‍රශ්නයක් තියෙන කේනා වැදගත් නැහැ. එතකොට මේ මහත්මිය තේරුම් ගන්න ඕන කාරණාව තමයි මගේ හිත කියන්නේ ඒ මිල මුදල් වලට හෝ දේපළ වලට ඇති කැමැත්ත අපහැර දමන ලෙසයි. ඔබතුමී හිත විතරක් නෙමෙයි බුදුහාඳුරගේ හිතත් ඕක තමයි කිව්වේ. අපිත් ඒක තමයි කියන්නේ. කැමැත්ත අතහැරලා දානවා කියලා කියන්නේ මිල මුදල් අතහැරලා දාන එක නෙමෙයි. කැමැත්ත කියන්නේ එකක්. ඒ අදාළ දේ කියන්නේ තව එකක්. මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් පින්වතුනි අපිට ජීවත් වෙන්න යම් මූලික පහසුකම් ටිකක් අවශ්‍යයි. හිතට සෙවණක් ඕන. ඇඟට වස්ත්‍රයක් ඕන. බඩට ආහාරක් ඕන. පෙරට බෙහෙතක් ඕන. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමකට ওই ටික තිබුණා නම් ප්‍රමාණවත්. එහෙම නැත්නම් යෝගියෙක්. ඔය හිමාල කඳු වැටි වල එහෙම ඉන්නේ. ඒ කියන්නේ ගිහි ගෙවල් අතහැරලා දාලා ප්‍රෞර්ජා දිවියටපත් වෙලා සම්බුදු ශාසනයක හෝ වේවා අනේ ශාසනයක හෝ වේවා ගොඩක් දුරට බින්දුනේ ඒ ගිහි අයතුම් පැවතුම් වලින් වෙන් වුණාට පස්සේ යැපීම කියන එක හරිම සරලයි. මොකද ලොකු වගකීම් යුතුයකම් කියලා කොට්ටාසයක් ඒ මොහොතේම අයින් වෙනවා තමන්ගේ ජීවිතයෙන්. එතනින් එහාට ලෝකයා තමන් කෙරෙහි තිබ්බ බලාපොරොත්තුත් අයින් වෙලා යනවා. දැන් කවුරුත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ පින්වතුනි. මම මේ ලෝකයේ ලොකුම ධනවතාවයෙක් කියලා. කවුරුත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ මට ලොකු පන්සලක් තියෙයි කියලා. ලොකු ගයක් හදාගනියි කියලා. මේ ලෝකේ හොඳම এডুকেෂන් එකක් ගනියි කියලා කවුරුත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳ වෙලාවට. මොකද ඒ බලාපොරොත්තු තිබ්බනම් පින්වතුනි දවසින් දවස ඒ බලාපොරොත්තු කඩ කරන්නයි සිද්ධ වෙන්නේ. දැන් අපි ජීවිතයේක හිටියනම් අවිතක හිටපු අය දෙමව්පිය වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෝ ඥාතියෝ එයා පිටින් අපෙන් බලාපොරොත්තු වෙන කොටසක් තියෙනවා. ඒ වගේම රස්සාව කරනකොට අපිත් එක්ක එකට වැඩ කරන අය අපේ ස්වාමි දරුවෝ ස්වාමි දියණියන් අපෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඒ අපේ ඩෙවලොප්මන්ට් එක නැත්නම් අපේ වර්ධනය ප්‍රවර්ධනය බලාපොරොත්තු වෙන පින්තුනි විවිධ අංශවලින් නමුත් නිවනට ඕන පැත්තෙන් නෙමෙයි. ඒකට ලෝකයේ ලොකුම තැනට යන්න. ඉහළම තැනට යන්න. ලෝකයේ ඉදිරියට යන්න. අඤ්ඤාහි ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනි. මේ ලාභය උපයා සපයා ගන්න ක්‍රම එකක්. නිවන් දකින ක්‍රම තව එකක්. මේ මිනිස්සෙකුගේ ජීවිතේට යම් දවසක දහමක් අහන්න ලැබුණා නම් පින්වතුනි, මේ මිනිස්සට වැටෙන්න පටන් ගන්නවා මං ජීවත් වෙන්නෙම නිවන උදෙසා කියලා. අපේ ගුරු හාමුදුරුවෝ හැම වෙලාවෙම අපිට හොග මතුරුනෝ මන්තරයක් වගේ. ඕං රින් රින් කියලා හැමදාම උදේට කියනවා. මතුරු නෝක. ඔබ වහන්සේලා ජීවත් වෙන්නේ නිවන උදසා. කාගේ නිවනද? තමන්ගේ නිවනත් අන්නේ ලෝක සත්වයාගේ නිවනත්. ඔය කරුණු දෙක හැරෙන්න වෙන කරුණකට නම් ඔබ වහන්සේලා මෙහි ඉන්නේ කරුණාවෙන් මෙහින් යන්න. ඔය කරුණු දෙක උදසා වෙන කරුණක් උදසා නම් ඔබ වහන්සේලා දන් වළඳන්නේ කරුණා කළා දායකය පූජා කරන දානේ වළඳන්න එපා. ගෙදර ගිහලා බත් කන්න. දන් වළඳන්න එපා. ඔය කරුණු දෙක හැරෙන්න වෙන කරුණක් උදසා නම් ඔබ වහන්සේලා ජීවිතයෙන් ඒ පැවිදි ජීවිතය අසාර්ථක වේ. කොටිම පිංගුදුන් අපි හුස්ම ගන්න ඕනේ තොන්නුයි කියන කාරණාව නිසා කරුණු දෙක නිසා කියලා නිරන්තරයෙන් අපේ ගුරු හාමුදුරන් වහන්සේ අපේ ගුරුවරු අපිට මතක් කරලා දෙනවා. ඒ නිසා කොහොමත් අපිට ඕක අමතක වෙන්න විදිහක් නැහැ. යම් දවසක ධම්මක ආබුදුනාට පස්සේ පිංගුදුනි කොහොමත් ජීවිතේ ඒ උදෙසයි තියෙන්නේ කියන කාරණාව මනාවට වැටහෙනවා. ඉසගිනිගත් එක ගෙගිනි නිවන්නාසේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්න කියලා කිව්වනම් පින්තුනි ඒ කිව්වේ පෘථග්ජනෙක්ටනේ. ඒක කියන්න ඕනේ නිසායි ඒක කියන්නේ. සෝතාපන්නෙට කියන්න ඕනේ නෑ නේද හිසගිනිගත් එක ගෙගිනි නිවන්නාසේ සකෘදාගාමි වෙන්න කියලා. ඒක කියන්න ඕනේ නෑ. ඇයි කියන්න ඕනේ නැත්තේ? එහෙම ඕනේ නැති නිසාද? නෑ පින්තුනි සෝතාපන්නෙට ඒක තේරෙනවා. අනාගාමී උත්තමයකට තේරෙනවා පින්වතුනි. පුළුවන් තරම් ඉක්මනට මේ මාර්ගය පූර්ණේ කරගෙන අරිහත් ඵලය සාක්ෂාත් කරගන්න ඕනේ. මොකද මොහොතක් මොහොතක් ගානේ හිතක් හිතක් ගානේ ජාතිය ගොඩනැගිමින් 11 මහා ගින්නකට වැටෙමින් අප්‍රමාණ දුක් හඳක් විඳින සිද්ධ වෙන බව පින්වතුනි ධම්ම අවබෝධය තුළ වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය කියන වැඩපිළිවෙල තුළ ඉන්න ශ්‍රාවිකාවක් විදිහට මේ මහත්මයටත් දැන් වැටහෙන්න පටන් ගන්න ඇති. ලෝක සම්මත ක්‍රමයට ප්‍රශ්න විසඳන ක්‍රමේ අසාර්ථකයි කියලා. ඒ කියන්නේ තමන්ගේ මුඛ්‍ය පරමාර්ථය දැන් නිවන වෙලා නිවනට යන්න ඕන කෙනා නමුත් එක අඩියක් ලෝකෙ තියාගෙන අනික් අඩිය නිවන තියාගෙන. ඕකනේ දැන් වෙලා තියෙන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද අයියෝ මෙච්චර කියන්නේ කියලා? විශේෂයෙන් ওই තරුණ පිරිසට එන්න කියලා. නැත්තම් පින්ගඳුන ওই වගේ ප්‍රශ්න වලට හැමදාම ජීවිතේ උත්තර හොයන්න එපා. කවදද ඉවර වෙන්නේ? ඔබ ඔහොම නෙමේ අනාගාමී වෙලා ගිහි ගෙදරක හිටියත් පින්ගඳුනේ ওই වගේ ප්‍රශ්න වල ඔබට හිර වෙන්න සිද්ධ වෙනවා. හේතුව ඔබ වටේ ඉන්න අය පින්ගඳුනේ ඔබෙන් විවිධාකාරයේ දේවල් බලාපොරොත්තු වෙනවා. සහ ඔබට යැපෙන්න ක්‍රමවේදයක් ඔබ විසින් සකසා ගත යුතු වෙනවා. නමුත් පැවිදි ජීවිතය තුළ පින්වතුනි තථාගතයන් වහන්සේට පූජා කරන දේ උන්වහන්සේ අවසර දීලා තියෙනවා. නිවන උදෙසා තමන්ගේ ජීවිතය කැප කරා නම් දැන් මට පූජා කරන දේ උඹලට පාවිච්චි කරන්න මම අවසර දෙනවා කියලා. තථාගතයන් වහන්සේ ආන් ඒ ආකාරයෙන් අපිට අවසර දීලා තියෙනවා. ණයට තමයි වළඳන්. හැබැයි උන්වහන්සේගේ අවසරය තියෙනවා. අපි හොඳ ආකාරයෙන්ම දන්නවා ඔබ පූජා කරන දානෙ මේ අපිට පූජා කරන දානයක් හිම නෙමෙයි කියලා. මම වෙන ශාසනයක පැවිදුණා නම් ඔබයිල මට පූජා කරනවද ඔය දානේ? නෑනේ. මම සම්බුද්ධ ශාසනයක පැවිදි වෙච්ච නිසා නේද පින්දුන ඔබයිල මට ඔය දානේ පූජා කරන්නේ? ශාසනය කාගේද? සම්බුදු ජානන් වහන්සේගේ. එහෙනම් මට පූජා කරන දානයද සම්බුද්ධ ජානන් වහන්සේට පූජා කරන දානයද? උන්වහන්සේගේ අවසරය දීලා තියෙන නිසා වළඳනවා. උන්වහන්සේ අවසර නොදුන්නා නම් එහෙනම් බඩගිනි මැරෙන්නයි වෙන්නේ. මොකද ඔබ කවදාකවත් මට දානය පූජා කරන්නේ නැති බව මම හොඳටම දන්නවා. දුප්පත් මිනිස්සෙක් හරි අඩු ධර්මේ පොල් ගෙඩියක් හරි කඩලා දීලා නම් කීයක් හරි හොයාගන්න. ඒකයි. නමුත් මේ ලෝක ජීවත් වෙනකොට ජීවත් වෙන ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒකයි අපි ප්‍රායෝගිකව මේ ප්‍රශ්නට උත්තර හොයන්නේ. මේක ප්‍රායෝගික නිවන් මාර්ගනේ අපි දේශනා කරන්න තියෙන තුනේ. ඒ නිසා අපිට කරන්න බැරි දේවල් මම කියන්නේ. මුලින්ම කියලා ඉන්නවා පැවිදි කරන්න අවස්ථර තියෙනවා නම් එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් එන්න. එතකොට ওই ප්‍රශ්න වලින් ඔබ නිදහස්. මම දන්නේ නැහැ අතන මේ නෝනා කෙනෙක්ද මහත්මයෙක්ද කියලා. විශේෂයෙන් මහත්මයෙක් නම් තරුණ මහත්මයෙක් නම් ඉතින් මොකටද මේ කුණු ප්‍රශ්න වලට හිර වෙලා ඉන්නේ? ඇත්තනම් කුණු ප්‍රශ්නනේ පින්වතුනි ඔය හැමදාම ගඳ ගන්න ප්‍රශ්න. ඔව කොච්චර හේදුවත් ගඳ යන්නේ නැහැ. එක තැනකින් නිදහස් වෙදී තව තැනකට හිර වෙනවා. නැද්ද? මට කියන්න ඔය ජීවිතේ එක ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ද කියලා තව ප්‍රශ්නයක් ඇඟට වැටෙන්නේ නැතුව. තනියෙන් ජීවත් වෙන්න බෑ කියලා හිතාගෙන නෝන කෙනෙක් එක්කන් ආවා. දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් දිනන කාගේ ප්‍රශ්න? දැන් නෝනගේ ප්‍රශ්න. ආයතික කාලයක යනකොට තනියෙන් ජීවත් වෙන්න බෑ කියලා හිතලාගෙන ආව දරුවෙක්. දැන් ප්‍රශ්න ඉවරද? දැන් දිනන දරුවන්ගේ ප්‍රශ්න. ගෙදර තොටේ වැඩ ටික තනියෙන් කරගන්න බෑ කියලා හිතාගෙන ගෙදර වැට්ට මිනිස්සෙක් ගෙනාව. දැන් ප්‍රශ්න ඉවරද? දැන් තියෙනවා ගෙදර වැරට ගෙනා මනුස්සයෙක්ගේ ප්‍රශ්න. පයින් ඇවිදගෙන යන්න බෑ කියලා හිතාගෙන මොකද කරේ? ගෙදරට වාහනයක් ගෙනාව. දැන් ප්‍රශ්න ඉවරද? කුස්සිය වෙන කැමරේ එක නරක් වෙනවා කියලා හිතාගෙන මොකද කරේ? ගෙදරට ගෙනා ෆ්‍රිජ් එක. දැන් ප්‍රශ්න ඉවරද? ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් යමක් කම කරගන්න හම්බෙන්නේ නැහනේ කීයක්වත් උපයස අපය ගන්න හම්බෙන්නේ නැහනේ කියලා ගියා ඉස්කෝලේ. දැන් ප්‍රශ්නේ ඉවරද? මට කියන්න පින් ඔබ කරපු එක දෙයක් ඒ දේ කරාට පස්සේ ප්‍රශ්නේ ඉවර වෙච්ච. මම යා සවුතු වගේ කතා කරන්නේ නැයි දන්නවද? යා සවුතු වැඩක් ඒකයි. කවදාම ඉතින් අභිසංකාරයේ හැටි අට්ඨියති හරයති දිගුච්චති. දැන් මේ පළවෙනි කොටස කියන්නේ හේතු වාසනා තියෙන පින්වතුන් ඉන්නවා නම් මේ වගේ ප්‍රශ්න ජීවිතවල තියෙන පොඩ්ඩක් තේරුම් අරගෙන මේකයි මේ කොටස කියන්නේ උත්කෘෂ්ට පින් පුණ්‍ය ශක්තියක් තියෙන පිරිසට ගැලවෙනවා නම් ගැලවේ. ඊට පස්සේ ඒ පිරිස අයින් වුණාට පස්සේ දෙවෙනි කොටසක් ඉන්නවනේ. ආන් එයාට මම කියන්නම් මේ ප්‍රශ්නේ ඔතන ඉඳගෙනම විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා බලමු. නමුත් හොඳට පළදරන ගස්වලට තමයි ඉස්සර පොර දාන්නේ. හොඳ සාරවත් කුඹුර වලට තමයි ඉස්සර යන්නේ. ඉස්සලම යන්නේ. බීජ පැල කරන්නේ. ඒකයි. ඉතින් මම කියන්නේ පින්වතුනේ ඔය ජීවිතයේ කියන කතන්දරේ කවදාකවත් ඉවරයක් නැහැනේ ප්‍රශ්න. ජීවත් වෙනවා කියලා කියන්නේ මොකටද? තවගහ තියෙනවනේ දෙවකර කතාව. ඉතරයි. මොකද ජීවත් වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න විසඳන එක. ජීවත් වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න විසඳන එකට. ප්‍රොබ්ලම් සෝල්විං කියන්නේ ලයිෆ්. ඔබ කොහොමද දන්නේ ඔබ ජීවත් වෙනවා කියලා? කියන්න බෑ. අම මම ගහන ප්‍රශ්න. ඔබ ජීවත් වෙනවද? ඔබ කල්පනා කරලා උත්තර දෙන්න බෑ. මොකක් ගැනද ඔබ කල්පනා කරන්නේ? හුස්ම ගන්නවද කියලා? ඔබ බලන්න බෑ ඔබ මේ වෙලාවේ ප්‍රශ්නයක් මැද්ද හිර වෙලාද ඉන්නේ කියලා. ඒකට උත්තර හොයන ගමන්ද කියලා. ප්‍රශ්නයක් මැද්ද හිර වෙලා ඒකට උත්තර හොයන ගමන් නම් ඉන්නේ සාදු සාදු. ඔබ තාම ජීවත් වෙනවා. මේ ජීගු වතේ හිර වෙලා ඉන්නේ වේ. ඒක කියන්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ප්‍රශ්න වලට උත්තර හොයන එක. මේ මාත හිතා ගන්න බෑ. මේ මිනිස්සු කියන්නේ ජීවිතය හරි බෝරින් කියලා සමහරවල්ලා. ජීවිතේ බෝරින් වෙන්නේ කොහොමද? හැමලම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ බෝරින් කම නේද දැන් ප්‍රශ්නේ? ඒකයි. ඔය gedara තියෙන එක බඩුවක්වත් ඔබට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන්ද? ස්වාමීනි මම මේ දේ gedara ගෙනාවේ මට දීප ප්‍රශ්නයක් විසඳ ගන්න. ඒ ප්‍රශ්නේ මේ දේ ගෙනාවින් පස්සේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳුණා. ආයෙ මට ප්‍රශ්නයක් ආවේ නැහැ. එක දෙයක් මට පුළුවන් නම් පෙන්වලා කියන්න බෑ. එහෙම ඒවා කියන්න විදිහක් නැහැ. මොකද පින්තුනේ එහෙම දේවල් නැති නිසා. ඒක තමයි ගිහි ජීවිතයේ ස්වභාවය. ඉතින් ওই ගිහි ගඳ ඔබට විඳින සිද්ධ වෙනවා. ඔයි ගිහි කුණ ඔබට කන්න සිද්ධ වෙනවා. ගිහි ජීවිතේ ඉන්න තාක් කල්. මේ කතා කරන තරහට නෙමෙයි. පින තියනවා නම් කෙලස් ගැලවිලා යන්න. කවුරු හරි යන්තම් වැටුඩ නම් ඉන්නේ යන්දෝ නොයන්දෝ කියලා. මේට අනේ යා පොඩි තල්ලුවක් මේ දෙන්න. ඒක එකට කිව්වේ ගිහි ගඳ කියලා. ඒක එකට කිව්වේ ගිහි කුණ කියලා. තරහට නෙමෙයි. තරහක් නෑ අපේ වත් එක්ක. අනුකම්පාවක් තියෙනවා. නව සමහල්ලාට පොඩ්ඩක් තුවාලේ පොඩ්ඩක් එබුවහම රිදෙනවනේ. ඒතර තමයි මතක් වෙන්නේ තුවාලේ තියෙනවා කියලා. එතකොට තමයි තුවාලේ බෙහෙත් දා ගන්න ඕනේ කියලා මතක් වෙන්නේ. නැත්තම් අමතක වෙන්නත් පුළුවන් තුවාලේ බෙහෙත් ටිකක් දාගන්න. ඉතින් මං කියන්නේ පින්වතුනි මේ ප්‍රශ්නෙට උත්තරයක් හෙව්වා කියමුකෝ. දැන් ඉවරද ප්‍රශ්න? නා අපි හිතමු අපි පැය දෙකක් කතා කරලා මේ ප්‍රශ්නෙට අපි සාර්ථක උත්තරයක් හොයාගත්තා. මොකද්ද සාර්ථක උත්තරයක් කියලා කියන්නේ? මම කියන්නේ සාර්ථක උත්තර කියලා જાතියක් තියනවද කියලා ලෝකෙ? ඉතමත් සාර්ථක උත්තරයක් අපි මේ ප්‍රශ්නෙට හොයමු. කොහොමද? අපි මේ ප්‍රශ්නේ ගැන සියලු දේවල් සියලු ආකාරයෙන් දන්න පිරිසක් එකතු කරගෙන හොඳ දැනුගත් පිරිසක් අත්දකින් බහුල පිරිසක් එකතු කරගෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගමු. ඉතින් ප්‍රශ්නෙට උත්තරේ සාර්ථකයිනේ. ඒ කියන්නේ ඉවරයිනේ ප්‍රශ්න. නැහැ ඒකයි මං කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳුවා කියලා ඉවරයි නැහැ. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. හරියට පිහිනේ එදා වෙලා කනෝ වගේ වැඩක් වෙයි. අද කෑවහම ඉවරද ප්‍රශ්නේ? ඒකයි මං කිව්වේ බින්දුනේ. මේ දහම තියෙන්නේ බඩගින්න හැදෙන්නේ නැතුව තියන්න මිසක් හැදිච්ච බඩගින්න නිවා ගන්න ක්‍රමයකට නෙමෙයි. බඩගින්නක් ආවහම සාමාන්‍ය මනුස්සයා දුවනෝ කුස්සියට, ප්‍රඥාවන්තයා දුවනෝ පන්සලට. ඇයි? පන්සල ඉදිරියේ දාන ටික ගන්නද? කුස්සියට දීවහම මොකද නිවෙන්නේ? ඒ එදා හටගත් බඩගින්න. පන්සලට ගියාම මොකද නෙවෙන්නේ? ආයි කවදාකවත් බඩගින්න හැදෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ බඩක් තියෙන තාක්කල් බඩගින්න හැදෙනවා. බඩක් නොතිබුණා නම් ගින්නක් නැහැ. ආයි කවදාකවත් බඩක් හට නොගන්න. මොකද්ද මං කරන්න ඕන කියලා ඔබ කොයි කුස්සියකට ගියාකවත් කිසිම රෙසිපි බුක් එකක් ඕපන් කළවත් අපර කවදාකවත් දැන හඳුන ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට ඉතින් පන්සල් දෙන්න ඕනේ. ඒ කියන්නේ දහම තුල උත්තරයක් හොයන්න ඕනේ. එහෙනම් සතේරුම් ගන්න පින්වතුනි. ඔය එක ප්‍රශ්නයක්වත් විසඳුවා කියලා ඔබට ජීවිතේ සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද එක ප්‍රශ්නයක් විසඳනවා කියලා කියන්නේ තව ප්‍රශ්නයකට දොර ඇරලා තමයි අර කලින් ප්‍රශ්නේ දොර වහන්නේ. හරියට කාමරයකින් කාමරයකට යනවා වගේ. නිදන ඔබ නිදන කාමරෙන් අනෙක් නිදන කාමරයට දොරක් දිනවා කියලා. ඔබ කොයි වෙලාවද නිදන කාමරයක නැත්තේ? නැත්තම් කාමරයකින් කාමරයකට යනවා. හරි? ඒ කාමර දෙක මැද දොරක් තියෙනවා. ඔබ දොර ඇරගෙන එක කාමරයකින් තව කාමරයකට යන කාලය තුල මම ඔබෙන් අහන්නේ ඔබ කොයි වෙලාවකද කාමරයක නැත්තේ? මර T සමානයි මෙන්න මේ කාලෙදි මං කාමරයක නැහැ. එහෙම කියන්න පුළුවන්? නෑ, උළුවස යට හිටියත් ඔබ එක අඩියක් එක්ක මේ කාමරේ, අනික අඩිය එහා කාමරේ, නැත්නම් අඩි දෙකම එක කාමරයක, හැම වෙලාවෙම ඔබ කාමරයක ඉන්නේ. ආන් ඒ වගේ පින්වතුනි, කාමරයකින් කාමරයකට යන වගේ ප්‍රශ්නකින් ප්‍රශ්නකට යන ජීවිතයක් තමයි ඔය ජීවිතේ. ඉතින් ගිහි ජීවිතය කියලා කියන්නේ පින්දින ඒකට කියාපු තැන. අද වෙනකම් ඔබට දවසක් තියෙනවද ඔබේ ජීවිතේ ප්‍රශ්න නොතිබිච්ච? ඔය කසන දඩයක් ජීවිතය කියලා කියන්නේ. බොහොම ලේසි නිවන කරගන්න පුළුවන් නම් ජීවිතේ ලලාපින් අපි එන්නේ නැහැ නේ පැවිදි වෙන්න. හරි, අපි කියනවා තමයි, අපිම තමයි කියන්නේ. ඔබට නිවන කරගන්න පුළුවන් ජී ජීවිතේ ඉඳගෙන. බැහැ නෑ. මම පිළිගන්නවා ඒක පුළුවන්. මමනේ ඔබට කියලා දෙන්නේ මම කැමති නැහැ මිනිස්සු කියනවාට කියලා. ජී ජීවිතයක ජීවත් වෙන මිනිස්සුන නිවන කරගන්න බෑ කියලා කවුරුහරි කියනවා නම් මම ඒකට හරි අකමැති. මොෝදේ කතාව වැරදි. කරන්න පුළුවන්. එහෙමත් කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් ඔබ වෙන්නේ නැති එහෙමත් කෙනා. බලංගෙන එහෙමත් කෙනලා ගොඩක් ඉන්නවා. අපිට එහෙම හිතාගෙන තමයි හිත හදාගන්න වෙන්නේ. ඒකට හේතුව පින්වතුනි ඔන්න ඔය කියන කාරණා. යුතුයකම් සහ වගකීම් වලින්. මොකද ඒ යුතුයකම් වගකීම් තියෙන ඔබ නිවනට ඇදලා දාන යුතුයකම් වගකීම් නෙමෙයි. දැන් බලන්න අපේ ජීවිතේ තියෙන යුතුයකම් වගකීම් නැද්ද? දැන් මගේ පැවිදි ජීවිතේ මට යුතුයකම් වගකීම් නැද්ද? ගුරුහාඳුරන් වහන්සේ මට පවර්ලා තිනවා ආරාමේ සියලු වැඩ කටයුතු බලා කියා ගන්න කියලා. ඉතින් 89කට ආසන්න පිරිසක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ 20කට ආසන ප්‍රමාණයක් ඉන්න අනගාරික මහත්තයෝ. ඉතින් දවසින් දවස ඒ ගාන වැඩි වෙනවා. අනගාරිකා වැඩසටහනක් තියෙනවා. ඊට පස්සේ ඔබ පිරිස ඉන්නවා. ඔබ ගැන බලන්න ඕනේ. ඔබට ඇති වෙන ප්‍රශ්න ඒවා ගැන බලන්න ඕනේ. සතියකට අඩුම තරමේ දේශනා දෙකක්වත් තියන්න ඕනේ. මේ දේශනාවයි ඉංග්‍රීසි දේශනාව. අඩුම තරම මේ දේශනාව දෙකවත් හැම සතියකම කරන්න ඕනේ. අසනීපයක් වුණා කියලා තියෙනතන ඒවා අපි මග හරින්නේ නැහැ. ඔබට මතකද? ඉංග්‍රීසි දේශනාවට ආපු තියෙනතන මතකද? කාලය තිස්ස තිප්ප බොහොම අසනීපලා හිටියේ. මේ සම්පූර්ණයෙන්ම කකුලක් අසනීපලා කෙලින් හිට ගන්නවත් බෑ. නමුත් මම පොරොන්දුවක් කළා තිබ්බා මගේ හුස්ම වැටෙනකන් ඔබ ඇවිල්ලා ඉන්නව නම් දේශනාව අහන්න මං වඩනවා දේශනාව කරන්න මං වැඩි නෑ කියලා කියන්නේ දා හුස්ම වැටෙන්න දැන් ඒවත් යුතුයකම් වගකීම් තමයි ඔබ සිල් දනා ගැන හොයලා බලලා ඔබට නිවනට අවශ්‍ය කරන පරිසරය හදලා දීලා ඔබ ආරාමයට එනකොට ඔබට බණ ටික අහගන්න ධර්මශාලාවක් තියෙන්න ඕනේ. ඔබ ඇවිල්ලා මෙතන පැය කීපයක් ඉන්නවා නම් පින්දෙන ඔබට අවශ්‍ය කරන ආහාරය පානය ගිලම්පසක් සූදානම් වෙන්න අවශ්‍ය කරන මූලික පහසුකම් ටික හරි මෙතන තියෙන්න ඕනේ. වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේලා. ඔබේ දරුවෝ නෙමෙයි ඉන්නේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් ශාසනයට පූජා කරන්නේ තමන්ට දෙන්න බැරි දේ. මේ යතිවර සංඝරත්නයෙන් ලැබේවි කියන බලාපොරොත්තුව ඇතුව. එනිසා අපේ අනගාරික මහත්තයෙක්ට ස්වාමින් වහන්සේ නමකට මන්නම් කියලා තියෙන්නේ ඔබ වහන්සේට රෑමැද්දේ හරි ප්‍රශ්නයක් ඇති වුණොත් හිතට ලොකු පීඩාවක් ආවොත් යාරාමේ කිසිම කෙනෙක්ට පිළි තනියෙන් කොට්ටයක් උඩ ඔලුව තියාගෙන නඩන්න අවශ්‍යයක් නැහැ අනගාරික මහතුන්ටත් එච්චර එහෙම අවශ්‍යයක් නැහැ තමන්ට එහෙම දරා ගන්න බැරි තරම් පීඩාවක් ඇවිල්ලා නම් තියෙන ඊළඟ දවසේ එනකන් තමන්ගේ ගුරුවරයෙක් මුණ ගැහෙනකන් ඉන්න බැරි නම් මං කියලා තියෙනවා ඒ වෙලාවේ නැගිටලා හරි මං වැඩි ඉන්න කුටියට වඩින් නැත්තම් එන්න ඇවිල්ලා දොරට තට්ටු කරා දොරට තට්ටු කරාම ඇහැරෙන්නේ නැත්තම් දොර පෙරලලා හරි ගමක් නැහැ ඇවිල්ලා ඇහැරව ඇහැරවල කියන්න. ස්වාමිනේ මම හරිම පුදුම පීඩාවකින් ඉන්නේ. මට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මට උදව් කරන්න මට උදේ වෙනකන්වත් ඉන්න බෑ මේ ප්‍රශ්නේ විසඳගන්න නැතුව කියලා. ඒලාට කවදාක අපින් උදේ? මොකෝ මේ වෙලාවේ මම නිදි කියලා දන්නේ නැද්ද? කවදාක අහන්නේ නැහැ. මොකද අපි දෙමාපියන් පොරොන්දුවක් වුණා. අම්මගෙන් තාත්තා කෙනෙක්ගෙන් දරුවෙක් අපි ගන්නෙ ඒ අම්මට තාත්තට පොරොන්දුවක් දීලා ඔය දරුවට මේ ආරාමෙත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා අද ඉඳන්. මේ දරුවට කවදාකවත් තමන්ගේ අම්මා තාත්තා නැති පාඩුව අපි දැනෙන්න තියන්නේ නැහැ. ගොඩක් දුරට අම්මා තාත්තා ටත් වඩා අපිට යමක් ලැබුණා මෙහෙට ඇවිල්ලා කියලා හැඟෙන්න පුළුවන් තරම් අපි හැම වෙලාවෙම කටයුතු කරමු. මොකද ගෙදරදී හිටියේ අයියායි මල්ලී නංගි තුන්දෙනයි. මෙහෙ ඉන්නවා 80ක්. තමන්න ප්‍රශ්නයක් වෙච්ච වෙලාව ගිහිල්ලා කියන්න. ඉදර කාමයක් වේවා, ද්වේෂයක් වේවා, මෝහයක් වේවා, පීඩාවක් මොකක් හරි අසනීපයක් වේවා ගිහිල්ලා කියන්න. අනිවාර්යෙන් ඉන්නව කවුරු හරි. අපේ ස්වාමීන් වහන්සේලා හරි කැමති. අසනීපෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක් අනගාරික මහත්තයෙක් හරි කමක් නැහැ. එයාට අප උපස්ථාන කරන් ළඟින් ඉඳගෙන සුවපත් වෙනකම් කරනවා පින්තුනේ මාරුවෙන් මාරුවට හරි. සමහරවිට ස්වාමීන් වහන්සේ නමක් අසනීපයි නම් කුටියක වැඩකින් වැඩින තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම් උන්වහන්සේ ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ ඇඳ ළඟ බිම උන්වහන්සේ සැතපෙනවා පින්තුනේ. මොකද අර හාමුදුරුවන් වහන්සේට වැසිකිළියකට යාගන්න අවශ්‍ය නැතාවය තිබ්බොත් තනියෙන් කරගන්න අපහසු නම් රැමැද්දේ තනියෙන් උන්වහන්සේට වඩින්න දෙන්නේ නැහැ. ඒ යුතුයකම් වගකීම අපි බාරගෙන තියෙන කරන්නේ. ඒක ඔබට මතකදෙන ගුරු හාමුදුරුවන් වහන්සේ ඔබට කිව්ව දවසක ඔබේ දරුවා කවදා හරි ඔබට කිව්වොත් ආරාමයට ආවට පස්සේ අනගාരിക වෙලා හරි පැවිදි වෙන්න පැවිදි වෙලා හරි දවසක කිව්වොත් අනේ අම්මේ මට මෙහෙ ඉන්න බෑ වගේ මාව එක්කන් යන්නකෝ අහලා බලන්න ඇයි කියලා කියනවනම් මට මෙහෙ ගෙදර වගේ දැනෙන්නේ නැහැ. මට අම්මගෙන් හම්බෙච්ච ආදරේ මෙහෙ හම්බෙන්නේ නැහැ. තාත්තගෙන් මට හම්බෙච්ච සෙනෙහස මට මෙහි හම්බෙන්නේ නැහැ. මට අපේ අක්කගෙන් ලැබිච්ච ආදරේ මෙහි හම්බෙන්නේ නැහැ. මට හරි අමුත්තෙක් වගේ මට දැනෙන්නේ මෙහි. මට මෙහි ගෙදර වගේ දැනෙන්නේ නැහැ. මාව එක්කන් යන්නකෝ. ආන් එහෙම කිව්වොත් එංගුදනේ දෙසරයක් කියනකන් ඉන්න එපා. එක සැරේකින් මෙතෙන්. ඇවිල්ලා අපිට කාරණාව කියලා දරුවව එක්කන් යන්න. මල්ලත් පැක් කරලා දෙන්න. නමුත් එහෙම වෙන්න විදිහක් නැහැ. ගෙදර ඉඳන් අම්මට තාත්තට දෙන්න බැරි සෙනෙහසක් අපි හැම වෙලාවෙම මෙහෙට දෙන්න උත්සාහ ගන්නවා. මොකද අපි දන්නවා පින්දනේ දරුවෙක්ට කවදා හරි හිතුණොත් එහෙම මෙහෙට වඩා ගෙදර හොඳයි කියලා. ඒ දරුවා නැති කරගෙන හදන්නේ නිවන කියලා. කොහොමද අම්මට තාත්තට ඒක දෙන්න බැන්නේ? නැවත දරුවට නැති වෙන්නේ නිවන කියලා ඒ දරුවා තේරුම් ගත්තා නම් අපිදින කවදාවත් ගෙදර යන්නෙත් නැන්නේ. එහෙනම් තේරිලා නැහැ. ඒ නිසා ඒක තේරුම් ගන්න කල් අපි තේරුම් ගන්න කල්වත් අපි ඒ දරුවට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වගේ සෙනෙහස ලබා දෙන්න හැම වෙලාවෙමත් මහන්සි ගන්නවා. ඒක ඒකට 85ද 850 දින්න කියන එක ප්‍රශ්නයක් නැහැ පින්තුනේ. මේ හැම දරුවෙකින්ම උණු හිනාවක් තියෙනවා. ඒක නීතියක් අපේ ආරාමේ. එදා ඉඳන් තිබෙන නීතියක් ඔබ දන්නවා. තනියෙන් අඬන්න බෑ. තනියෙන් කොට්ට දෙමළ එහෙම අහුවෙන්නේ නෑ. එහෙම කරන්න බෑ තහන. ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියලා තමයි ප්‍රශ්නෙට අඬන්න ඕනේ. කියන්න තු අඬන්න බෑ. කියන්න තු මූණෙල්ලන් ඉන්න බෑ. නිකන් යන එන ගමන් අපිට හරි අපි දැක්කොත් කවරේ මූණෙල්ලන් ඉන්නෝ? අපි අහන මොකෝ මොකෝ මොන හිනා නැද්ද? මොකෝ සතුට නැද්ද? මේ මොකද වෙලා තියෙන්නේ? ආදි වශයෙන් ඉතින් මේ අපේ යුතුයකම් වාක්‍ය. ඉතින් නමුත් දැන් ඒක මම කියන්නේ ඔබ ගිහි ජීවිතේ ඉන්නකොට ඔබට යුතුයකම් වාක්‍යම් තියෙනවා. මට මෙහෙදිත් යුතුයකම් වාක්‍යම් තියෙනවා නැතුව නෙමෙයි. ඔබට වඩා යුතුයකම් වාක්‍යම් තියෙනවා පින්වදන අපිට දැන්. ඔබට තිබ්බේ දරුවෝ 3 දෙනෙක් බලාගන්න. අපිට දෙන දරුවෝ 80ක් බලාගන්න. තුනේම කීයද 80ක් කියලා කියන්නේ. ඔබට තියෙනවා එක ගෙදරක් බලාගන්න. සාමාන්‍ය පර්චේස් ෆීස් එක හදලා තියෙන ගේ. එංගනේ අක්කර 20ක 30ක ආරාමයක් බලා ගන්න තියෙනවා. එතකොට ඒක වගකීමක් නෙමෙයි. මිනිස්සු 100 දෙනෙක් විතර ජීවිත වලට වග කියන්න ඕනේ. එයාට බඩගිනින් ඉන්න තියන්න බෑ. ලෙඩක් දුකක් හැදුනොත් එයාට බේත් හෙත් කරන්න අවශ්‍ය කරන පහසුකම් සපයලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවනේ. දරුවෝ විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපි ගාවින ස්වාමීන් වහන්සේලාම කාර්යයේ මහතුරු විතරක් නෙමෙයි. එයාගේ දෙමව්පිය පවා අපිත් එක්ක සම්බන්ධදලා ඒ දරුවෝ ගැන විමසනවා. ඒ දරුවන්ගේ ප්‍රගතිය, උන්නතිය, යහපත ගැන හොයලා බලනවා. ඒතකොට ඒ අයට තියෙන ප්‍රශ්න වලට අපි උත්තර හොයන්න ඕනේ. ඒ නිසා ලේසි පහසු කාර්යයක් නෙමෙයි මේක. නමුත් මං කවදාකවත් ඒ කිසිම වගකීමක් ගන්න පිළිඳිනේ කම්ප්ලේන් කරන්නේ නැහැ. ඇයි? මං හරි හොඳ නිසා. නෑ. ඒ හැම යුතුයකමක්ම වගකීමක් පිළිඳිනේ මාව අදින්නේ කොහෙටද? යොත්. හරියට පිළිඳිනේ කරත් බැඳපු ගොනා වගේ. ඒ හැම යුතුයකමක්ම වගකීමක්. මාව අදින්නේ නිවනට. නමුත් ගිය ජීවිතේ හිටපු කාලේ ඒ තිබ්බ යුතුයකම් වගකීම් එකක් නැර මාව නිවනට අරන් ගියා කියලා මට කියන්න බෑ. මම මේ කියන්නේ දෙමව්පියව ගැන සොයලා බල්ලා, තමන්ගේ වැඩිහිටියෝ ගැන හොයලා බල්ලා, තමන්ගේ බිරිඳ දරුවෝ ගැන හොයලා බල්ලා, ඒගොල්ලන්ට යුතුයකම් වගකීම් කරන කොටස ගැන නෙමෙයි. ඒවන් පිළිඳින සුදු ගති වලට උදව්වක් වෙනවා. යුතුයකම් වගකීම් කරන්නේ මිනිස්සේ කවදාකවත් නිවනට යන්නේ නැහැ. නමුත් එපින් එතනින් එහාට ගියපු තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරයක් හදාගන්න නම් ලෝකේ යැපෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. ගොඩක් දුරට පින්තුනේ ලෝකේ සම්පත් සීමිත නිසා ඔබට සිද්ධ වෙනව තව කෙනෙක්ගේ දෙයක් ගන්න. එතකොට ඔබට ලැබෙනවා කියලා කියන තව කෙනෙක්ගේ දෙයක් අඩු වෙනවා. ඔන්න ඔතන එනවා අරගලයක්. දැන් බලන්න මේ වගේ ප්‍රශ්නයක් නෙමෙයිද මෙතන තියෙන්නේ කියලා. මගේ හිත කියන්නේ මේ මිල මුදල් වලට හෝ දේපළ වලට ඇති කැමැත්ත අතහැර දමන ලෙසයි. නමුත් මම ඒවට ඇති ආසාව අතහැර දමා ඔහුට උවමන ආකාරයෙන් ඒවා පරිහරණය කිරීමට ඉඩ දුනහොත් අනාගතයේදී මාහට කිසිවක් ඉතුරු නොවනු ඇතයිද, මාහට මිල මුදල් නොමැතිව අසරණ තත්වයකට පත්වනු ඇතයිද මගේ හිතේ මහ බියක් ඇති වී තිබේ. දැන් මොකද කරන්නේ? අනාගතය ගැන බයයි. අනේ තින් ගිහි ජීවිතේ හිටියොත් පින්වදනේ කවුද බෝ ජීවත් කරන්නේ? යමක් කමක් හරි හම්බ කරගන්න සිද්ධ වෙනවනේ. වයසට ගියාට පස්සේ දරුමල්ලු හිටියත් පින්වදනේ ගොඩක් දුරට ඉතින් දරුමල්ලොන්ට සමහරට බලන්න බැරි අවස්ථා ඒවි. විශේෂයෙන් ඒ අය දහම ඉන්නේ නැත්තම් ඒගොල්ලන් පවුල් පන්සල් වුණාට පස්සේ පින්තුනේ ඒවා ගැන හිතනව විනා දෙමව්පියෝ ගැන හිතන්න ඉඩ කඩ එයාට නොලැබී යාවේ. සමහරට මතක් වෙන්නේ නැති වෙයි. එදාට ඔබ රොඩ්ඩක් වෙනවා. ආන් එදාට වැටෙන්න තැනක් හොයන් ඉන්න එපැයි. වැටලා ඉන්න තැන. ඒකනේ පින්තුනේ මුළු ජීවිත කාලය තිස්සේ මිනිස්සු පෙන්ෂන් එකක් ගන්න මහන්සි වෙන්නේ. අය පින්තුනේ බයයි. අනාගතය ගැන බයයි. මට මොකක් වෙයිද? කවුරු මාව බලාගනීද? කවුරු මාව හැමෝ මාව අතහැරලා දාලා යයිද? මට ඉන්න තැනක් නැති වෙයිද? මම ලෙඩක් දුකක් වුණොත්, මට අංශභාගය හැදුනොත්, මම ඇඳට වැටුනොත් එහෙම. කවුද මාව බලාගන්නේ? මං අතරමං වෙයිද? මට උන් හිත දැන් නැති වෙයිද? යන එන තැන් නැති වෙයිද? එන්නේ මිනිස්සු බයෙන් ජීවත් වෙන. ඒකනේ පුරාණ භුක්තිය තියාගෙන දිසන් ලියලා දෙන්නේ. මෙහෙතල බලන්න පින්වද? මම මේ කියන්නේ වැරදි කියලා නෙමෙයි. මට එහෙම නිගමනයක් ගන්න අයිතියක් නැහැ. නමුත් අද දෙමව්පියෝ දරුවන්ට දෙනව නේද ඉඩම් පවර්ලා, හැබැයි ප්‍රාණ භුක්තිය තියාගෙන. මං කියන්නේ ඒවා එහෙම කරන්න එපා කියලා නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. නමුත් එහෙම කරන්න සිද්ධ වෙලා තියෙනයි කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ දෙමව්පියන්ට විශ්වාසයක් නැහැ මේ දරුවෝ අපි වයසට ගියාට පස්සේ අපිව ගෙදරින් දොට්ට දායිද කියලා. ඒ තරමට ඒ දරුවන්ව හදලා තියෙන යහපත් විදියට. ඒ තරමට ඒ දරුවන්ට දෙමව්පියෝ ගැන හැඟීමක් තියෙනවා කියලා ඒ දෙමව්පියන්ට විශ්වාසයි. ද. ගේ ලියලා දෙනවා. හැබැයි ප්‍රාණ භුක්තිය තියාගෙන. මම මලාට පස්සේ ඕන එක. එදකම් මටයි ති. ඇයි? වැරදිලාත් මාව ගෙදරින් එත් දොට්ට දැම්මොත් එහෙම. ඒ නිසා පින්දුනේ අනාගතය ගැන තියෙන බය ගිහි ජීවිතයක ජීවත් වෙන ඔබට හරිම සාධාරණයි. මට ඒක නමුත් කියන්න බෑ. ඉතින් නොකියත් බෑ කියලාත් බෑ. ඒකයි වැඩේ. ඒකයි ආයතනය කියන්නේ. එන්න පුළුවන්කම තියනවනම් ඔය කුණු ගඳ ජීවිතේ ජීවත් වෙන්න නැතුව සුන්දර මිනිස්සු අතර ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි හදලා තියනවා කියලා අපි ඔබට අප වෙනවනම් ඔබට තියෙන සුන්දර මනුස්සයෙක් විතර ජීවත් වෙන එක විතරයි නම් පින්තුනේ. ඒ කියන්නේ තමන්ගේ නිවනත් අනුන්ගේ නිවනත් කියන දෙක මුඛ්‍ය පරමාර්ථය කරගෙන එතනින් එහාට ජීවිතේ හැඩගස්වා ගන්න එක නම් කවදාකවත් ඔබට බඩගිනින් ඉන්න සිද්ධ වෙන්නේ නැති බවට අපිව පෝෂණය කරන ඒ පින්වත් පිරිස පොරොන්දු වෙලා තියෙනවා නම් කවදාකවත් හිසර සෙවණක් නැති වෙන්නේ නැහැ කියලා මහා සංඝරත්නය තමන්ගේ කරමත තියාගෙන තමන්ගේ මුදුන් මල් කඩ කරගත්ත පිරිසක් අප වෙලා තියෙනවා නම් දිවි හිමිය ආසනීපයක් ලැබලා දුකක් හැදුනොත් එහෙම අපිට තියෙන සංසකේ හරි වේදන් කළා ඔබ වහන්සේලාව අපි තවදාකවත් ආසනීපයකට බේතක් නතු තියන්නේ නැහැ කියලා වරොන්දු වෙලා තියෙනවා නම් ඇඟට තියෙන සිවුරු කැල්ලක් නේ ඕනේ එහෙමද පාත්‍ර කැල්ලක් හොයාගත්තාම සිවුරු කැල්ලක් හොයාගත්තාම ඔච්චරනේ පින්දුනේ ඕනේ ජීවත් වෙන්න. ඉතින් ඔය ටික තියනා නම් පින්තුනේ එතනින් එහාට තව මොනවද ඉල්ලන්නේ? එතනින් එහාට ඉල්ලන හැම දෙයක්ම කුණු ගඳ ගන්න දේවල් නෙමෙයිද? හිසර සේවනක් නම් පින්තුනේ ධන හිස් දෙක තෙමෙන්නේ නැත්තම් වහින වෙලාවට ඔච්චරයි ඕනේ. දායකයෝ ඉතින් තමන් කැමති කැමති විදිහට කුටි එහෙම හදලා දෙනවා. ඉතින් ඒගොල්ලන් කැමැත්තේ. නමුත් ශාසනයක සේනාසනයක් කියලා කියන්නේ භාවනාවට වාඩි වුණාට පස්සේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්තම් පින්දුනේ වහින වැස්සට. ඔන්න ඕක තමයි කුටිය. හිසර සෙවන. ඔච්චර යෝනේ. එතනින් එහාට ඔක්කොම අතිරේක ලාභ. ලාභේ පස්සේ යන පිරිසට කවදාකවත් නිවන හම්බෙන්නේ නැහැ. මොකද අන්‍යයන් හිලාභූ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. එහෙන් දායකයෝ කැමැති පරිදි ඒගොල්ලෝ ඔහොම නෙමෙයි මන්දිරයක් හදලා දුන්නත් වෙන ප්‍රශ්නයක් නෑ ඒකේ. මාලිගාවක් හදුවත් ප්‍රශ්නයක් නෑ. මූලික අවශ්‍යතා ටික තියනවා නම් පින්දින එතනින් එහාට. ඊටර ඔක්කොම ටික ගඳ. නේද ඔබ ඉල්ලන්නේ ගඳ ඒකයි වැඩි. ඒක තමයි ගිහි ජීවිතයක තියෙන කුණු ගඳ. ආයෙත් මම කියන්නේ දොස් කියනෝ නෙමෙයි බයිනෝ නෙමෙයි පුණ්‍ය ශක්තිය මෝරලා තියෙන කවුරුරි ඉන්නවනම් මේ වචන ටික ඇහිලා හරි හිතෙනවා නම් එයාට ඒ මහත්යට ඇත්ත නෙමෙයි කියන කතාව. ඇයි මම මේ නිකන් ඉල්ලගෙන දුක් විඳින්නේ? පහසෙන් යැපෙන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ තියෙද්දි තථාගතයන් වහන්සේ නිර්මාණය කරලා තියෙද්දි වික්ෂු සංග්‍රහත්නේ වැඩ ඉන්න කාලේ එහෙම ක්‍රමයක් අපිට තියෙද්දි ඇයි මේ නිකන් දුක් විඳින්නේ? ආන් එහෙම හිතෙච්ච පිරිසක් ඉන්නවා පින්දුනේ හැමෝටම මේ හිතුනේ. අපේ මේ දේශන අහලා තමයි. තව අනාගතේටත් එහෙම හිතේවි. එහෙම අහගත්ත එහෙම හිතෙච්ච සිය දෙනෙක් අද මේ ආරම්භ භූමියේ ඉන්නවා. ඉතින් ඊළඟ කෙනා කොහොමද එන්නේ? එයාත් එහෙම හිතලා තමයි. මොකක් අහලාද? මේ ටික අහලා තමයි. ඒකයි මේ කියන්නේ. මොකද අපිත් පින්දුනේ ওই ජීවිතේ ජීවත් වුණා. නැතුව නෙමෙයි මේ අත්දැකීම් ඇතුවනේ මේ කතා කරන්නේ. මම පොඩි කාලේ පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයි. බොහෝ කාලයක් ජීවත් වුණා පින්දුනේ ගිහි සමාජේ. ගොඩක් දේවල් කරා, ඉගෙන ගත්තා, හම්බ කරා, ගොඩ නැගුවා. ඒ හැම දෙයක් තුලම තේරුම් ගියේ ওই හැම එකක්ම ගඳක්, කුණක්. මොකද ලං කරගත්තොත් එක ප්‍රශ්නයක් විසඳුණාට මොකෝ තව ප්‍රශ්න වැලක්ම ඒකෙන් ඇරිලා එනවා. එක ප්‍රශ්නයක් විසඳනවා කියලා කියන්නේ තව ප්‍රශ්නයක් එතනින් එහාට පටන් ගන්නවා. ඔහොම තමයි ඔක්කොම තිබ්බේ. එකක් නැහැ මට කියන්න බෑ ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ. එකක් නැහැ. එකක්වත් නැහැ. ඒකට හේතුව අபிසංකාරයේ ස්වභාවය ඒක. පිළීමෙන් නිදහස් වෙන යමක් යමක් කරනවා නම් බෙන්තුනේ ඒ නිදහස් වීම උදසා කරපු දේ තවත් පිළීමක්ම තමයි. ගෙනත් දෙන්නේ. කවදාකවත් පෙළීමෙන් නිදහස් වෙන්න කරපු දෙයක් පින්තුනේ නැවත පෙළීමක් නොගෙනවෙත් සිටියේ නැහැ. පෙලීම නිරුද්ධ කරගන්න යමක් කරගත නම් පින්වතුනි එච්චරයි ඇත්තටම මිනිස්සෙගේ ජීවිතේ සතුටක් ගෙනත් දෙන්නේ. මොකද පෙලීමෙන් නිදහස් වෙන්න කරන හැම දෙයක්ම අபிසංකාරය. අபிසංකාර සියලු අபிසංකාර ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ඔය හැම එකක්ම සමත කරගන්න ඕන කියලා. ඒකයි නිවන. සබ්බ සංකාර සමතෝ. සියලු සංකාරයන් අபிසංකාරයන් සමත කරගන්න ඕන. එනිසා හේතු වාසනා තියෙන යමෙක් ඉන්නවා නම් පොඩ්ඩක් තේරුම් ගන්න. ඔබ කොච්චර ඉගෙන ගත්තා සතුටින් ජීවත් වෙන්න නම් වෙන්නේ. අපි ඉගෙන ගත්තා, අපි try කරලා බැලුවා. හරිගෙන. එක නෝන කෙනෙක් නෙමෙයි බින්දින නෝනල 500ක් හිටියත් සතුටු වෙන්න හම්බෙන්නේ නැහැ. නැත්තම් මොකද බින්දින අන්තපුරය රජ කෙනෙක්ට. නෝනල 500ක් හිටපු කොසල රජතුමා රාජධානිය ඇවිදින වෙලාවේ තව නෝන කෙනෙක් දැක්කහම ඒ නෝනාවත් උස්සන් යන්න හිතෙනව නේද තමන්ගේ අන්තපුරයට දාගන්න. ඒ කියන්නේ 500කින්වත් සතුටු වෙන්න බෑ නේද පින්වතුනි. දැයි ඔබට හිතෙන්නේ? තව අවුරුද්දකින් ඔබ පෝරුවට නැගලා ගෙදරෙක්කන් යන්න හිතන් ඉන්න නෝනාගෙන් ඔබට සතුටු වෙන්න පුළුවන් කියලා? ඔයින් 500ක් තිබ්බත් සතුටු වෙන්න බැරි නම් එක්කෙනකින් සතුටු වෙන්නේ කොහොමද? මොකද සතුටු වෙන ක්‍රමයේ තියෙන පිංතේ නෝනගාව නෙමෙයි. සතුටු වෙන ක්‍රමයේ තියෙන දහමයි. නෝන කසාද බඳින දවසින් නම් ඔබට දහම කියලා දෙන එක නම් කරන්නේ කමක් නැහැ නෝන ගෙදර එක්කන් ගියාට. නෝතේ එක නෙමෙයි නැත් කතා. ඔබ මේනකොට පිංතේ කෑම වට්ටෝරු බඩ පැලෙන්න කොච්චර කාලයක්ද? සතුටුනාද? ගමේ අලුතෙන් රෙස්ටුරන්ට් එකක් දැම්මොත්, අලුතෙන් ආපන ශාලාවක් දැම්මොත්, කෑම කඩයක් දැම්මොත් යනවම තමයි ඔබට. සතුටුනාද? අදරත් පින්වදින වීකෙන්ඩ් එකක් ආවොත්, ඔබ කෝල් කරලා හරි අහලා බලනව නේද? මොනවද අලුතෙන් රෙස්ටුරන්ට් මොනවද තියෙන්නේ? යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා කරලා අද කොහෙද කෑමට යන්නේ? අද කොහෙද කන්න යන්නේ? මොකද අද කොහෙද කන්න යන්නේ? මොකෝ ඇයි ඊයේ කාපු තැන මදිද? ගිය සතියේ කාපු තැන, ගිය මාසේ කාපු තැන, මුලින්ම ගියපු හොටෙල් එකෙන් අද කන්න බැරිද? බෑ. ඇයි? එදා කාලා එතනින් සතුටුුනේ නැහැ. එහෙනම් හොටෙල් වලින් කාලා සතුටු වෙන්න බෑනේ. ඇයි ඒක තේරුම් ගන්න නැති කෙනෙක්? ඇයි මේ තේරුමක් නැති වැඩ කරන්නේ? ජීවිතේ ලොකු කාලයක් කැප කරලා තියෙන්නේ. ඔය ටික වැටෙන්න පටන් ගන්නවා අවුරුදු 60 70 විතර පැන්නට පස්සේ. වැටෙන්න පටන් ගන්නකොට වඩා ඉතින් අර කොට බිම යනුනට පස්සේ මුකු කරගන්න බෑනේ දැන් එතනින් එහාට. ඔබ රොඩ වෙනවනේ එතනින් පස්සේ. ඒක දැන් විශේෂයෙන් අපේ අම්මට අප්පච්චිට එහෙම කතා කරන ලාට මම ඒ දෙන්නට කියන්නේ. ඔය දෙන්න හිතන්න එපා වයසට ගියා කියලා ආසාවල් නැති වුණා කියලා. ආසාවල් නැති කරන්න පුළුවන් නම් වයසට ගිහිල්ලා පින්විතන. ඉතින් එහෙනම් ඔය ඉස්සර මිනිස්සු 80,000ක් ආයු කාල ජීවත් වුණේ හිතලා බලන්න. එහෙනම් ඒ කාලේ බුදු කෙනෙක් හොන්නේ නැහැනේ. ඒ කාලවලත් බුදුවර පහල වෙනවනේ. නෑ, අද සාමාන්‍ය මිනිස්සු මොකද කියන්නේ? සාමාන්‍යයෙන් අවුරුදු 60ක් 70ක් 80ක් විතර වෙද්දී අපිට ආසාවල් ඔක්කොම නැති වෙලා යනවා. ඒ කියන්නේ අවුරුදු 85 ගතන හරිනේ දාසාවල් නැති වෙන්නේ. ඒ කියන්නේ යම් කාලයක පින්වතුනි මනුස්ස ප්‍රජාවගේ ආයු කාලය අවුරුදු 85 ලනන් තියෙනවා. අපි 120ක් ආයු කාලය තිබ්බ කාලේ තියෙනවා. අවුරුදු 200ක්, අවුරුදු 500ක්, 1000ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 80 පෙන්නට පස්සේ ඉන්නවනේ ඔක්කොම හරි හතුන් වාසල නේද? ඉතින් බුදුවරු මොකටද දෙහනා ලෝකේ? නමුත් අවුරුදු 80,000 ආයු කාලය තියෙන කාලවලත්, කල්පයක් ආයුෂය තියෙන කාලවලත් තියෙනුනේ බුදුවරු පහල වෙනවනේ මේ ලෝකේ. මොකටද? කාලය ජීවත් වුණා කියලා ආසාව ලැල්ලන්නේ නැති නිසා තේරුම් ගන්න කරුණාකර. ඔය එක්ස්පෙරිමන්ට් එක තේරුමක් නැහැ පින්වතුනි. ඉල්ලන කන්න දේවල් ඔය හිතට දීලා සම්සෘප්ත කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න එක්ස්පෙරිමන්ට් එක. ඔය පරීක්ෂණේ තේරුමක් නැති පරීක්ෂණයක්. අතහැරලා දාන්න ඕක. ඕක මීට පෙර 15 වෙච්ච පිරිස කරා පින්වතුනි. ඔබේ ශාස්ත්‍රඥ වහන්සේත් කරා බෝධිසත්ත්ව කාලේ. කළා කිව්වා. හරියන්නේ. අතහැරලා දා. හීනයි, ග්‍රාම්‍යයි, පොතුජනිකයි. කොහොමද පාවිච්චි කරපු වචන උන්වහන්සේ? ඔක හීනයි. බොහොම පහත්. ග්‍රාම්‍යයි. හරිම ලාමකයි. පොතු ජනකයි. නිකන් පොතු ජනිත කරනවා විතරයි. සවදාක ඵලයක් ගන්න බෑ ඕකෙන්. ඔබ තේරුම් ගන්න පිළිඳින මේ කියන කරුණු. යුතුකම් වැක්කීම් වලින් බැඳලා ඉන්නව නම් මට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ කොහොමද? නේද මට ප්‍රශ්නයක් නැහැ. කාටද ප්‍රශ්න තියෙන්නේ? ස්වාමීනි මට යුතුකම් වැක්කීම් තියෙනවානේ. අපි ඒක තමයි නේද ඒක තමයි. ඒත් එහෙනම් කමන්නේ. මට එහෙනම් ප්‍රශ්නයක් නැහැ. දැන් සතුටින් යන්න පුළුවන් නේද? ස්වාමීන් වහන්සේ කිව්ව ප්‍රශ්නයක් නැහැ කියලා. ඇයි යුතුකම් වැක්කීම් තියෙනවනේ මට? දැන් බල සතුටින් ගෙදර යන්න පුළුවන්. ඒක හරිය නිකම් පින්වතුනේ අපිට මාරාන්තික පිළිකාවක් තියෙනවා. ඒ නිසා රජෙන් දෙනවා අපිටම මොකක් හරි දීමනාවක් දෙනවා කියලා. ඒ නිසා අප රස්සාව කරන්න ඕනේ නැහැ. අහවල් මාරාන්තික පිළිකාව හැදුණොත් අප රස්සාව කරන්න ඕනේ නැහැ. ඉතින් පස්සේ රජෙන් ඔබ ජීවත් කරනවා. ඔබ වෙනව රස්සාවක් හොයාගෙන. ඉස්සලා වෛද්‍ය පරීක්ෂණයක් කරලා බලන අපිට මාරාන්තික පිළිකාවක්. නේ ඔබ රස්සාව කරන්න ඕනේ නැහැ. අපි දීමනාවක් දෙන්නම්. දැන් සතුටින් ගෙදර යනවා. ආ ඒක නේ දැක්කනේ. මම දැන් රස්සාව කරන්න ඕනේ රජෙන් කිව්වනේ. හයි මර මාරාන්තික පිළිකාවක් තියෙනවනේ මං ලේ මහවන්නේ කියලා මැරෙනවනේ ප්‍රශ්නයක් නැහැ හරිද දැන් ඒක නියමයි සුරංගනා කතා ආයිත් මම කියන්නේ මේ කතා කරන්නේ අර එක්තරා විශේෂ පිරිසකට හැමෝටම නෙමෙයි මේ දෙක කියන්නේ තේරුම් ගන්න හැම මහන් ඉන්නවා ඉතින් මම කරන්න දෙයක් නැහැ ඒකට මොකද දේශනා දෙකක් කරන්න බෑනේ නවත් හැමෝම බණ අහනවනේ මෙතන ඉන්නවා හේතු වාසනා න්‍යා පිපිරෙන්න ඔන්න මෙන්න පුණ්‍ය ශක්තිය තියෙන පිපිරිසකුත්. එයා වස ගහනකොට කෝල්ලක් දෙනවද නැද්ද දෙනවද නැද්ද දෙනවද නැද්ද කියලා බල බල ඉන්නේ. අනගාരിക වෙනවද නැද්ද? ඔන්නෝම පිරිසක් ඉන්නවද? මේ බණ ටික අහගෙන ඉන්නේ. එයාට එයාගේ මොලේ පෑදෙන්නේ මේ කතා කරන්නේ. ඔය වැටෙන් පොඩ්ඩක් තල්ලුවක් දෙනවා හැබැයි වැටෙන් මොනවාද ඔය පිස්සු මර්ගාත හිතන්නේ නැතුව පනින්න වැටෙන් එහා පැත්තට කියලා ඒකයි තරුණ කොල්ලනේ තේරුම් ගනින්න ඔය ජීවිතය තුළ සතුටින් ඉන්න උත්සාහ ගන්න එක කිසිම තේරුමක් නැහැ අපි කරලා බැලුවා මොක හරියන්නේ නැහැ අවුරුදු 20ක් 25ක් වෙනවා ඇති දැන් ඔබට හිතන් ඉන්නේ තව අවුරුදු 3 කින් විතර විවාහයකුත් කරගෙන කසාදයකුත් බැඳගෙන සමහර වෙලාවෙ දෙකම කරනවා. තතරින් ජීවත් වෙනවා ඉතින් එහාට කියලා. මතක තියාගන්න පින්වතුනි එක ප්‍රශ්නයක් විසඳනවා කියලා කියන්නේ තව ප්‍රශ්නයකට සම්පූර්ණයෙන්ම පාර කප ගන්න එක තමයි. ඒ ඉවරයක් නෑ ওই ප්‍රශ්න විසඳලා. ඉතින් ඇයි ප්‍රශ්නයක් විසඳන්න තව ප්‍රශ්නයක් ගේන්නේ? ඔබ ගින්නක් නිවා ගන්න තව ගින්නක් අවුල වල හරිනවා. ඔය කියන්න පුළුවන් ඉන්නේ මේ ගින්න හරි සැරයි. ඒ නිසා අපි ඊට වඩා ලොකු ගින්නක් අවුල ගමු. දැන් අර ගින්නේ සැර දැනෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ මහ මෝඩ කතාවක් ඒක දෙන්නේ. මේ දඩේ කසන නිසා ඒක හරි දැවිල්ලයි. මොකද කරන්නේ? අනිත් පැත්තේ අත කපා ගත්තා නම් හරි. ඇයි? දැන් අර දඩේ දැනෙන්නේ නැහැ නේ සැරයි කියලා. මොකද ඊට වඩා මහ වේදනාවක් දැනෙන්න ඕන අත කපා ගත්ත එකේ. ඔය වගේ මහා මෝඩ වැඩක් පින්වතුනේ. ඒක අර නියම උපමාවක් ලෝවැඩ සංග්‍රහයේ තියෙන. මස්ලේ නැතියට බලුලේව ගන්නේ කියලා. කුස්පිරුම ඵලයක් නොලබන්නේ. ඇයි පිංගුතනේ උපමාව බොහොම වර්ණ උපමාවක් කියලා මම කියන්නේ. ඒ උන්වහන්සේලා ඒක උන්වහන්සේලා පිංගුතනේ ඒකාන්තයෙන් ධම්ම අවබෝධයක හිටපු විරසක්. වෙන්න ඕනේ අපිට හිතන විදිහට නම. මාන කොච්චර ගැළපෙන උපමාවක්ද කියලා ඒක. බඩගින්නට කියලා බල්ලා පිංගුතනේ මස් කටු කනවා. අපිට හිතේ සමහර ගොඩක් ලබට එක පැත්තක් තේරෙයි යෝගේ. මොකද්ද? ඉතින් මස් කටු කෑවම වැඩක් නැහැ නේද? කවදාවත් බඩ පිරෙන්නේ නැහැ. ඔය ඔබ දකින්න එක පැත්තක් විතරයි ඔය කතාවේ. තව පැත්තක් තියෙනවා අපි පොඩ්ඩක් ප්‍රඥාව යොමු කරලා බලුවොත් තේරෙනවා. ඌ කන්නේ කටු. කටු කනකට මොකද වෙන්නේ? කට ඇතුලේ දුවාල වෙනවා. කට ඇතුළේ තුවාල නම් මොකද වෙන්නේ? ඉස්සල උට තිබ්බ එක ප්‍රශ්නයක්. ඉස්සල හිටියේ මොකෙද්ද? බඩගින්න හැදිච්ච බල්ලෙක්. දැන් ඉන්නේ මොකෙද්ද? බඩගින්න හැදිච්ච කට වන වෙච්ච බල්ලෙක්. දැන් බල්ල දෙන්නකන් වඩා හොඳ බල්ල කොයි බල්ලද? ඒ කියන්නේ අඩුවෙන් දුක් විඳින බල්ල කොකද? අර ඉස්සල හිටපු බඩගින්න බල්ල නේද? ඒ කියන්නේ දැන් දුක එහෙම්මමද? දුක අඩු වුණාද නැත්නම් දුක වැඩි වුණාද? අද මතක තියාගන්න තේරුම් ගන්න තියෙන තුනේ. දුක එහෙම්මම තිබ්බ නෙමෙයි. දුක අඩු වුණත් නෙමෙයි. මොකද උනේ? දුක වැඩි වුණා. එහෙනම් ඒක කරාට වඩා හොඳයි නේද නොකර හිටියා නම්? ආන් එහෙම නම් අවිසංඛාරයි. කරාට වඩා හොඳයි නොකර හිටියා නම්. දැන් බඩගිනින නිවුණා දුකේ? නැහැ. ඒ ප්‍රශ්නේ විසඳන්න කියලා දැන් මොකදලා තියෙන්නේ? කටතුවාල වෙලා. දැන් මෙතනලා උ වේදනාව හිටියා නම් බඩගිනිනේ කී කියා. දැන් විඳින්නේ ඌට ඒ බඩගින්නේ වේදනාව දැනෙන්නේ නැහැ. ඇයි ඒ? මුළු කටම වණයක් වෙලා දැන්. දැන් වණන්නේ ඇයි? කටතුවාල ඇති නිසා. ඔබ පිටින්නේ බල්ලෙක් ඕක කරාට කමක් නැහැ. මිනිස්සුත් වැඩේ කරනවා. එක ප්‍රශ්නයක් විසඳ ගන්න පින්දින ඊට 10000 ගුණයකින් ලොකු ප්‍රශ්නයක් ගෙදර ගේනවනේ පින්තුනේ. අනේ දෙයියනේ මිනිසුන්ට තේරෙන්නේ නැති හැටි. මම කියන්නේ පින්දින ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න විශේෂයෙන්ම ඉන්න තරුණ පිරිස. අවුරුදු 14න් උඩ තරුණ කොල්ල පොඩ්ඩක් හිතලා බලන්න මේක. ඔබට හිතේ අපේ අයියත් කසාද බඳලා ගෙනව නෝන කෙනෙක් අනේ මටත් ලොකු වෙනකන් අනේ ඉන්න බෑ අයියෝ. අයියා ලොකු වෙඩින් එකක් ගත්තා අනේ අක්කා ගෙදරගෙන ආපු දවස් නම් අනේ අයියා හරි සතුටින් ඉන්නේ. අහලා බලන්නකෝ අයියාකින් සතුටින් ඉන්නේ කියලා. නෝන කෙනෙක් තනින් ගෙන්න බෑ නැන්දම්මත් එනවා. අනේ නෝනා අපි නන්දන මලා කියලා රහතන් වහන්සේ කලින් ඒත් නෝනා තනින් ගේන බෑනේ පින්දුනි. නෝනා ගේනකොට නෝනාට හැදෙන හොරිලෙවෙත් එනව නේද? හැදිලා නැහැ. හැදෙන්න තියෙන එක කවුද ඒකට බෙහෙත් කරන්න ඕන දැන්? අනිතික ඔය තරුණ කාලේ ඔබ හිතාගෙන ඉන්න ගන්න පුළුවන් ආශාවදේ තව කොච්චර කාලද තියෙන්නේ? ඔය තව ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? නම්පට ගහනවා. ඊට පස්සේ ඔය හිතන් ඉන්නේ එකක්වත් ඔබට කරන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. අදනම් අතින් අල්ලගෙන උඩ දුවලා පැනලා ඔක්කොම කරනවා ඇති. නමුත් තව ටික කාලයක් යද්දි අනේ වා ගිහින් එනමයි කොන්දරි දෙනවා. අපි යන්න පොඩ්ඩක් වතර ට්‍රිප් එකක් දාලා කොන්දරි දෙනවා. මගේ ඔළුව රිදෙනවා. මම බෙල්ල රිදෙනවා. මන දාසනීපයි. මට අරකයි, මට මේකයි. අනේ මට කරන්න බෑ. ඒ විතරක් ගැන. තාරික කාලයක් ගියදී නුරු නුරු ගාන පටන් ගන්නවා. මේ කියන්නේ එක එක දේවල් ගැන කම්ප්ලේන්. වැඩේ මේකයි. ඔබ පොරෙන් බහින්න පින්නේ කඩදාසියක් අසම් කරලන්. ඒ නිසා ජීවිතාන්තය දක්වා එතනින් එහාට ඔබට සිර දඬුවමක් දුන්නා නම් හොඳයි කියලා හිතෙන මට්ටමට ඔබේ අනාගතේ සීල් කරනවා. මම දෙපැත්තටම මේ කතා කරන්නේ. පිරිමි මහත්තුරුන්ට නෝනා ගැනත් නෝනලාට මහත්තුරු ගැනත් දෙකොල්ලම එකයි. හරි? නමුත් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. මොකද අපේ ආරාමයට ඇතුළට එන්න පුළුවන් මහත්තුරුන්ට විතරනේ මේ වෙලාවේ. තරුණ කොල්ලොන්ට. ඒකම මේ පැත්තට කතා කරන්න ගොඩක් දුරට. හොඳ අනික් කට්ටිය ඒ විදිහට මිතලා බලන්න ඕන. ඉතින් දැන් මෙහෙමයි. දැන් හැබැයි ඔබ ගිහි ගෙදර ඉන්නවා නම් අපි තුමු තරුණ දැරිවියක් කියලා. අවුරුදු 16ක අපි තුමු තරුණ ගෑන ළමෙක් මේ බණ ටික අහනවා. කරලා හිතා ගන්නවා මට නම් එපා කසාදයක්. මං කසාද බලන්නේ නැහැ. දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් එනවම තමයි. එතකොට ඒ දරුවගේ අම්මයි තාත්තයයි දුවේ දරුඹ කසාද බඳින්න නැත්තම් අපි වයසට ගියාට පස්සේ අපි මැල්ල ගියාට පස්සේ කවුද උඹ බලාගන්නේ? මං තනින් ජීවත් වෙන. ඔය ගිහිනේම කරන්න බෑනේ. කොහොමද ඔය කියන දේ කරන්නේ? විශේෂයෙන් අපේ රටේ වගේ සමාජයක. සාමාන්‍යයෙන් ලේසියෙන් තරුණ ගෑන් ළමයට තනින් ජීවත් වෙන අමාරු. එහෙම කරනා ඉන්නව නැතුව නෙමෙයි. දෙකෝ සාසනයකට යන්න ඕනේ. නැත්නම් අඳුම තන අනගාരികාවක් හොත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් තියෙන එකම විකල්පයට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ විවාහයක් කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සිද්ධ වුණාට මොකෝ එතනින් එහාට කරන් තියෙන ටික ඔබට කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ බත් අම්මන තමයි තියෙන්නේ එතනින් එහාට මරණකම්. ඒකයි මේ මට ඇත්තටම හරි අනුකම්පාවක් දැනෙනවා මේ ලෝක සත්වයා ගැන. ඒ වගේ මට හරි සතුටක් දැනෙනවා මං කොයි වගේ දැනගෙන ගැලවිලා ආවේ කියලා. මම මේ මට හැඟෙන හැඟීම් මම ඔබට කියන්නේ. නමුත් ගිහි ජීවිතවල හිර වෙලා ඉන්න මිනිස්සු ගැන මට පුදුමාකාර අනුකම්පාවක් දැනෙනවා නැතුව නෙමෙයි. ඒකයි හිර වෙන්න කලින් මම මේ ටික කියන්නේ. හිර වෙන්නේ නැතුව බේරෙන්න පුළුවන් අයට බේරෙන්න. ඕක හිරයක්. අපි ඉස්සර කතාවට කියන්නේ හිරයක් ගන්නයි යන්නේ කියලා. අපි ඔය ගම්වලෙම ඉස්සර මිනිස්සු කතා කරනවා. හිරයක් ගන්න යන්නේ කියලා. ඒ හිරයක් තමයි. හිර වෙනවා. අනික ඊට පස්සේ අපි හිතමු ඔබ විවාහ වෙලා දැන් එක නෝන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තමයි අල්ලපු ගෙදර හිරපු ගෑන් ළමයව දකින්නේ. දැන් අනේ මෙයාට වඩා එයා කොච්චර සීදේ විපාටයිද? මොකද කොහොමද තියෙන්නේ ආදරය කරන කාලේ එකක් විවාහ වුණාට පස්සේ විදිහ තව එකක් 90%කට එහා පැත්තේ හොමයි. අහලා බලන්නකෝ විවාහ වෙලා ඉන්න මිනිස්සුන්ගේ නැද්ද කියලා. අම්මලා තාත්තලා මේවා කියලා දෙන්න ඕන හරිනම් දරුවන්ට. අම්මා තාත්තා ගැන අපහැදීමක් ඇති වෙන්නේ නැති වෙන්න. දෙමාපියෝ ගැන නෙමෙයි මේ කියන්නේ. නෝන්ල මහත්තයලා ගැන. ඒ දෙන්න අතර සම්බන්ධය වෙනස්නේ. දරුවෝයි දෙමාපියෝ අතර සම්බන්ධය එකක්. නෝනායි මහත්තයත් සම්බන්ධය තව එකක්. දෙකද ඔබට නෑ අපි ගමු සුදු මිනිස්සු පොත කියවද්දි. ඔබට හිතිලා නැද්ද මේ වගේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා? ඇත්ත කතාව වෙන්නේ මේ වගේ මිනිස්සු නැහැ මේ ලෝකේ. ඒක ප්‍රබන්දයක්. ඉස්සරම කාලේ ඔයිට ගොඩක් සමාන මිනිස්සු ඉන්න ඇති. 100ක් අපි ගමු 99ක් කියලා. නව 100ක්. ඔහොම මිනිස්සු පින්වතුනි මේ ලෝකේ හොයාගන්න හම්බෙන්නේ නැහැ. 99ක් කිව්වත් වැරදි. 80ක් කියමුකෝ. 100ක් ඔයගේ මිනිස්සු බින්දින මේ ලෝකේ හොයාගන්න හම්බෙන්නේ ඔක ප්‍රබන්දයක්. නව කතාවක්. ඇත්ත කතාවක් නෙමෙයි. එහෙනම් පොත ලියන එක වැරදිද? නෑ. එතුමාගේ අදහස බලාපොරොත්තුව තියෙන්නේ. මේ දින 100 නම් 100 කියවලා ඉවරලා මනුස්සයට පුළුවන් නම් තමන්ගේ ජීවිතයේ 5 ඉඳන් 6 දක්වා නැග ගන්න. තව 1ක් ඒකෙන් ගන්න. මට එච්චරයි ඕනේ අපේ හාඳුනන්නේ කියලා තමයි හර්ෂමාත අපිට කියලා තියෙන්නේ. අපි ආව අවස්ථාවක මහත්මයෝ මෙහෙම ජීවිත කොහෙද ඉන්නේ කියලා. අඟහරු ලෝකෙටවත් ඔබතුමා ගිහිල්ලාද මේ ළඟදී කියලා. එහෙම මිනිස්සු කොහෙවත් නැහැ මේ ලෝකේ. මේ ලෝකනේ තුන් ලෝකේ කොහෙවත් නැහැ ඔය වගේ මිනිස්සු. ඒක නෙමෙයි අරහතුන් වහන්සේලා වගේ ගිහි පිරිසක්. කොහෙද එහෙමයි? එහෙම මිනිස්සු නැහැ. නමුත් 100 මෙන්න මේක කියලා ඔබට පෙන්වුවාම ඒකෙන් කොටසක් 1%ක් 5%ක් 10%ක් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් එක ගුණාංගයක් ඔබේ ජීවිතයට ගන්න පුළුවන් නම් අවබෝධන තව ටිකක් එතන ලඟ වුණා. අන්න ඒකයි එතුමාගේ බලාපොරොත්තුව. දැන් බඳින බුදුහාඳුරන් වහන්සේ, බුදුජානන් වහන්සේ වාපි බලලා උන්වහන්සේගෙන් දේවල් ඉගෙන ගන්න නේද? මම කියන්නේ බුදුජානන් වහන්සේගේ කොහෙද ඉන්නේ කියලා. අපි දන්න නිසා හොඳයි පින්න තථාගතයන් වහන්සේ ඇත්තට මේ ලෝකේ වැඩ හිටියා කියලා. නැත්තම් ඇත්තට මේකත් නිකන් ප්‍රබන්දයක් වගේ නේද? මේ මිනිස්සු කොහෙද ඉන්නේ? බුදුහාඳුර වගේ මිනිස්සු කොහෙද ඉන්නේ? මොකද අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් මේ ලෝකේ වැඩ හිටියා. නැත්නම් අපිට මේ දහමෙන් විදිහක් නැහැ. මේ තරම් අති සුද්ධ නිර්මල දහමක් වෙන මනසක උපදින්න විදිහක් නැහැ. අරහතුන් වහන්සේ නමකගේ හිතේ මේ ධර්ම උපදින්න විදිහක් නැහැ. ඒ කියන්නේ පින්වතුනි සියලු දේ සියලු ආකාරයෙන් දැන කියාගත් මුළු මහත් විශ්ව ධාතුව කෙරෙහිම අපමණ මෙත් ගුණයක් තියෙන මහා උත්තරීතර ගුණ කඳකට විසක් හිතා ගන්නවත් බැරි අනන්ත ප්‍රමාණ ගුණ කඳකට මිසක් පින්වතුනි මේ වගේ ධර්මයක් මේ මනෝ උපදින්න බෑ කියලා අපිට තේරෙනවා. ආන් ඒ තුලින් අපි බුදුන් දකිනවා. ධර්මයේ තුලින්. ඒ වගේම ඉතින් අපේ ඉතිහාසඥයෝ අපිට කියනවා බුදුජානන් වහන්සේ නමක් මේ ලෝකෙ වැඩි හිටියා කියලා. දෙවයි කරුණ ඔක්කොම එකතු කරගෙන අපි පිළිගන්නවා ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේ මේ මහ පොළොවේ උන්වහන්සේ වැඩ වාසය කරා කියලා. නමුත් ඒ ටික හැරුණොත් වෙනතුනේ ඇත්තනම් බුදුහාඳුරුවගේ කොහෙද මේ ලෝකෙ ඉන්නේ? නියම නවකතාවක් වගේ නෙමෙයි උන්වහන්සේගේ ජීවිත කතාව. කඩුවක් කෙනෙක් නිසා කමෝරාගෙන හිටපිය මහන මන් තෝගේ ඇඟිල්ල කපන්නයි දුවන් එන්නේ කියලා කියාගෙන දුවගෙන එද්දි මොන මනුස්සයද පින්වතුනි එතන ඉඳගෙන කියන්නේ මම නෙමෙයි දුවන්නේ ඔබයි දුවන්නේ කියලා. නවතින් කලබල වෙන්න එපා. මේ ටික අහගන්න. කවුද එහෙම කියන්නේ? පලයන් යන එළියට. පලයන් යන ඇතුළට. පලයන් යන එළියට. පලයන් යන ඇතුළට. ඔහොම කියද්ද පින්වතුනි යක්ෂේ මහා දරුණු යක්ෂය කොහොම කියද මොන මනුස්සයද පින්වතුනි එහෙට මෙහෙට එහෙට මෙහෙට ගිහිල්ලා අර යක්ෂයාගේ ද්වේෂය නිවෙනකම් ඒ කටයුත්තේ නියල ඔය දෙහි මිනිස්සු වෙයි හයාරුද්ද දුෂ්කර ක්‍රියා කරන මිනිස්සු කොහෙද පින්වතුනි ඒ මට්ටමට මැරෙන්න ඔන්න මෙන්න වෙනකන් තමන්ගේ හුස්ම හිර කරගෙන ඉඳලා අන්තිමට තමන්ගේ ළඟින් තියෙන පාත්‍රයට ගහකින් වැටෙන කොලයක් කවුරුද දාපු කියලා දාලා කිපු දෙයක් නෙමෙයි ගහෙන් වැටෙනොත් කොලයක් එච්චරයි එදා දවසේ වළඳන්නේ මොකද කියන්නේ එහෙම මිනිස්සු කොහෙද ඉන්නේ ඒකයි ඉතින් ඒ නිසා අපි එහෙනම් බුදුහාඳුනුව ගැන කතා නොකරමුද ඇයි අපිට බුදු පියාණන් වහන්සේ ගැන අපි කතා කරන්නේ ඒකට හේතුව පින්නේ උන්වහන්සේ 100ට 100 නම් අපිට ඒකෙන් 0.0001ක් හරි අපේ ජීවිතයට ගන්න පුළුවන් නම් අන්න ඒක උදසා. බුදු පියාණන් වහන්සේ පැත්තකින් තියන්නකෝ. සාරිපුත්තන් වහන්සේ වගේ කොහෙද මේ ලෝකේ ඉන්නේ? මුගලන් මහ රහතන් වහන්සේ වගේ කොහෙද බින්දෙන්නේ මේ ලෝකේ ඉන්නේ? කාශ මහ රහතන් වහන්සේ වගේ කොහෙද මේ ලෝකේ ඉන්නේ? එහෙනම් අපි ඒව ගැන කතා නොකරමුද? උන්වහන්සේලා ගැන පොත්පත් නොකියවෙමුද? ඒ පොත්පත් නොලියෙයිමුද? එහෙම කරන්නේ. කවදාකවත් තව සාරිපුත්තන් වහන්සේ නම බිහි වෙන්නේ නැහැ පින්වතුනි මේ ශාසනයේ. වස් 60ක් නෙමෙයි වස් 6 කෝටියක් තිබ්බත් සාරිපුත්තන් වහන්සේ වගේ උත්තමයෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ නැහැ. එයින් එච්චරයි. නමුත් අපි මේ ජීවිත ගැන අධ්‍යයනය කරනවා. හේතුව උන්වහන්සේලා 100 නම් පින්වතුනි ඒකෙන් 0.0001ක් අපේ ජීවිතයට ගන්න. ආන් ඒකයි ඒ පොත්පත් තියෙන්නේ. ඒකයි සුදු මිනිස්සු ගැන අපට කියලා දෙන්නේ. එද මං කියාගෙන ආවේ. ඔබේ හිතන් ඉන්න ජීවිත පින්තුනේ ගිහි ගෙදරින් ඉඳන් ගත කරන්න බෑ. මොකද වෙන්නේ ගොඩක් දලාවට ඔය පැත්ත වහලානේ ලෝකෙ පෙන්වන්නේ. මම කතා කරපු කාරණාට මමතර කොටසක් මම කියන්නේ. නමුත් අපි ප්‍රශ්න උත්තරය දෙමු. බය වෙන්න එපා. දේශනාව අවසන් වෙන කලින් කොහොම හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් අපි හොයාගමු. මං කිව්වේ ගොඩක් දුරට පින්වතුනි අර පෙන්වන්න අවශ්‍යම දේ පෙන්වන්න නැති වෙන විදිහට තමයි ලෝක දේවල් සූදානම් සැකසීලා තියෙන්නේ. දැන් බලන්න ඔබ ගියා ඔබේ අපි හිතමු ඥාතියෙක්ගේ මගුල් ගෙදරකට. හරි? අම්මගේ නංගිගේ දුවගේ මගුල් ගෙදර. ගියේ කවදද? දැන් අවුරුදු දෙකකට උඩදී. ඔබ මගුල් ගෙදර ගිහිල්ලා එතන වෙච්ච සංසිද්ධිය දැක්ක මිසක් පෙන්වතුනේ මගුල් ගෙදරින් පස්සේ ඒ මිනිස්සයයි නෝනායි කොහොමද ජීවත් වුනේ කියන එක ඔබ දැක්කේ නෑ නේද? ඉඳලා හිටලා ආව ගිහපු වෙලාවක දැක්ක තමයි. ඔබ ඉඳලා හිටලා එහෙ ගිහපු වෙලාවක දැක්ක තමයි. නමුත් ඔබ එයා දැක්ක සාලෙදිනේ. නමුත් ඔබ ගියාට පස්සේ එදෙන රණ්ඩු වෙච්ච හැටි. ඔයයි මගේ මල්ලිට එහෙම කිව්. ඒකර සුබ දැක්කේ නෑ. ඕගොල්ලෝ ආව ඔහොමමයි. අපේ ගෙදර ආවොත් ඔහොමමයි වෑ. කවදාක හොඳක් කියන්නේ නැහැ ඒගොල්ලෝ ගැන. ඔය ටික ඔබ දැක්කේ නැහැ. සමහර ඔබ යන්න කලින් පින්නේ දෙන්න රණ්ඩුවක් කියලා හිටියේ. හැබැයි ටග්ගල වැසිකිළියට ගිහිල්ලා මූණ හොදගෙන මුකුත් නොවිච්ච ගානට ඇවිල්ලා ඔබත් එක්ක වාඩිලා බොරු මූණක් දාගෙන වෙස් මූණක් දාගෙන ඔබත් එක්ක කතා කරේ. ඇස්වල කඳුළු පිහදාගෙන ඇවිල්ලා. ඔබ ඇහුවාම මේ අක්කේ අර මූණේ මොකද්ද පාරක් තියෙන්නේ? මදුරු එක්කාලා මල්ලි. පුදුම මදුරු එක්කු. පස්පොලක කාලා. මදුරු එක්ක. මම දැන් ඊළඟත් අපි මදුරු එක්ක යන එකක් ගැන කියලා තියෙනවා. නෝද ඒ ටික ඔබට පෙන්නේ නැහැ. ඒ ටික කියන්නේ නැහැ. ඇයි ඒ? ලැජ්ජයෙන් පෙන්නේ. ඇයි ලැජ්ජ? දෙයනේ කීයක් වීදම් කළාද මගුල් ගෙදර ගත්තේ? ඈ මුළු ලෝකෙටම කියලා තමන්න ඒකනේ ක්‍රමයේ පින්ගතනේ තමන් කරපු වැඩක් අසාර්ථක වෙනකොට කැමති නැහැ නේද කාටවත් කියන්නේ ලැජ්ජයි ඇයි ඒක තමන්ගේ අභිමානෙට ලොකු පහරක් ඒ නිසා කැමති නැහැ ඒවා කියන්නේ මේ නිසා මොකද කරන්නේ ගෙදරට වෙලා නෝනායි මහත්තයා දෙන්න රණ්ඩු වෙවි ඉන්නවා කවුරුයි ගෙදරට ආපු වෙලාවක විතර බොරුවට මූණිච්චාවට හිනාවක් පෙන්නලා කේක් කෑල්ලක් දීලා තේ එකක් දීලා කෙහෙල් ගෙඩියක් අන්න දීලා අතුරු කරලා යවනවා. සාමාන්‍යයෙන් අවුරුදු 3-4ක් විතර ගියාට පස්සේ තමයි දැනගන්න හම්බෙන්නේ ආ දෙන්න ඩිවෝස් වෙලා. මේ අසාගෙට හිටියන දෙන්න. මම මේ ගී සතේ කියලා කේක් කෑල්ලකුත් කාලා ඒත් ඒකක් දීලා. හොඳට හිටියන අර අක්කගේ මුණ හැම මදුරෙක් නම් කාලා තිබ්බා. එදා තමයි දැනගන්නේ මදුරෙක් නෙමෙයි කාලා තිබ්බේ කියලා. අතේ ඇඟිලි පාර තිබ්බේ. අයියගේ. ඒක දැනගන්න එදා. මොකද ඔය එකක් අප පෙන්වන්නේ නැහැ එළියට. ඉතින් තරුණ පිරිස මොකද කරන්නේ? අර බොරු ආටෝපේ දිහා බලන් ඉඳලා ඒගොල්ලෝ හිතා ගන්නවා ජීවිතේ මේකයි කියලා. ඔය ඔක්කොම බොරු පින්වතුනි තේරුම් ගන්න. ඔය ඔක්කොම මායාවල්. ලස්සනට පින්වතුනි ලෝකයා මුලාවට දාන හදාගත්ත මායාවල්. ආයෙත් මම මේ කියන්නේ තරුණ පිරිසකට මම මේ කතා කරන්නේ. වැට උඩ ඉන්න අයට මම මේ කතා කරන්නේ. මොකද ඒ ආයෙ වෙනුවෙන් අපි ලොකු කාලයක් දාන්න ඕනේ. අමාරුයි වැටිච්ච කෙනා බේර ගන්නට වඩා පින් අමාරු වැටෙන්න යන්න කලින් බේර ගන්න එක හොඳයි. ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝනේ. ඔබ දන්නවනේ. මේ කරන්නේ ප්‍රිවෙන්ට් කරන එක. මොකද ඔබ නෝන කෙනෙක් අසාද බැඳගෙන ධර්මවල දෙන්නෙක් දෙන්නේ තුන් දෙනෙක් දෙන්නේ කටින් අල්ලගෙන එක්කෙනෙක් වඩාගෙන ඇවිල්ලා දැන් ඉතින් අපේ කකුල් දෙක ළඟ වාලිලා ඇහුවට අනේ හඳුනේ මොකද මං කරන්න කියලා. අපිටත් අහන්නේ මේක තමයි මහත්මේ මොකද මං කරන්න කියලා. එතකොට ඉතින් පරක්කු වැඩි. වලට වැටිච්ච මනුස්සය ගොඩ දාන කොච්චර කල් තියෙනවද? වලට වැටෙන්නේ ඉන්න මනුස්සය බේරන්න ලොකු කාලයක් නැහැ. ඇයි? මේ දැන් තා පොඩ්ඩෙන් වැටෙන්නේ යන්නේ. අතන බං එහෙම නෙමෙයිද කියලා. තප්පරය කියන එක වටින්නේ කාටද? වලට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සයරද නැත්නම් වැටලා ඉන්න මනුස්සයරද? කාටද තප්පරේ වටින්නේ? මොකද තව තප්පරයකින් අර මනුස්සයා වැටෙනවා වලට. වලට වැටුණාට පස්සේ එයා ඕන තාක් කල් ඉන්නවා ඒක ඇතුලේ. ඒ නිසා එයාව බේරගන්න හදිසි වෙන්න ඕනේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ එයාව බේරගන්න. මොකද අදාවත් එයාවලේ, හෙටාවත් වලේ. හැබැයි අද වලට වැටෙන ඕන්න මෙන්න ඉන්න මනුස්සයා හෙටාවහම එතන නෙමෙයි ඉන්නේ. දැන් වලේ. ඒ නිසා අපි වැඩිපුර මහන්සියක් දානවා පෙන්නේ වලට වැටෙන කලින් බේරගන්න. ඒක අසාධාරණයි. ඔබට හිතනවා නම් ඒක අසාධාරණයි කියලා, ඔබ අසාධාරණයි. ඒ නිසා ඔය පිංගුදෙන් හොඳට තේරුම් ගන්න. පිංගුදෙන් මේ එළියේ පේන ලෝකේ ඇතුළ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඔය එළියෙන් පේන ආටෝපේ නෙමෙයි පිංගුදෙන් ඇතුළේ තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න ඔබ විවේක පාඩුවේ. ඔය දේවල් කරගන්න කලින් වචනයක් දෙන්න කලින් පෝරකයට සමායන්. පෝරුවට නෑ, පෝරකය තමයි වචනේ හරින. පෝරකයට නගින්න කලින් හිතලා බලන්න. මොකද පෝරකයක් තමයි ඕක. හරිද නැහැ පෝරුව කියන්නේ. ඒක පෝරකය කිව්වනම් හරි. හිතලා බලන්න. මොකද ඕකට නැග්ගාට පස්සේ පිංගුදිනේ බෙල්ල තිබ්බා. දැන් ඉතින් ආයේ කරත්තේ තමයි. මොකද එතනින් පස්සේ නියුදුකම් වග්ගිය මොක්කම පිංගුදිනේ. ඔබව ලෝකෙට ඇදලා දාන යුතුකම් වගකීම් විනා දැන් දරුවේ හිතන්න බලන්න ඔබ ඉන්නේ දරුවෙට ඉස්කෝලේකට දාගන්න ඕන දරුවෙක්ව. හරි, ඒ දරුවව ඉස්කෝලේට දාන්න දෙමාපියෝ කොච්චර වැඩ සාධාරණකම් කරනවද කියලා මං කියන්න ඕනේ නැහැ නේද? ගෙදර ඇඩ්‍රස් මාරු කරනවා. බොරු උපන්න සාතික හදනවා. ඇමතිලා ගාවට යනවා. මන්ත්‍රීලා ගාවට යනවා ලියුම් ගන්නවා. ඊළඟසේ පන්තිර ළමයව දාන්න බෑ. නමුත් අයුතු බල ප්‍රයෝජන පාවිච්චි කරලා ඒ දරුවව දානවා ඇතුළට. දැන් බලන්න පින්වතුනි, ඒ ඉස්කෝලේට යන්න අපිටම ඇත්තටම අවස්ථාව තිබ්බ දරුවෙක් හිටියා කියලා. ඒ දරුවව පස්සට දාලා නේද ඔබේ දරුවව ඉස්සරහට දැම්මේ? ඒ කියන්නේ මේ ලෝකෙට අසාධාරණයක් උනේ නැද්ද? උනේම නැද්ද? හරි හරි, ඔබ කියයි ඉතින් අපේ හැමෝම අපේ දරුවව හොඳ ඉස්කෝලේකට දාන්න එපැයි. හරියට හරි. හරියට හරි. ඔය තියෙන්නේ ගිහි කුණ. කරන් දැන්නේ. වැරදිද? ඔයක ඔබ හිතලා බලන්න. හරිද? මට හරි කියලා කියන්න අමාරුයි. මම ආයෙත් කියන්නේ, මම මේ කියන්නේ බින්න ඔය දාගන්න කලින් කරගෙන ඉවරයි නම් මේක ඇහුවේ නැතුණාට කමක් නැහැ මේ කරස. මොකද ඔබේ හිත ගිල්ටි වෙයි සමහරට. හිතට පසුතැවීමක්, ඇයි මං ඒව කරේ කියලා. ඉතින් ඒත් කමක් නැහැ. මොකද අලුතර මේ පින්ගෙන නාපවසරයක් මේක නොවන් වග බලා ගන්න පුළුවන්. ඔබට තේරුම් ගන්න දැන්වත් මේ කුණු ජීවිතේ රමණය කර කර ඉන්නක නෙමෙයි කරන්න තියෙන්නේ. සම්බුදු ශාසනය තියෙන කාලේ පින්ගෙන අනිත්‍ය තේරුම් ගන්න. තව 2500යි මේක තියෙන්නේ. ඔබ හිතනවාද පින්ගෙන 2500 කියලා කියන්නේ මහ ලොකු කාලයක් කියලා? ඔබ දන්නවද ඔබ ගන්ධබ්බෙක් කියලා කොච්චර කල් හිටියද කියලා? සමහරට පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයට ඔබ මනුස්ස කුසකට බහින එකම අවස්ථාව මේක වෙන්න පුළුවන්. පින්වතුනි එක අම්මා කෙනෙක් මව කුසකට බහින්න ගන්ධබ්බ වෙන්න කෝටි ප්‍රකෝටි ගණන්. සම්භාවිතාවයේ කීයද? එක අම්මා කෙනෙක්ට පින්වතුනි කෝටි ප්‍රකෝටි ගණන්. අපි හිතමු බිලියන 8ක් මේ ලෝකෙන්න මිනිස්සුන්ගෙන් බිලියන 6ක් ඉන්නේ ගැහණු කියලා, කාන්තාව කියලා. එකෙනේ මවක් වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් කියලා පිළිගනි. ඒ බිලියන 6ක් හිටියත් බිලියන 6ක් වෙන්න පුළුවන්. නමුත් ඒ බිලියන 6ට පිළිගනි එක්කෙනාට කෝටි ප්‍රකෝටි ගණක් ඉන්නවා ගාහින්න ගන්ධබ්බේව. දැන් මලදියාන් පිළිගනි කනකැස් බෑවා වීසුරින් අහස දකින්නවාසේ කියලා දේශනා කරේ මන් නෙමෙයි කියලා. උන්වහන්සේ කිව්වම ආයේ ඉතින් දෙකක් අහන්න දැන්. කිව්වනම් කිව්වා පෙන්වතුන්. ඔය අමතක කරන්න එපා. ඔය පරිත්‍සම්පාදයේ කියන ප්‍රශ්න අහලා ඉවර කමක් නැහැ. ඒවා මතක කරන්න එපා. මේ හැම ප්‍රශ්නයකටම ප්‍රායෝගික ප්‍රශ්න හැම ප්‍රශ්නයකටම උත්තර දෙද්දි පෙන්වතුන් බුදු පියාණන් වහන්සේ ප්‍රායෝගික ප්‍රශ්න වලට උත්තර හොයලා දුන්න හැටි, දුන්න උපමා උපහරණේ එකක් නෑ මතක් කරලා බලන්න. ඒගමගේ මම හරි කැමති මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවාට. මොකද පින්දුනි මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දී යථාර්ථය කතා කරන්න පුළුවන්. ඔබේ හදවතට කතා කරන්න පුළුවන්. ඔබට දැනෙන දෙයක් ඔබට තියාගන්න මතක් වෙන හිටින දෙයක් දෙන්න පුළුවන්. හැමෝටම තේරෙන දෙයක් දෙන්න පුළුවන්. මේ බණාන හැමෝටම කරන මහ යහපතක් මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ඉදිරිපත් කරන පින්වතුනි. ඔබට ගොඩක් පින්වතුනි. ඒ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට. ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබට. ඒකයි මම කියේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න මේ ප්‍රශ්නෙට හම්බෙන උත්තරෙන් බොහෝ දෙනිට හිතසුසංසෙත්වා කියලා අදිෂ්ඨාන කළා. කනකස් බෑව විසිරින් අහස දකින්න කියන උපමාව ඔබ අහලා තියෙනවා. මතක තියාගන්න පිළිදෙන මේ විය ගහ දෙකට පැලනන පස්සේ ඒ විය ගහ තිබ්බ විදිහට ආපහු කැලේ දෙක හයි කරන්න නම් ඒ තිබ්බ විදිහමයි හයි වෙන්න ඕනේ. ඒ කැලේ දෙකම එකතු වෙන්න ඕනේ. එක විය ගහකින් භාගයකුයි තව විය ගහකින් භාගයකට දෙලා හරියන්නේ නැහැ. විය ගහත් කියන එක දන්නේ නැත ඔබ නිකන් හිතලා බලන්න පොල්ලක් කියලා මොකක් හරි පොල්ලක් මැදෙන් සිදුරක් තියෙනවා. ওই සිදුර ගාවින් දෙකට කැඩලා යනවා. දැන් ওই වියගහේ ওই සිදුර ආපහු සරක් සම්පූර්ණ වෙන්න නම් එක පොල්ලකින් භාගය තව පොල්ලකින් භාගය අරන් එකතු කරලා හරියනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ වියගහේ භාග දෙකම එකතු වෙන්න ඕනේ ආයේ. ඉතින් ඔන්න ওই කැලේ දෙක පින්වතුනේ එහෙට මෙහෙට විසි කරලා දැම්මට පස්සේ ඒකත් විසි කරන්නේ කුඹුරට. මහා වැස්සක් වහින කාලකර තමයි ඊටු ටික සිද්ධ වෙන්නේ. මේ පොඩි පොත වැස්සක් වසුනා කියලා මුකුත් වෙන්නේ නැහැ. සාමාන්‍ය වැස්සක් වසා කියලා මුකුත් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගම් වතුරක් එන මට්ටමට වහින්න ඕනේ පින්වතුනි. දෙහිතල බලන්න. සමහර මුළු අවුරුද්දටම මෙහෙම එක වැස්සයි තියෙන්නේ. තමාට අවුරුද්ද කරන්නේ නැහැ. තමාට අවුරුදු දෙකකට සැරයක් එක වැස්සයි එහෙම වහින්නේ. හිතලා බලන්න. ඔය කියන දේ වෙන්න පුළුවන් සම්භාවිතාවය කොච්චරක්ද කියලා. ඒ වියගහේ කැලි දෙක තැන් තැන් වල විසිට කරනවා. ඊට පස්සේ මහ වැස්සක් වැහැලා. ඒ වතුර ටිකට ගහගෙන ගිහිල්ලා. අර නියරවල දිගේ ගිහිල්ලා. ගිහිල්ලා වැටෙනවා. ඇලකට. ඇලෙන් වැටෙන්න ඕනේ දොලට. දොලෙන් වැටෙන්න ඕනේ ගඟට. කුඹරක් තියෙන මූදක් ගාවද? හිතලා බලන්න. මේ කැලේ දෙක එකතු වෙන්නේ පිටින් ගඟ මැද්දේ නෙමෙයිනේ. මහ මූද මැද්දේනේ. ඒකයි දුන්න උපමාව පිටින් හරියටම තේරුම් ගන්න. කවුද මේ උපමාව දුන්නේ? බුදු කෙනෙක්. බුදු කෙනෙක් දුන්න උපමාව පින්නතනේ උන්වහන්සේ ආවට ගියාට දේශනා කරන එකක් නෙමෙයි. ඒක ගහගෙන යන ගමන් පින්නතනේ වතුර ඉරුවනම් එහෙම ඒක බිමට බහිනවා. දැන් තවදුරටත් ඒක මෝද මැද එකතු වෙන්නේ නැහැ. සමහරට ඔය ගමේ ඉන්න ගෑනු කෙනෙක්ට අම්මුණොත් එහෙම. දර ටිකක් හොයාගෙන ඉන්න මනුස්සයට අහුනොත් මොකද කරන්නේ? ඒක අරන් යනවා. දර පළන්. තව කෙනෙක් ඔක දැක්කොත් මොකද වෙන වැඩකට ගනී. මාළු අල්ලන මනුස්සයෙක්ට මහුනොත් එහෙම. දැලකට අහුනොත් මොකද කරන්නේ? ඒක අයින් කළා දානවා, විසික් කළා දානවා. නියරට විසික් කරනවා. දැන් ඔක ආයෙ තවදුරට මූදුර ගහගෙන යන්නේ නැහැ. තව මොකෙක් හරි සතෙක්ට අහුනොත් එහෙම. ලොකු සතෙක්ට. දිහිතලා බලන්න. සමහරට ඕක ගිහලා කොහේ හරි තැනක හිරලා හිර වෙලා තිබිලා වතුරට පොඟලා ඉවරලා මොකද වෙන්නේ? ඕක දිරලා යනවා. මේ කවද වෙ මං කියන්නේ මේක අපි මහ මොහොත මැද ওই කැලේ දෙක එකතු වෙන එක නෙමෙයි. හරි? අර ගඟෙන් නැත්නම් ඇලෙන් ගඟට යන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. ඒක වෙන්න පුළුවන් දෙයක්ද කියලා. මේ අන්තිම ප්‍රතිඵලය කියන්නේ නෙමෙයි මං කියන්නේ බේරෙ මේ මැද හරිය වෙන්න තියෙන ටික වෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මහා ගංගාවක ගහගෙන ගිහිල්ලා පේන්නේ ඔය කැලේ දෙක ගිහිල්ලා වැටෙනවා මුහුදට. මුහුදේ ස්වභාවය තමයි මුහුදට වැටෙන හැම දෙයක්ම මුහුද මොකද කරන්නේ? ආපහු ගොරට විසි ගන්නවා. මුහුද කුණු තියන් ඉන්නේ නැහැ. එනිසා වැටෙන දේ පේන්නේ නැතුව ආපහු මුහුද තල්ලු කළා දානවා ගොඩට. අනේ මේක මොහොත මැද්දේද අතහැරුනේ? ගංගා කියලා වැටෙන මොහොත මැද්දටද? අර මොහේර වැටුනේ පින්වතුනේ. ඒ කියන්නේ මොහොත කෙලින්ම වෙරළට වැටුනේ. ඉතින් කොහොමද මොහොත මැද්දට ගහගෙන යන්නේ? තල ගහන්නේ කොහෙදද? වෙරළට. එතකොට මොකද වෙන්නේ? අර කෑලි දෙක කවදාකවත් මොහොත මැද්දට යන්න විදිහක් නැහැ. එන රළපහරට දෙරෙහිව පින්වතුනේ ඊට වඩා මොකක් හෝ බලවේගයකින් ඒ වේගයේ කැලි දෙක යන්න ඕනේ මූද මැද්දට. මූද මැද්දට දැන් ඒ ටික ගියාම හරිද? ඉවරද වැඩේ? උපමාව එතන ඉවරද? ඒ කියන්නේ වේගහක කැලි දෙකක් මහ මූද මැද්ද එකතු වෙන්නේ යම්සේද ආන් එපරිද්දෙන් මනෝසද්භාවයක් ලැබපු කෙනෙක් මැරලිවිල්ලා නැත්තම් සතර පාර වැටිච්ච කෙනෙක් මනුස්සයෙක් වෙනවා. මනුස්සයෙක් වෙච්ච කෙනෙක් මැල්ල විලායි මනුස්සයෙක් වෙනවා. ආදි වශයෙන් මේ විවිධ තැන්වල විවිධ විදිහට උන්වහන්සේ ඔය එකම උපමාව අරගෙන උන්වහන්සේ විවිධ කතා විවිධ කරුණු දේශනා කරලා තියෙනවා. එක එක සූත්‍රවල එක එක තැන්වල විවිධ විදිහට තියෙනවා පින්වතුනි. කෙනෙක්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න තියෙන සම්භාවිතාවයත් උන්වහන්සේ ඔය විදිහට දේශනා කරලා තියෙනවා. සතර පාර වැටිච්ච මනුස්සයෙක් සතර පායෙන් ගොඩ එන්න ඔය විදිහට දේශනා කරලා තියෙනවා. එකම කරුණක් නෙමෙයි ඔය උපමාව උන්වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කරලා තියෙනවා පින් විවිධ කරුණු. එදේ යෝග මූද මැදට ගහගෙන ගිහලා ඊට පස්සේ මොකද වෙන්නේ? අතරින් කතා ඉවර නැහැ. දැන් මූද යට ඉන්නවද කැස් බෑවෙක්? ඒකත් කන කැස් බෑවෙක්. මොකද කන කැස් බෑවෙක් කියලා කියන්නේ? ඒක හැප්පෙන්නේ නැහැ ඔගේ. එහෙන් කන කැස් බෑවෙක්ට අර වියසුදුරෙන් අහස පේනවා වගේ කියලාද කිව්වේ? නැහැ. ඔය කන කැස් බෑවා අවුරුදු 100කට සැරයක් උඩට එන්නේ. අවුරුදු 100කට සැරයක්. අවුරුදු 100කට සැරයක් උඩට එන වෙලාවයි පින්වතුනේ. ඌ හරියට විය ගහක් හොයාගෙන යන දුරට මේ මහා මුහුදේ මැද්දේ නේද? මහා මුහුදේ මේ ලෝකේ තියෙන මහද්වීප ඔක්කොම එකතු කරත් පින්තුනේ මහා මුහුදට වඩා ගොඩාක් පොඩි. ඒ කියන්නේ ආසියාවයි, යුරෝපේ, අප්‍රිකාවයි, ඇට්ලන්ටික් කොන්ටිනෙන්ට් එකයි, ඒ හැම එකක්ම ඔය ඔක්කොම ටික එකතු කරත් ඇමරිකාව ඔය ඔක්කොම ලොකු රටවල් ලොවා ඔය ඔක්කොම එකතු කරත් පින්තුනේ ඔය මහද්වීප ඔක්කොම එකතු කරත් පින්තුනේ මගේ මතක හැටියට නම් මුහුදෙන් මුහුදට මුහුද වගේ මුහුදෙන් වට වෙච්ච ලෝකේ මුහුද තියෙන ප්‍රමාණය වගේ 120ක් 30ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. 180ක්ම තියෙන පින්වතුනි මහා මුහුද. එහෙනම් ඔන්න ඔය මහා මුහුද මැද්දට ආපු මේ වියගහේ කැලි දෙක අර ගොඩරේන ඉබ්බා නැත්තම් කැස් බෑවා අවුරුදු 100කට සැරයක් එන්නේ. උගෙත් එක කැහැයි පේන්නේ. එන අනික් කැහැ ඔය වීසිදුරට ලං වුණා කියලා ඇති පළක් නැහැ. උගේ පේ නැහැ. අර වේගහට ගාන්ට පින්තුනේ ලයින් වෙන්න ඕනේ. ඒක පෙළට එන්න ඕනේ ගාන්ට. ඔබ ඉගෙනගෙන ඇති නිව්ටන්ගේ නියම භෞතික විද්‍යාවට. නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ මතකද? සෑම බලයකට මීට සමාන හා ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන බලයක් තියෙනවා කියලා. එහෙනම් දැන් මේ වියගහේ භාග දෙක ඇවිල්ලා දෙකකට ගැටිච්ච එකම මොකද වෙන්නේ? ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක කරන බලයක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙකකට ඇවිල්ලා ගැටිච්ච ගමන් පින්වුතුනේ මොකද වෙන්නේ? ඇලිලා හිටනද මැග්නට් එකක වගේ. ගැටිච්ච ගමන් පින් ඒ සැනින් එසැනින්ම දෙපැත්තට විසිකනවා. ඒ කියන්නේ තප්පරයක් තරම්වත් වෙලාව නැහැ පින්වතුනි අර කැස්බෑවට හොඳ ඇහින් ඔය සිදුරෙන් උඩ බලන්න. ඒ බලන වෙලාවේ කුරුල්ලෙක් පියාගෙන ගියොත් ඇයි මොකක් බලන්න දවන් මොකක් පේන්න දවන් අහස පේන්නයි ඕන අහස පේන්නේ නැහැනේ කුරුල්ලෙක් පියාගෙන කියලා අහස පේන්නේ නැහැනේ වලාකුළුලින් වැහිලා තිබ්බොත් උඩ අහස පේන්න ඕන දැන් එන ඔබ හිතලා බලන්න ඔය දේ සිද්ධ වෙන්න පුළුවන් සම්භාවිතාවය ඔබ නිකන් හිතන්නවත් පුළුවන්ද කියලා පින්නතුනේ හරිද නිකන් නොවන දෙයක් දේශනා කරා වගේ නේද උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය තියෙන්නේ අවුරුදු 5000යි 2500ක් ගිහිල්ලා තමයි ඔබ බැහැගත්තේ මෞගසකට 2500ක් ගිහිල්ලා තමයි පින්දු නඹර නිවන් දකින දහමක් අහන්න හම්බෙන්නේ ඔබට පාඩු වෙලා තියෙද පින්තුනේ ඕකත් කන කැස් බෑවා විශ්වයෙන් අහස දකින්න වගේ කියලා ඔබ හිතාගත්තට දැන් අපි තුමු කෙනෙක් අහනවා ඇවිල්ලා ඊට පස්සේ කොහෙද කියන්නේ බුදුහාඳුරෝ මේ ගන්ධබ්බෙක් මිනිස්සෙක් මව කුසකට බහින එක කන කැස් බෑ විශ්වයෙන් අහන කොයි සූත්‍රෙත් තියෙන්නේ මේ මම මෝඩ කතා නෙවුවා අපි දෙතර කියන්නේ ආ නෑ නෑ එහෙම නෑ මහත්තයෝ සමා වෙන්න කන කැස් බෑ විශ්වයෙන් අහස දකින්න වගේ නෙමෙයි ටැප් එක කරියම වතුර එනවා වගේ ඒක බොහොම සරලව සිද්ධ වෙන නිසා ඔබතුමාට බය වෙන කිසිම හේතුවක් නැහැ. ඔබතුමා අනිවාර්යෙන් මැල්ලි වෙලා ආයි මනු කුසකර බහිනව තමයි. මම කුසනේ සුවරකට දෙවි කුසකර බහි. මං කියන්නේ ඔය හරි මෝඩයි. ඔබ මෝඩ වෙන්න එපා ඒ වගේ. ඔබ ඒ වගේ මෝඩ කතා කියන්නේ අපි හොඳටම දන්නා නැහොත් ඒ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්නවා. ගන්ධබ්බෙක් මව කුසකට බහින දින සම්භාවිතාවය හරි අපි කිව්වොත් එහෙම තථාගතයන් වහන්සේ දේශනා කළා ඇති කන කැස් බෑවෙක් විසුදින් අහස දකින්න වගේ කියලා ඇවිල්ලා කොහෙද ඉන්නේ එන්න බෑ කොහෙද කොහ කො වෙනකම විශ්වාස ගන්න අපිට මොකක්ද කියන්න තියෙන්නේ එහෙම නෙමෙයි ඈ අපිට වැරදුනා සමා වෙන්න බෝලයක් උඩ දැම්මහම බිම් වැටෙනවා වගේ හරි ලේසියෙන් වෙන්න පුළුවන් මහතේ නිසා ඔබතුමාන් නම් බය වෙන කිසිම හේතුවක් නැහැ මොකද ඒ වගේ අර කොහොම බය වෙන කිසිම හේතුවක් නැහැ තමයි. ඒකයි බින්න ඔබේ වාසිය පැත්තට නෙමෙයිද හැම දෙයක්ම හරව ගන්න ඕනේ. එහෙම මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ මානසිකත්වය මොකද කියලා. සමහර මිනිස්සු නම් බින්දුනේ අනේ මන්ද. ඒ මෝඩකමේ ප්‍රතිමූර්තිය. මෝඩයා කියන්නේ මොකද්ද කියලා ශබ්දකෝෂයක් අරන් බැලුවොත් ඒ මිනිස්සුන්ගේ ෆොටෝ එක දාලා තිබ්බනම් හරි. මෝඩ කියලා කියන්නේ මෙන්න මේකට කියලා. ඒ වගේ ප්‍රශ්න අහන පිරිස් අපිට අපි අහලා තියෙනවා ඒ වගේ මිනිස්සු ගැන. අපිට කවදාකවත් හම්බෙලා නැහැ ඒ වගේ මිනිස්සු. අපේ පින්නටද කොහෙද? නමුත් අය අපි වෙනත් ස්වාමීන් වහන්සේලා මැසුරු කරද්දි අපිට කියනවා අනේ අපේ හඳුනේ කිව්වට විශ්වාස කරන්න. දවසක් මෙන්න මෙහෙම දේශනාවක මට කියවිලා මිනිස්සේ කැල්ල මගෙන් ඇහුවනේ ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ එහෙම කියලා. මම ඒ මිනිස්සයට කිව්වේ හරි ඒ උනාසේ දවසක දේශනා කරලා තියෙන්නේ මම හිතනවා ඔන්න ඔය කතාවක්. ගන්ධබ්බේ මම කුසකඩ බහින්න දින සම්භාවිතාවය. කොච්චර අඩුද කියලා. මේ මනුස්සයල්ලා කියනවලු ඔප්පු කරලා පෙන්වන්න ත්‍රිපිටකේ කොහෙද එහෙම තියෙන්නේ කියලා. මං කියන්නේ දෙන්නේ සැකේ වාසී පිටිකරුවාට නම් ඔබ නෙමෙයිද මේ සසරේ පිටිකරුවා? එහෙනම් සැකේ වාසී ඔබේ පැත්තට නෙමෙයිද ගන්න ඕනේ? හරිනම් පින්දුන ඔබ ඔබට හිතෙන්න ඕනේ අපේ හඳුනේ කන කැස් බෑවෙක් නෙමෙයි පොට්ට කැස් බෑවෙක්ට අහස වීසුරින් අහස දකින්න වගේ කියලා නෙමෙයි මට නම් හැඟෙන්නේ කියලා. ඇස් දෙකම පේන්නේ නැති කැස් බෑවෙක්ට. ඔන්න ඔහොම හිතාගන්න එක නෙමෙයිද පින්නේ තමන්ට වාසිපැත්ත? එතකොට නෙමෙයිද ඔබට මහා වීරයක් නැගෙන්නේ මේක කරගන්න ඕනේ කොහොමද කියලා? එතකොට නෙමෙයිද ඔබට හිතෙන්නේ මං දෙයි හාඳුරනේ මේ කවදාකවත් වෙන්න බැරි දෙයක් නේ මේ කියන්නේ. ඉතින් ඒ වගේ මහා දුර්ලභ දෙයක් නම් මට මේ ලැබිලා තියෙන්නේ. ඒ වගේ අතිශය දුර්ලභ දෙයක් නම් මට මේ අහිමි වෙන්න යන්නේ. මං කොහොමද මේක පරිස්සම් කරගන්න ඕනේ? මේ මෝඩ මිනිසුන්ට එහෙම නෙමෙයි හිතන්නේ. ඒ මෝඩ මිනිසුන්ට හිතන්නේ කොයිත් තින් වෙන බා. ඉබිට කොයිත් තින්. හරි පව් ඒ මිනිස්සු. මෝඩකමට බේත් නැහැ කියලා කතාවකුත් තියෙන. අවකාදාගත එහෙම වෙන්න එපා. ඔබ එහෙම නැහැ. ඒ නිසා වෙන්න එපා කියන්නේ. මොකද ඒ වගේ ආගේ ඇසුරට වැටුනොත් එහෙම එහෙම හිතෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒ ඇත්ත නේද මේ මනුස්සය කියන කතාව. ඒ හාඳුරු කියපු දේශන හරියනේ. ඒ බොරු නේද ඒකේ? වැරදි නේද ඒකේ කියපු කතාව? අන්නේ මෙතන පටන් ගන්නවා. ඒකයි. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ පින්වතුනි ඔබ පුළුවන් තරම් උත්සාහ ගන්න. ඔය ප්‍රශ්නයක් ඉවර කරන්න තව ප්‍රශ්නයක් ගේන වැඩපිළිවෙල මොන තරම් නිර්ර්ථක දෙයක්ද කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔය ප්‍රශ්න වලට පැටලෙන්න කලින් තව අවුරුදු 2500යි මේ ශාසනය තියෙන්නේ. මහ කාලයක් නෙමෙයි. මහ කාලයක් නෙමෙයි පින්වතුනි. ගොඩක් දුරට ඔබ මේ අද මැරලා ගියොත් එහෙම ඔබ ගන්ධබ්බෙක් වෙලා ඉඳී පිටින්නේ තව අවුරුදු 3000ක්. ඊට පස්සේ ආවට වැඩක් තියෙනවද? ශාසනයක් නැහනේ. ඊට පස්සේ ඔබ සක්විති රජු වුණාට වැඩක් තියෙනවද පින්වතුනි? ශාසනයක් නැහනේ. මනුෂ ජීවිතකින් ගන්න තියෙන උපරිම දේ තමයි නිවන් ඵලය. සෝතාපන්න ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි අරිහත් ඵලය. ඔන්න මනුෂ ජීවිතකින් ගන්න තියෙන ප්‍රයෝජන. ඊටු ටික පින්වතුනි තිරිසන් සත්පුත් කරන ඕනේ. කනවා බොනවා නිදා ගන්නවා වර්ගය බෝ කරනවා. ඔය 31 ලෝක ධාතු වෙන අනෙක් වැඩි හරියක් දෙනවක තමයි කරන්නේ. එතන හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ කියන දේවල්. විශේෂයෙන්ම මම මේ කියන්නේ තරුණ පිරිසට. සමහර ඔබ කීප දෙනෙක් අතට ෆෝන් එක ගත්ත ඇති. ඔස්ස ගහනට කෝල් එකක් අද දෙනවද? එක්ක හෙටම දෙන්න. එක්ක මම ලබන සතියෙම දෙන්න. ඩයල් කළා කෝල් එක කට් කරපුවා ඇති. මොනවාද මට කියන සමහරවල් එහෙමත් වෙනවලු. කවුරුයි කතා කරලා හලෝ කියන පස්සේ කට් කරනවලු. ඇයි? කෝල් එක දෙන්න පින තිබ්බා. මොනවාද කතා කරන්න පින තිබ්බේ නැහැ. පුදුම කර්ම පින්නද? ඒවනම් හිතා ගන්නවත් බෑ. අර උපාසකම් මට බුදු පියාණන් වහන්සේට කැවම පූජා කරගන්න කැවම පින තිබ්බා. නමුත් උන්වහන්සේට ඒක වළඳන්න දෙන්න පින තිබ්බේ නැහැ. ඒ වගේ තව අවුරුදු 2500යි තියෙන්නේ බෙන්ගතනේ මේක හොඳට තේරුම් ගන්න. තව 2500යි. බොහොම පරිප්‍රමාණය. 1000ව දෙකමාරයි. 100ව 25යි. තිතල බලන්න. ඉතින් සාමාන්‍යයෙන් මනුස්සෙ ජීවත් වෙනවා නම් පින්දින අවුරුදු 100ක්. ඔබ ගණන් හදලා බලන්න පරම්පරා කීයක්ද කියලා ඔය. දැන් අපේ සාමාන්‍යයෙන් ඉස්සර මනුස්සෙ කවුරුදු 100ක් කොහොමද අල්ලලා හිටියන්නේ? එදේ ඒ වගේ පරම්පරා 25ක් ගියා නම් දැන් සාසනය ඉවරයි නේද? විදින ඔබට ඇඟ හිරි වැටෙන්නේ නැද්ද? තව 25 යන්න තියෙනවා. ඒ කියන්නේ ඔබේ අම්මා එනේ ඔබ කියන එක પરම්පරාව. හරි? ඔබේ තාත්තා ඊළඟ પરම්පරාව. ඉතින් මේ ආපස්සට යන්න. ඊළඟට ඔබේ සීයා. සීයාගේ සීයා. ඔය විදිහට ඔය પરම්පරාව ගණන් කරන්න පුළුවන් ඔබට. සාමාන්‍ය ඔබට හිතුවත් වෙන සාමාන්‍ය අරුතනේ 10ක් විතර ඔබට කියන්න පුළුවන් වෙයි. සමහර අය එහෙම දන්නව විස්තර. අනිත් පැතර යනකො ඉස්සරහට. දැන් ඔබ ඉන්නවා. ඔබේ දරුවෝ ඉන්නවා මොනුපුරෝ ඉන්නවා එයි මොනුපුරන්ගේ දරුවෝ ඉන්නවා එයාගේ දරුවෝ ඉන්නවා පිටින් ඔබ ඕම ඔන්න 25ක් ගණන් කරලා බැලුවාම සම්බුද්ධ ශාසනය ඉවරයි 25යි දැන් මිනිස්සු මොකක් මේ කරන්නේ දැන් ඔබට හොඳටම විශ්වාසද පින්වතුනි ඔබ ඔය 25 ඇතුළත ආයේ එයි කියලා දහමක් නැති කාලේ ඔබ කරපු දසකුසල ඔබට මතක නැද්ද එතකොට ඔබ සුද්ධවන්ත ජීවිතයක්ද ගත කරේ කාට හංගි හිංසාවක් නොකර දසකුසලෙන් වෙන් වෙලා සුරා සූදු දුරාචාරයෙන් වෙන් වෙලා දගත් ජීවතුනි කවදාකවත් අම්මර කට උසල නැද්ද කවදාක තාතර අත උස්සලා නැද්ද? කවදාක වසල ගති ඔබතුල පිහිටලා නැද්ද? පිහිටලා තිබුණ නැද්ද? කවදාක ස්වාමීන් වහන්සේ නමකට දොස් කියලා නැද්ද? කවදාක මදුරෙක් මල්ලලා නැද්ද? ඕක මතක් වෙලාවත් පින්න ඔබ මැරෙන වෙලාවේ මතක තියාන්න තව પરම්පරා 25යි තියෙන. තව 25කින් සම්බුදු සාසනය ඉවරයි. මේ කාම ලෝකේ ආයේ සෝතාපන්න ඵලලාභිය හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාම ලෝකෙට ඇවිල්ලා එතනින් හැර ඵලක් නැහැ. මට සමහර මිනිස්සුන්ගෙන් අහන්න තියෙන පින්තුනේ ඔල්මොරොන්දන්ද කියලා. පිස්සු හැදිලාද කියලා මිනිස්සු මොකක් මේ ගත කරන ජීවිතය කියලා. ඒක ප්‍රශ්නයක් විසඳ ගන්න තව ප්‍රශ්නයක් දාගන්න. ඒ ප්‍රශ්න විසඳ ගන්න තව ප්‍රශ්න කෝටියක් දාගන්න. කවදාකවත් පින්තුනේ මානව ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව ඵල ප්‍රයෝජනයක් ගන්න නැති මිනිස්සු මැල්ල යනවා. මොන තරම් අපරාධයක්ද පින්තුනේ. අපරාධ නේද ඔබ වැහැගත්තේ ගන්ධබ්බෙක් විදියට. මම කොසට සමහර වෙන ගන්ධබ්බෙක් බැහැගත්තා නම් පින්තුනේ ඇවිල්ලා වැඩේ කරගන්න ඕනේ. ඔබට කවදාකවත් ඔහොම හිතෙන්න දෙන්න එපා. දවසක හිතේවි ඔබ මේ ජීවිතේ නිකන් නාස්ති කරලා දැම්මොත්. ඒකයි මම කියන්නේ මිනිස්සු ලෝක සත්‍යය පෙන්වන බොරු ආටෝපෙට අහු වෙන්න එපා. ඔක සම්පූර්ණයෙන්ම මායාවක් සම්පූර්ණයෙන්ම බොරුවක් සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක්. තරහට ගිනව නෙමෙයි මේ. මේ මිනිස්සු ගොඩක් වෙලාවට නොදන්න කමටයි එහෙම කරන්නේ. බලන්න රස්සාවක ඇඩ් එකක් බලන්න. පත්තර කරන් බලන්න රස්සාවකට ඇඩ් එකක් දාලා තියෙනවා. ඒ ඇඩ් එකේ තියෙනවද බින්දුනේ ප්‍රශ්න ඒ රස්සාව කරගෙන යනවා එන ප්‍රශ්න ගැන. තියෙන මොකද්ද? මෙන්න ඔබට කරන් දෙන්න ටික මෙන්න එකට දෙන්න පඩිය. මෙන්න දෙන පැකේජ් එක. වාහනයක් දෙනවා, ඉන්ෂුරන්ස් දෙනවා, ඈ අවුරුදු 6ක් ට්‍රිප් එකක් යන්න දෙනවා, කම්පියුටර් දෙනවා, ෆෝන් එකක් දෙනවා, ඈ ලයිෆ් ඉන්ෂුරන්ස් දෙනවා. ඔෆිස් එකේ තවන ඕන කෙනෙක් දෙනවා. එවනදී ගොඩක් කලා සෙක්‍රටරි කෙනෙක් දෙනවා කියලා දෙන්නේ තවන ඕන කෙනෙක් නේ. එදේ මුළු සසරක් කුණු කන්න අවශ්‍ය කරන පවු ටික කරගන්න. අර පාත්‍රය ඇඩ් එක දැකලා. මොකද එතනට ගියාට පස්සේ කන්න වෙන කුණු ටිකක් අතට ඔය ඇඩ් එකේ දාන්න. මොකද දැම්මොත් යන්නේ නැන්නේ. ඔය හැම ඇඩ් එකක්ම ලීලා දෙන මිදෙන බොහොම පොසිටිව් විදියට බලන්න කියවල නැද්ද කියලා. ඒ කියන්නේ ධනාත්මකව තමයි හැම ඇඩ් එකක්ම ලීලා දෙන්නේ. ඕනම ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. එහෙනම් මම හිතන හිස් වෙච්ච භාජන නැත්නම් භාගයට හිස් වෙච්ච භාජන අයින් කරන්න. එහෙම නෙමෙයි තියෙන්නේ. භාගයට පිටලා තියෙන භාජන අයින් කරන්න. ඔන්නෝද ලියන්නේ ඇඩ් එක. උදාහරණයක් ඇරෙට කස්ටමර්ස් ලාගේ කම්ප්ලයින්ට්ස් විසඳන්න කියලා නැහැ. තියෙන මොකක්ද? customers lage relationship එක develop කරන්න. ඒ ආයතනයේ තියෙන customers lage relationship එක develop කරන්න තියෙන. complaints විසඳන්න කියලා නැහැ ඒක. හැබැයි ගිහිල්ලා රසවල් කරන්නේ මොකද්ද? complaints විසඳන එක. ඒකෙන් අනේ මිනිස්සුගේ කුණු කතා ටික අහන් ඉන්නේ. හැබැයි අර ඇඩ් එකේ පැත්තකින් දාලා තිනවා මේක ලෝවර දෙන පැකේජ් එක. ලක්ෂ ගාණක් දෙනවා. plus benefits. ඔය ටික දැක්කට පස්සේ අර මනුස්සය හරි ඉතින් පිස්සු වගේ. අනේ ඇති අන්තම් මං ඉස්කෝලේ කියලා ඉගෙන ගත්තේ වයි යුනිවර්සිටි කියලා ඉගෙන ගත්තේ වයි දැන් වැඩක් ගන්න පුළුවන්. මම ගියේ හදා ගන්න පුළුවන්. ඈ නෝන කෙනෙක් අසාද බඳ ගන්න පුළුවන්. තව නෝන කෙනෙක් ඔෆිස් එකකින් උත් දෙනවලු. කොච්චර ෂෝක්. නෝන ඔය ටික දැ පේන. අර එක කුණක් වප්පින් උදේනේ පේන්නේ නැහැ. ඒ කුණ පේන්නේ ගියාට පස්සේ. ඒ නිසා තමයි කොන්ට්‍රැක්ට් එක අසම් කරලා ගන්න. අපි දන්නවා අපි කරපු නිසා වුණා. ඒකයි මේ දන්න කෙනෙක්ගෙන් අහගෙන ඉගෙන ගන්නකෝ. ඇයි මේ තරුණ කොල්ලොන්ට හිතෙන්නේ අපි toy ටික කරලම ඉන්නම්කෝ අපේ හඳුරන්නේ කියලා. සමහර මිනිස්සු එහෙමත් කියනවා අපි මට හිතා ගන්න බෑ. සමහර තරුණ දරුවෝ අනගාരിക වෙන්න කියලා හිතාගෙන එනවා ආරාමයට. අපි කතා කරන ඊට පස්සේ දරුවෝගෙන අපේ හාන නේ වුණාට ඉතින් කෝකටත් දැන් ඔබ හන්සලා නම් ඉතින් ওই ජීවිතේ ජීවත් වෙලා ඔබ හන්සලා හොඳට මේ life එක experience කරන්න තියෙන අපේ හන්දන ඔබ හන්සලා හොඳට තේරෙනවනේ මේ life එක දුකයි කියලා. ඉතින් අපිට එහෙම ලොකුවට තේරෙන්නේ නැහැනේ අපි හඳුන්නේ. ඒ නිසා අපි කොහකටද ගිහිල්ලා අපි ඒ එක්ස්පීරියන්ස් එක අරගෙනම අපි එන්නද ස්වාමී. එතකොට අපිට හොඳට මේ මග වඩා ගන්න පුළුවන්. එතකොට අපිට හොඳට අර ජීවිත අත්දැකීම් දිනවනේ දහම දාන්න ඕනුනේ මේ අත්දැකීම් වලට. අත්දැකීම් නැහැනේ ස්වාමීනි. අපි ගිහිල්ලා එන්නද අත්දැකීම් ටික අරගෙන. අරගෙන යන්න මාත් මේ අන්තට්ටුව තරන් එන්න අමතක කළා. අපරාධ පිංගද නෙමෙයි. ඒකයි මිනිසුන් පවට පින දෙන්න බෑනේ පිංගද මේකන වැඩේ. පවට පින දෙන්න බෑ. තව කෙනෙක් සාසනෙට එනකොට ඒකට අංජියක් දනන. අද ඔබට සාසනෙට එන්න හිතෙනකොට පිංගදනේ 1000ක් දේවල් හිතෙන අනිත් පැත්තට. 1000ක් දෙනයිල ඔබ අනිත් පැත්තට අදිනවා. අදිනවා අදිනවමයි. ඒක කවදාකවත් ඔබ මෙහෙට එන්න හදද්දී ඔබට අංජිය දෙන ඇත්තක තරහ වෙන්න එපා. මතක තියාගන්න ඔය බෝ කරපු දේවල්ම තමයි. තමාට තරුණ මහත්තයෙක් ඉන්න පුළුවන්. එයා පැවිදෙන්න එන්න ඕනේ කියලා ඉන්නවා. තරුණ කොල්ලෙක්. අම්මා කියනවා බෑ පුතේඹ ගියොත් උඹට ආයේ අම්මව හම්බෙන්නේ නැහැ. මල ගෙදරටත් එන්න එපායි මගේ. තාත්තා කියනවා උඹ ගියොත් මං ගිල කෝච්චියට පයින්නවා. නන ඔබ හිර වෙනවා. ඊළඟට ඥාතියෝත් ඔක්කොම ඇවිල්ලා එක එක ආකාරයේ බොරු කිය කිය ඇයි මේ දරුවන් මේ අසාධාරණේ කරන්නේ? තමාට දෙමාපියව ආශිර්වාද කරනවා. ඊට පස්සේ කොහෙවත් යන ඥාතියු ටිකක් ඇවිල්ලා අර අම්මයි දෙන තාදනේ ඔළුව කනවා. එයාට මෙච්චරලා ඕන එකමත් තිබෙන්නේ නැහැ මේ දරුවා යුණවද නැද්ද කියලා හොයලා බලන්න. නෝ දැන් පැවිදි වෙන්න ඕන කියලා දරුවා තීරණය කරාට පස්සේ ඒ දෙමාපියෝ ආශිර්වාද කරාට පස්සේ දැන් නැති නැන්දම්මල ලේලිලා ඥාතියෝ මාසිනාලා ඔක්කොම එනවා දැන්. ඔබ කවදාක තරහ ගන්න එපා එයත් එක්ක. ඔයා එන්නේ ඇයි? ඔය ඔබ කරපු ඒවා විපාක දීලා යන්නේ. මේ කර්මකාර ගමට මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ කරන්නේ සසර ගන දෙනකොට එකතු වෙන එක කියලා. යම් දවසක ඒගොල්ලන්ටත් හිතෙනවා අපිටත් ඕනේ පැවිදි වෙන්න කියලා. හැබැයි කරගන්න හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? දුන්න දේ ආයෙත් පැදට කරගෙන එන්න නිසා. ඒකයි පින්දින ඔබට හිතෙනවා නම් යම් දවසක පැවිදි වෙන්න එපා. පැවිදි වෙනකම් පැවිදි වෙන ගණන් ඇත්තට සුසු දෙයක් නෙමෙයි. අපි හිතමු එහෙම හිතුණා කියලා. ඔබ දන්න කෙනෙක් කියන කෙනෙක් පැවිද්දට යනවා. පින්දින කවදාකවත් කවරදාකවත් ඔබ කටක් උස්සලා වචනයකින්වත් ඕකට එරෙහි වෙන්න යන්න එපා. ඔබට හිතෙනවා නම් ඒක සුදුසු නැහැ කියලා පින්දින කටපියන් ඉන්නේ ඒකට වඩා හොඳයි. කවදාකවත් ඒකට එපා කියන්න යන්න එපා. මොකද ඒකට හේතුව ඔබේ එපා කියම තුල පින්දුනේ දරුවගේ පැවිද්දට එන වැඩපිළිවෙල අවහිර වුණොත් අද ඔබට ඔහම හිතු නැතුණාට යම් දවසක ඔබට හිතේ ওই ගමන යන්න. ආන් එදාට පින්තුනේ ඔබට දහසකුත් එකක් ප්‍රශ්නේ විසඳන්න. සමහර ඒ ප්‍රශ්න නිසා ඔබට යන්න බැරි වෙයි. ඔබට කියන්න බෑ කවදාකවත් මට එහෙම වෙන්නේ නැහැ කියලා. පින්තුනේ හිත වෙනස් වෙන ඕන තරම්. දැන් ඔබ තරුණ කාලේ හිතන් හිටියා මම කවදාකවත් අසාද බඳින්නේ නැහැ කියලා. අද ඉන්නේ ෂෝක් එකේ නෝනා තුන් දෙනෙක් විතර එක්ක. එම් වෙන්නේ කොහොමද? හිතන් හිටියා මම කවදාකවත් දහවල් රස්සාව කරන්නේ නැහැ කියලා. අද ඒක නෙවෙයි කරන්නේ. එහෙම දේවල් වෙනවා. එහෙනම් හිත වෙනස් වෙන ඕන වෙලාවක. මොකද හිතනේ වෙනස් නොවන දේවල් මේ ලෝකේ නැහැ. හිත. දෘෂ්ටියක් ආපු ගමන් හිත වෙනස් වෙනවා. ඒ නිසා කෝකටත් පින්දුනේ ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න යහපතක් ජීවිතයට කරගන්න හදන කෙනෙක් ඉන්නවනම් අපි ඉන්නේ කවදාකද ඒක ලංචිය දින්න යන්න එපා. ඒකට එරෙහිව කතා කරන්න යන්න එපා. ඔබට හිතෙනවා නම් ඒකේ ගැළපෙන්නේ නැහැ සුදුසු නැහැ මොකක් හරි කියලා හොඳම දේ කටපියාගෙන ඉන්න. හරිතර අම්මව ඉස්පිරිතාලේ මැෂින් එකකට ගහලා දිනකොට ඇවිල්ලා අහන්න ඔබෙන් මේක ගලවන්නද කියලා. අපි කියලා දිනනවා ඔකට උත්තර දෙන්න යන්න එපා කියලා. නිකන් අනන්තරී පාප කර්ම වලට අත ගහන්න ඕනේ නැණ පිංගුතනේ. ආන් ඒ වගේ ඔබ බොහෝ කාලයක් සංසාරේ හිර වෙයි. සංසාරයෙන් එතර වෙන්න හදන කෙනෙක්ට ඒ ගමනට විරුද්ධව වචනයක් හරි පාවිච්චි කරු. මේ බය කරනව නෙමෙයි ඔබේ යථාර්ථය කියලා දැන්. මේ ඔක්කොම යථාර්ථය පිංගුතනේ. හේතු යුක්ත සහගතව මේ හැමදේම පෙන්වලා දෙන්න. අසා දැනගත්ත දේවල් වුණත් මේ පෙන්වලා දෙන්නේ හේතු යුක්ති සහගතව. ඉතින් එනිසා තේරුම් ගන්න. විශේෂයෙන් තරුණ පිරිසට මම මේ කතා කරේ. මේ ප්‍රශ්නේ මුල් ටික පැහැදිලි කරලා දුන්නේ. ඔබ ඔය හිර වෙලා ඉන්න තැන් වලින් ගැලවෙන්න දැන් කාලේ හරි. තව හිර වෙන්න යන්න එපා. ඔවා හිරුණාට පස්සේ ඒවා ගලව ගන්න බෑ. ඔබ හිරයක්ම තමයි. හිතන්න පින්නේ නිකම්ම දරුමල්ලෙක්ෙම හදාගෙන. අපි හිතමු මේ බැහැගන්න දරුවා අංග විකල දරුවෙක් වුණොත් එහෙම මන්ද මානසික දරුවෙක් වුණොත් එහෙම. දැන් මොකද කරන්නේ? එහෙම ඉන්නේ ඕන තරම් වෙච්ච සිදුවීම් අවස්ථා දරුවෝ. ඔබ කවදාකවත් දැනගෙන ගියේ නැහැ නේද මේ ලෝකෙට අංගවිකල දරුවෙක්ව? ඔබට තෝරන්න දුන්නා නම්. ඔබ දැන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිතන් ඉන්නේ ඔබට කියනවා මෙන්න මේ දරුවෝන්ගෙන් එකෙක් තෝරගන්න කියලා. හරි? ඔබට ඇල්ල මොකද පින්තූර ටිකක් එවනවා දෙවියන් වහන්සේ. මෙන්න මේ දරුවෝන් එකෙක් තෝරගන්න. එක දරුවෙක් ඉන්නවා එයාගේ අත තියෙන නහය මැද්දේ. ඔබ තෝරගන්නවද ඔය දරුවා? ඒ දරුවා ආවොත් ඒ දරුවාට ආදරෙන් කටයුතු කරන එක වෙන කතාවක්. නමුත් ඔය දරුවා තෝරගන්නවද ඔබ? ඒකන ඔබ ඒ දරුවට ආදරේ නෑ නේද? ඔය කියන සත්ත්ව කරුණ ඔබේ හිතේ හටගන්නේ නෑනේ ඒ දරුවා ගැන. නැත්තම් පින්දුනේ ඔච්චර අනුකම්පාව දිනනනම් මොකටදර පිට කොටුවේ ගිහිල්ලා අර ෆොටෝ එකක් අරන් ඇවිල්ලා ගෙදර බිත්තියේ ගහගෙන රෝස පාට තට්ටන් දෙකක් තියෙන බබෙක්. දැන් ඒක දිහන බල බල ඉන්නේ අම්මා මොකටද? මනේ මේ වගේ දෙයි පැටියෙක් වගේ දරුවෙක් තමයි මට ඕනේ කියලා. ඒකනේ දරුවගේ මුකුත් අංගෝපාංග වල අඩුපාඩුවක් නෑ. නේ? එහෙම කෙනෙක් නේද ඔය බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා නේද මේ ෆොටෝ එක ගෙනත් ගහගන්නේ? නැත්නම් යන්නකෝ පින්දුනාද ළමා රෝහලකට ගිහිල්ලා. ඔය අංගවිකල දරුවෙක්ගේ ෆොටෝ එකක් අරන් ඒක ගහගන්නකෝ. ඔබට ලෝක සත්‍යය ගැන අනුකම්පාවක් නම් තියෙනවා. අනේ ඒ වගේ ගන්ධබ්බයට ඉතින් යහපතක් කරන්න හිතයි කියලා නම් ඔබට හිතෙන්නේ. අර අංගවිකල දරුවෙක්ගේ ෆොටෝ එකක් අරන් ගහගන්න බිත්තියේ. ඔබ ගැබිනි වෙලා ඉන්න කාලේ. අන්න එහෙම දරුවෙක් බහැගතනම් කොච්චර ෂොක්ද කියලා. ඒ දරුවට මට යහපතක් කරන්න පුළුවන් නේ කියලා. කිසිම අම්ම කෙනෙක් එහෙම කරේ නැහැ කරන්නේත් නැහැ. මේකයි මං කියන්නේ අම්ම කෙනෙක් දරුවෙට ආදරේ වෙන්න පුළුවන්. ඒ දරුවට ආදරේ ආවට පස්සේ එන්න ඉන්න දරුවට ආදරේ නැහැ පින්තුරි. ඒක බොරුවක්. එහෙම කියනවා නම් කවුරු හරි. එන්න ඉන්න දරුවට ආදරේ කරන්න කොහොමද? දරුවා කවුද කියලාවත් දන්නේ නැහැ. ඉතින් හිතලා බලන්න. මේක කකුලක් නැති දරුවෙක් ඔබට උපදිනවා. දැන් මොකද කරන්නේ? දැන් ඔබේ මුළු ජීවිතේ මෙතන නේද ඊට පස්සේ ඉර වෙන්නේ. ඉතින් ඒක කමක් නැත්නම් ඇයි ඔබේ දරුවට බෙහෙත් කරන්න උත්සාහ ගන්නේ? ඉතින් දරුවට දෙන ආදරේ නිසා විතරමද? එහෙනම් ඔබට අපහසුතාවයක් ඇත්තේ නැද්ද? ඔබ හරි සතුටින්ද පින්වද නේද? ඒ දරුවා ඊට පස්සේ මේ බලා කියාගෙන ඒ දරුවා උස්මහත් කරන්නේ. හරිම සතුටින්ද? නැත්තම් දරුවෙක් උපදිනවා ඒ දරුවා මන්ද මානසිකත්වයේ. ඒ විදාගල් එද එහෙම තියෙන ඩවුන් සින්ඩ්‍රෝම් කියලා එහෙම. මං කියන්නේ දරුවන්ටත් වෙනදින අපි අනුකම්පාව දක්වන්න ඕනේ. ඒක හරි. මොකද ලෝක සත්‍යය කවුරුත් එකයි. පායට පෑගෙන කුඹුරත් වෙනදින අපි අනුකම්පාව දක්වනවා. ඒකයි වෙනසක් නැහැ. නම් මං කියන්නේ ඒ දෙමව්පියෝ ඔය කියන දරුවව කියලාගෙන ගත්ත නෙමෙයිනේ. ඇත්තටම අනුකම්පාව දක්වනවා නම් එහෙම දරුවෙක් කියලාගෙන ගන්න ඕන ගන්දබ්බ ලෝකෙ. මේ අපිට ඔය මන්ද මානසිකත්වයේ තියෙන දරුවෙක් අනේ බැහැගත්ත නම් මේ කුසට කොච්චර දෙයක්ද? මොකද වෙන කිසිම දෙමව්පියෝ දෙන්නේ ඒ දරුව ගැන බලන්නේ නැහනේ. අනේ මගේ කුසට බැහැගත්ත නම් මං ඒ දරුව බලා කියාගෙන හදා වඩාගෙන ඒ දරුවට හැව දක්වනවා. කොයි අම්මද ඔහොම කරන්නේ පින්වදනේ? කොයි අම්මද බෝධි පූජාව තිබ්බේ මන්ද මානසික දරුවෙක් මගේ දරුවට මගේ බඩට වහීවා කියලා? එහෙම කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව එහෙම දරුවන්ට ඔබ කැමති නැහැ. බැහැගත්තුත් එහෙම කෙනෙක්, එහෙම දරුවෙක් කරන්න දෙයක් නැති ගමට ඒ දරුවව හදා ගන්නවා. කාටවත් දෙන්නේ නැහැ. සමහර මිනිස්සු අතහැලා දානවා. සමහර කුණු වලවල, සමහර කානු වල, සමහර ළමා නිවාස වල කැමති නැහැ. නමුත් ඉතින් හර හොඳ දෙමව්පියෝ ඉන්නවා. ආපු එක මේකනම් අපි ඒක බාර ගන්නවා කියලා. ඒක හරි. නමුත් දැනගෙන ගෙන ගත්ත නෙමෙයිනේ. ඒකයි මං කියන්නේ පින්දනේ තරුණ පිරිසට. එහෙම දරුවෙක් බැහැගත්තොත් දැන් මොකද කරන්නේ ඊට පස්සේ? කසාද බැඳුණු ළමයි ඉන්න මහත්තුරුන්ගෙන් අහලා බලන්නකො පොඩ්ඩක්. විශේෂයෙන් මේ බණ දහමට නැඹුරුලා ඉන්න ඔය ටික ඔබතුමා කලින් දැනගත්ත නම් ඔක කරගන්නවද කියලා? අද වෙන කම්පිනේ මට මෙතුවක් කල නම් කවුරුත් හම්බුන්නේ නැහැ. එහෙම ඇවිල්ලා කියපු මේ බණහන කවුරුත්ම කිසිම මහත්ෙක් මට ආවිල්ලා හම්බුන්නේ නැහැ. නෝනකේ මට හම්බුන්නේ නැහැ. ඇවිල්ලා අපිට කියපු අනේ ස්වාමිනේ ඔය බණ ටික මම කලින් ඇහුණා නම් මං කලින්ම කසාද බැඳලා කලින්ම බබාල හදලා මං ජීවත් වෙනවා කියලා. කියපු හැම කෙනම හැම වෙලාවෙම කියලා තියෙනවා. ඔය බණ්ඩ එක අපි කලින් ඇහුවා නම් අපේ හඳුරන්නේ දරුව හදන්නෙත් නෑ කසාද බඳින්නෙත් නෑ කියලා. මේ දරුව හදනකොටවත් කසාද බඳිනකොටවත් අපේ කිසි විරුද්ධත්වයක් නෑ. මොකද බින්දින් ඔබ එක් කරා කියලා දුක් විඳින්නේ අපි නෙමෙයි නිසා. ඔබව දුකෙන් ගලවන්නයි මේ කියන්නේ. වැටෙන්න යන දුකෙන් බේරන්න. අමාරු වැටෙන්න යන්න එපා. ඉතින් ඒක එහෙමයි. ඉතින් ඒක තරුණ පිරිසට කිව්වේ යහපතක් කරගන්න තමන්ට පින තියෙනවා නම් මේ වචනවල තියෙන ගැඹුර බරපතලකම ඔබට තේරෙයි. පින නැත්තම් ඉතින් තව පින් කරන්න එතකොට තේරෙයි. නැවත මේ ප්‍රශ්න අපි උත්තරයක් හොයාගමු කොහොම හරි. ඒ මිනිමුදල් හෝ දේපල වලට ඇති කැමැත්ත අතහැර දමන ලෙස තමයි හිත කියනවා කියලා කියන්නේ. හරියට හරි. ඔබට ඔබතුමීට හිතන විදිහ හරියටම හරි. බඩු වලට මිලමුදල් වලට තියෙන කැමැත්ත විතරයි අතහරින්න ඕනේ. ඒ බඩු මිලමුදල් අතහරින්න කියලා කිව්වේ නෑ අපි කොහෙවත්. කැමැත්ත අතහැර ගන්න. මොකද හිතට තරහක් එනවා කියලා දැන් මේ කියනවනේ. ඒ කටයුතු කරද්දී ඒ ඇත්ත එක්ක දැන් හිතට බයක් එනවලු. තරහක් එනවලු. ඉතින් රණ්ඩු සරුවල් වෙනවලු. ඔය එකක්වත් පින්වතුනි ඒ බඩු මිලමුදල් අතින් අල්ලන් ඉන්න නිසා එහෙම නෙමෙයි. ඔය ඔක්කොම තියෙන ඒවා ඔක්කොම හිතින් අල්ලන් ඉන්න නිසා ජීවත් වෙන ක්‍රමවේදයක් ඕනේ. ඒක හරි. ඒ නිසා අපි ජීවත් වෙන ක්‍රමවේදයක් හදාගන්න. ඉතින් ඒකට ලෝකේ විවිධ ක්‍රමවේද තියෙනවා. ප්‍රශ්නවලට උත්තර හොයන්න. මං කියන්නේ කාටවත් අවඩක් අසාධාරණයක් ලෝක සම්මතයේ අවඩක් සාධාරණකම් නොවන විදිහට ප්‍රශ්න විසඳ ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒවට පොත්පත් පවා තියෙනවා පින්වතුනි. මිනිස් එක්ක කතා කරලා තමන්ට ඕන දේ කරගන්නේ කොහොමද? තව මිනිස්සුක ඉන්ෆ්ලුවන්ස් කරන්නේ කොහොමද? තව මිනිස්සෙට තමන්ට ඕන දේ නෙගෝෂিয়েට් කරගන්නේ කොහොමද? දේවා පොඩ්ඩක් කියවල බලුවා නම් තේරෙයි. හරි. ඉතින් ඒ දිනේ ලෝකෙ පැත්තෙන් ප්‍රශ්න විසඳ ගන්න හැටි. නමුත් ඔබ දන්නවා පින්වතුනි මේ සසර ගනුදෙනුවක් නෙමෙයි යන්නේ. ඔබ ගත්ත දේවල් තව කෙනෙක්ගෙන් නේද තව කෙනෙක් ඔබෙන් ගන්න හදන්නේ. දැන් රණ්ඩු සරවල් වෙලා හරියනවද ඕකට? රණ්ඩු වෙනව නම් කරන්න දෙන්නේ කාත් එක්කද? කන්නඩි දි ඉස්සරහට ගිහිල්ලා ඒ කන්නඩි ඉන්න එක්කනත් එක්ක රණ්ඩු වෙන්න තියෙනවා. කන්නාඩි ඉස්සරහට ගිහලා අහන්න ඈ බොල බූරුව. උඹට මොලේ කලලක් නැති නිසාද? මේ අහිංසක මනුස්සයෙක්ගේ දේවල් කඩා වඩා ගන්න උත්සාහ ගත්තේ? අසාධාරණ විදිහට මේ මම තව මනුස්සකගේ දේවල් උඹ පාවිච්චි කරන්න උත්සාහ ගත්තේ? ඒ නිසා නේද අදෝ විපාක උඹට විඳින්න සිද්ධලා තියෙන්නේ? දැන් කාත් එක්කද උඹට තරහ වෙන්න තියෙන්නේ? කාත් එක්කද රණ්ඩු වෙන්න තියෙන්නේ? කාත් එක්ක නමාපු වෙන්න තියෙන්නේ? තමන් කරගත දේවල් තමන්ට එනවා විනා පින්දනේ. තව කෙනෙක් කරපු දේවල් කවදාකවත් තමන්ට එන්නේ නැහැ. ඒකයි කියන්නේ නරක මිනිසු කියලා කාටවත් හංවඩු ගහන්න බෑ. ඔබ නරක වැඩක් කරපු නිසා තමයි ඔබ ළඟ ඉන්න මනුස්සයට ඔබට නරක වෙන්න හිතෙන්නේ. ඔබ කරලා තියෙන හොඳ වැඩ විතරයි නං ඔබ ළඟ ඉන්න කවුරුවත් පින්දනේ ඔබට කවදාකවත් නරක විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. අපි කලින් කතා වුණා මේක ගැන. තමන් කරගත දේවල්මයි තමන්ට එන්නේ. කම්මස්ස කෝමි කම්මදායදෝ කල්‍යාණංවා පාපකංවා හොඳ ඒවා වෙනා හෝ නරක ඒවා වේවා තමන් කරගත දේවල් තමන්ට එන්නේ. ඉතින් කොහොමද තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්නේ? ඇයි රණ්ඩු වෙන්නේ කාත් එක්කද? කොහොමද රණ්ඩුවකට යන්නේ පින්වතුනි? ඒ ප්‍රශ්නේදි පොඩ හිතලා බලන්න. අපි දහමෙන් උත්තරයක් ගමු. ඒකයි මං කියේ ලෝකෙන් ලෝක සම්මතිය උත්තර වහන ක්‍රම තියෙනවා. ඒකදී මං ආයේ අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නැහැ. මං දන්නේ මේ විවාහයක වෙච්ච ප්‍රශ්නයක් ගැනද මේ කතා කරන්න කියලා. ඉතකෝ ඒවා බොහොම සාමකාමී විසඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. පොතපත හරි කියවලා කායෙන් හරි උපදේශක් වැඩිහිටියකින් උපදේශක් ලබාගෙන ඒ ප්‍රශ්නේ තියෙන මනුස්සයව හෝ නෝනව හරි ඒකට ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා කතා කරලා බොහොම සාමකාමීව සමගියෙන් සහෘදත්වයෙන් උත්තරයක් හොයාගෙන උත්සාහ ගන්න. ඉතින් ඒක උත්සාහයක් විතරයි ඔබට දරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ගාව හොඳ විපාක තියෙනවා නම් ඒවා අද්ද ගන්න උත්සාහයක් ගන්න. නමුත් නැත්තම් ඔබේ මනුස්සයට කවදාවත් යහපතක් කරලා නැත්තම් ඒ මනස ඇයි ඔබට යහපතක් කරන්නේ? මට කියන්නකෝ පිංගුදින මේක. ඔබ කවදාකවත් යහපතක් නොකරපු මනුස්සයෙක් මොකටද ඔබට යහපතක් කරන්න ඕනේ මට කියන්න බෑ. එහෙම කරොත් ඒක වැරදි නැද්ද? ලෝකේ තියෙන සනාතනික ධහමට ප්‍රතිපක්ෂ නැද්ද ඒක? සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි නේද? අර බුදුහාමුදුරන්ගේ පාත්‍රයට පිංගුදින කැවමක් පූජා කරපු ඒ උපාසකම්ම ඒ කැවම ඇවිල්ලා ගත් එකද වැරදි නොගත් එකද වැරදි? ඒ ගත් එක හරිද වැරදිද මොකද ඔබට හිතන්නේ? ඒ කියන්නේ එතුමීගේ පැත්තෙන් නෙමෙයි මං අහන්නේ. ඒ වෙච්ච සංසිද්ධිය. ලෝකේ දේවල් වෙන ක්‍රමවේද අනුව ඒ ප්‍රොසෙස් එක අනුව හරිද වැරදිද? දැන් අපි තුන් මේසෙට වීදුරුවක් තියෙනවා. අතින් තල්ලු කරාම මේ වීදුරුව බිම වැටලා කුඩු වෙනවා. ඒ වෙච්ච දේ හරිද වැරදිද? මම අහන්නේ වීදුරුව බිනිත් එක කාටවත් පාඩුවක් වුණාද නැද්ද කියන එක නෙමෙයි. එතන සංසිද්ධියක් සිද්ධ වුණානේ. ප්‍රොසෙස් එකක්, ක්‍රියාවලියක්. තල්ලු කරා, ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වුණා, ඒ වීදුරුව පල්ලෙහාට ඇදලා ගත්තා. ඊට පස්සේ මොකද උනේ? ඒ වීදුරුව කියලා වැදුනා හයිය පොළොවේ. ඊට පස්සේ ඒකේ ශක්තියට මොකද උනේ? අර චාලක ශක්තිය, අර වීදුරුවේ චාලක ශක්තිය බවට පත් වුණා. ඒ වීදුරුව 94 තියෙන ශක්තිය බවට. ඒ නිසා මොකද උනේ? ඒ 90 ඈත් වුණා. ඒ නිසා වීදුරුව කුඩු වුණා. මොකද පොළොව සූදානන්නේ ඒ ශක්තිය උරා ගන්න. ඊට වඩා බොහොම ඊට වඩා දුර්වල දෙයක් තියෙනවා නිසා ඒ වීදුරුව වීදුරුවෙන් ඉසින් ඒ ශක්තිය උරා ගත්තා. මේක සිද්ධ වුණේ. අපි කතා වුණේ හැම බලයකම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක කරන බලයක් තියෙනවා. ඒ හා සමාන. ඒ නිසා පොළොවට ඒ බලය ගියාට පොළොවට ප්‍රශ්නයක් නැහැ. මහ පොළොව කුඩු වෙන්නේ නැහැ වීදුරුව කරන කියලා. නමුත් අනිත් පැත්තේ ඒ බලය වීදුරුව පැත්තේ ක්‍රියාත්මක වුණාම මොකද වෙන්නේ? ඒ වීදුරුව කුඩු වෙනවා. දැන් මම කියන්නේ ඒක වෙච්ච එක වැරදිද? ඒ විද්‍යාත්මකව මට කියන්නේ ඒ වෙච්ච දේ වැරදිද කියලා. වැරදි වෙන්නේ කොහොම නන්ද? වීදුරුව තල්ලු කරා මේසෙන් වීදුරුව එහෙමම හිටිනවා බිම් වැටෙන්නේ නැතුව. දැන් අපිට හිතන්නේ මොකද වෙන්නේ? විකාරයක් නේ වෙන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ. නැත්නම් වීදුරුව කැටනවා මේ ටයිල් කැටයක් උඩ. වීදුරුව කුඩු වෙන්නේ නැහැ. දැන් අපිට හිතන්නේ ඒ කොහොමද එහෙම වෙන්නේ? වීදුරුවක් නම් කුඩු වෙන්නේ නැහැ. එහෙනම් වීදුරුව නෙවෙයි. අන්න ඔබට හිතෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ දෙයක් තුනේ. දැන් හිතලා බලන්න. අර උපාසකම ඇවිල්ලා බුදු පියන් වහන්සේගේ පාත්‍රයට කැමම පූජා කරා. ඊට පස්සේ ඒ කැමල්ල අරගත්තා. ඒ වෙච්ච විදිහ සාධාරණද නැද්ද? විද්‍යාත්මකව. හෙවත් මේ ලෝකේ තියෙන දහමට අනුකූල ධර්මානුකූලම උත්තරයක් දෙන්න. සාධාරණයි. දැන් එහෙනම් ඔබ තව කෙනෙක්ට කිසිම දෙයක් දීලා නැත්තම්, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ දෙයක් අරගෙන නම් කරලා තියෙන්නේ, අන්න එහෙම විපාකයක් නම් පින්නේ දැන් එන්න නියමිත. ඒ මනුස්සය ඔබට දක්වන ප්‍රතිචාරය සාධාරණයිද අසාධාරණයිද? ඒක තේරුම් ගත්ත නම් පින්නතුනේ රණ්ඩු වෙන්නේ ඇයි? ඔබ රණ්ඩු වෙන්නේ මොන වගේ දේවල් උදසාද? සාධාරණ දේද උදසාද? අසාධාරණ නිසාද? ඇයි රණ්ඩු වෙන්නේ? ඔබ හිතන්නේ ඔබ හරි ලස්සනයි කියලා. මනුස්සය කියලා ඔයා නම් හරි ලස්සනයි. එන්නේ මඩුව වගේයන්. රණ්ඩු වෙනවද මනුස්සයත් එක්ක? නෑ, මොකද ඔබට හිතෙනවා කියන එක සාධාරණයි කියලා. ඇයි ඔබ හිතන්නේ ඔබ ලස්සනයි කියලා? ඔබ ලස්සනයි කියලා හිතන් ඉඳි මනුස්සය කියලා කියන ඔබ කැතයි කියලා. දැන් අන්න රණ්ඩු වෙනවා. ඇයි? ඔබ හිතනවා ඒක අසාධාරණයි. මම මෙච්චර ලස්සන වෙච්ච මට කැතයි කියලා කියන්නේ. එහේ මොකද ඒ මනුස්සය දිනයි කියලා. අන්න රණ්ඩු වෙනවා. දැක්කද ඉතින් ඔබ ගාව එකක් තියෙනවා. මෙන්න මේක මෙසේ විය යුතුයි කියලා. ආංගයට විරුද්ධ දෙයක් ක්‍රියාත්මක වෙදි තමයි ඔය ප්‍රශ්නේ. එහෙනම් ධර්මානුකූල උත්තරයක් ගන්න පින්වතුනි, ඔබ හිතන්න ඕනේ මේ සසර ගනුදෙනුන ස්වභාවය. ඒක ඒ සසර ගනුදෙනුන තව එකක් එකතු කරගන්න යන්න එපා රණ්ඩු වෙලා. ඔබට හිතේ රණ්ඩු වෙන්න, ඒ රණ්ඩු වෙන්න හිතෙන්නේ මේ අවබෝධය නැති නිසායි. ඒකයි මේ අවබෝධය දෙන්නේ ඔබට. ලෝක සම්බන්ධයේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද ඔබට යැපෙන ක්‍රමයක් ඕනේ. මම ඒක පිළිගන්නව නැතුව නෙමෙයි. අනාගතයේ ඔබට යමක් කමක් හරි හම්බ කරගන්න තියෙනවා නම්, මිලක් මුදලක් රුපියල් සපයාගෙන තියෙනවා නම්, ගෙයක් දොරක් හරි හම්බ කරගෙන තියෙනවා නම් පින්වතුනි, ඉතින් ඔබට වැටලා ඉන්න හරි තැනක් එපැයි. ඒකට ලෝක සම්බන්ධයේ ක්‍රමවේද වලින් උත්තරයක් හොයන්න. ඒකයි මම මේ ඔබට දහමෙන් පැහැදිලි කරලා දෙන්නේ. මේ ගේ තියාගන්න හැටි නෙමෙයි. මම මේ දහමෙන් ඔබට උත්තර දෙන්නේ පින්වතුනි, ඔබේ හිතේ නැගෙන පීඩාවට උත්තරයක් හොයාගන්න හැටි. මොකද ඒක ඔබට නීති පොත කියවට හම්බෙන්නේ නැහැ. උසාවියට ගියාට, පොලිසියට ගියාට ඔබට ඒකට උත්තරේ හම්බෙන්නේ නැහැ. එතනින් ඔබට හොයලා දෙයි පින්විතින ඔය ප්‍රශ්නේ සමතයකට ගෙන හැටි. යාළුවිට කතා කරලා බලන්න. උපදෙසක් ගන්න. කොහොමද මේ ප්‍රශ්නේ හදාගන්නේ කියලා. මොකද අපිට මේ ලැබිලා තියෙන පිළිතුර වලින්, මේ කරුණ වලින් සාධාරණ මොකද්ද කියලා අපිට කියන්න බෑ. අනෙක් එක පින්විතනේ ඔය ඔබ කියන කතාව විතරයි. දබ මම අමනාප වෙන්න බෑ මාත් එක්ක මෙහෙම කියනවාට. මේ තියෙන ඔබ කියන කතාව ඕනම කතාවක දෙපැත්තක් තියෙනව නේද? දැන් ඒකේ අනිත් පාර්ශවෙ ඉන්න මනුස්සය කියන කතාව නෑ නේද මේකේ? දැන් තරහ වෙන්න එපා මාත් එක්ක මෙහෙම කිව්වට. දැන් ප්‍රශ්නේ විසඳද්දී අපි එක පැත්තද බලන්න ඕන? මම බුදු පියාණන් වහන්සේගේ පාත්‍රයෙන් අර කැවම ගත්ත වෙලාවේ බුදුහාමුදුර එක පැත්තද බැලුවේ. උන්වහන්සේ බැලුවා මගේ පැත්තේ බඩු පාඩු මොකද්ද කියලා. උන්වහන්සේ ඒ වෙලාවේ කල්පනා කරලා කියනවා මේ සංසාරේ මෙතුවක් අල්ලාපු ගමනේ ඒ උන්දට මං කැවමක තරම් දෙයක්වත් දානයක් දීලා නැහැ. දැක්කද? කාගේ පැත්තද ඒ බැලුවේ? උන්වහන්සේගේ පැත්ත. දැන් මේ කතාවේ තියෙන්නේ තමන්ගේ පැත්ත විතරයි. අනිත් මනුස්සයෙක් පැත්ත නැහැ. උසාවියේ ගියත් මොකද කරන්නේ? දෙපැත්තෙම වග උත්තර ගන්නව නේද? ඒකයි. ඒ නිසා මට උත්තරයක් දෙන්න බෑ මේ ප්‍රශ්නෙට. ඔබ මෙන්න මෙහෙම කළා ඔය ඉදන් කරන් එක බේරගන්න කියලා. මම කොහොමද දන්නේ? සමහර ඒ මනුස්සයරත් දන්නේ මේකයි ති. අනේ මම උසාවිය නෙමෙයිනේ. ප්‍රශ්නේ ඉතල දැන්. නෑ මම මේ කියන්නේ මම දන්නවා ඔබතුමී මගෙන් මේ අහන්නේ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න හැටි ගැන නෙමෙයි. ඒක මම පැහැදිලි. නමුත් මම මේ අමතරවත් ඒ කාරණාව සඳහන් කරේ. ඔබතුමී මේ අහනවා ඇත්තේ ඒ වෙලාවට හිතට නැගෙන ප්‍රශ්නය කියන්නේ හිතට පීඩාවක් නැගෙන එක නේ රණ්ඩු වෙන්න හිතෙනවා. හරි? සතර පායරයයි කියලා බයයි. නිවනෙන් දහමෙන් ඈත් වෙයි කියලා හිතට බයක් සැකයක් එනවා. ඒකද මොකද කරන්න කියලා? අන්න හරි. අපි මේ ප්‍රශ්නේ උත්තරයක් හොයාගමු දහමෙන්. අතහැරින්න කියලා කිව්වේ නෑ පින්වදින අපි කවදාකවත්. අතහැරෙන්න අරින්න කිව්ව මිසක්. අතහැරෙන්න අරින්න හිතෙන්. අතින් අතහැරෙන්න අරිනවා කියලා එකක් නෑ. අතින් කරන්න අතහරින එක. එනිසා ඔබ අතින් අල්ලන් ඉන්නවද අතහරිනවද කියන එක මෙතනට අදාළ නෑ. මොකද අපි දහමෙන් උත්තර හොයන්නේ හිතේ තියෙන ප්‍රශ්නෙට. දහම කියලා කියන්නේ ඔසුවක් මොහොකටද? ඇඟේ කොයි කැලලටද? හිතට. මට තියෙන ප්‍රශ්නේ දහම ශ්‍රවණය කරන පින්වතියක් විදිහට ඔබගේ හිත රිදෙන එක. අන්න ඒකට මම කැමති නෑ. රණ්ඩු වෙන එක. අන්න ඒකට අපි කැමති නෑ. ඒ කියන්නේ ඔබේ හිතේ තරහක් නැගෙනවා. අපි ඒකට කැමති නෑ. අපිට ඕනේ අන්න ඒ ප්‍රශ්නේ උත්තරයක් හොයලා දෙන්න. තේරුම් ගන්න බින්ද මේ සංසාරේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන හැටි මේ තියෙන්නේ. ඔබ කරපු දේවල් ඔබට එන්නේ. දැන් කාත් එක්කද ඔබ රණ්ඩු අල්ලන්නේ? ඔය රණ්ඩු අල්ලන වාරයක් වාරයක් ගන්න මොකද වෙන්නේ? මට කියන්න. ඔබ රණ්ඩු අල්ලනවා. ඔබ බයිනවා. දැන් මොකද වෙන්නේ? බැනුමක් දුන්නම මොකද හම්බෙන්නේ? ඔය බයින වෙලාවක බින්දේ තරහ ගිහිල්ලා අයියලා හොඳම තරහ ගිහිල්ලා මොකද කරන්නේ? සමාල්ලාට මොකක් හරි අතට අහු වෙන බඩුවකින් දමලා අරිනවා. අර මනුස්සයාගේ ඔළුව පැලෙන්. දැන් නැති ගනුදෙනුවක් නේද ඔය හදාගත්තේ? දැන් ඕකට විපාක ගෙවන්න යන්නේ නේද පින්තුනේ? බොහොම දුක්ඛිත තැනකට බොහෝ කාලයකට. ඒකයි මම කියන්නේ. ඔබ හිතේ දසකුසලේ නැගෙන්නේ දෙන්න එපා පින්තුනේ. දසකුසලේ නැගෙනවා හිතේ පීඩාවක් තිබ්බොත්. සීල පාපයන් අකර්මන්නේ වෙච්ච වුණේ අරහතුන් වහන්සේට මතක තියාගන්න ඒක. මොකද ඒකට හේතුව ඒ හිතේ පිටින් මාත්‍රයක පීඩාවක් නැහැ. පීඩාවක් නැගෙන හිතේ දස කුසලයේ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් පෘථග්ජන හිතක් නම් පින්වතුනේ නැඹුරුව තියෙන දස කුසලයේ පැත්තට. සෝතාපන්න හිතක නැඹුරුව තියෙන නිවන පැත්තට. දස කුසලයෙන් වෙන් වෙච්ච පැත්තට. මොකද පෘථග්ජන හිතක් කියලා කියන්නේ නීවරණයෙන් වැහිලා තියෙන හිත. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව. කාමෙන් අන්ධ වෙලා තියෙනවා. ව්‍යාපාදෙන් අන්ධ වෙලා තියෙන මේ හිත. ඒ කියන්නේ ද්වේෂයෙන් අන්ධ වෙලා තියෙනවා. උතර ටක් ගාලා තරහ යනවා. රණ්ඩු වෙන්න හිතෙන්නේ. තමන්ගේ සාධාරණ වෙනුවෙන් ෆයිට් කරන්න හිතෙන්නේ. සටන් කරන්න. උතර තමන්ට හිතෙන හැම වෙලාවෙම මට අසාධාරණයක් වුණා. කොහොමද එහෙම කරන්නේ? මගේ දේවල් නෑ ගත්තේ. ඇයි එහෙම කරන්නේ? ඒ වෙලාවට මතක් වෙලා එන්නේ නෑ මම ගත්ත දේ නේද දැන් මේ මගෙන් ගන්නේ කියලා. දුන් දෙය ලැබෙන්නේ ඔබ වපුරුද්දේ තමයි පින්න ඔබට නෙලන්න වෙන්නේ. යාදසම් වපතේ බීජං තාදසම් හරතේ පලං. අමතක කරන්න එපා. දැන් ඔන්න ඔය කියන කාරණා පින්න හොඳට හිතට ගන්න. සසරේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන හැටි, Taman දුන්න දේ Tamanට ලැබෙන හැටි. අපි දැන් කතා වුණේ දැන් දේශනා ගණනාවක. දුන් දෙය ලැබෙනව, දුන්නොත් ලැබෙනව. ඒක හොඳ පැත්තට විතරක් නෙමෙයි නරක පැත්තටත් එහෙමම තමයි. අලි දුන්නොත් අලි ලැබෙනවා, වලි දුන්නොත් වලි ලැබෙනවා. ඒකයි වෙන්නේ. දුන් දෙය ලැබෙනවා, වෙන දෙය ලැබෙනවා. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන පින්වතුනේ දැන් ඔබට හිතට යම් සහනයක් එනවා. ඕක තේරුම් ගත්තට පස්සේ ඕක තේරුම් ගත්තම ඔබට නිවන අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ඕක තේරුම් ගත්තාම දැන් හිතට යම් සහනයක් එනවා. මොකද අර අධික ද්වේෂය තරහ වගේ දේවල් හිතට නැගෙන ස්වභාවය අඩු වෙනවා. මොකද ඔබට තේරෙනවා තාකාත් එක්ක මම තරහ වෙලා ඇති පළක් නැති බව. මන් දුන දෙයම නේද මේ මට එන්නේ. හැබැයි එහෙම හිතාගත්ත කියලා අර හිතේ නැගෙන පීඩාව නැති වෙන්නේ නැහැ. යම් මට්ටමකට দমনය වෙනවා. මුලින්ම দমনය කරනවා ඊට පස්සේ සමනය කරගන්නේ. දස කුසලයේ වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩතුරට අඩු වෙනවා. දැන් මේ රණ්ඩු සරුවල් වෙනවා කියලා කියන්නේ ඉතින් ඔවා හොඳ නැහැනේ පිංගුදනේ තරම්. ඒක නේ ඔබට හිතෙන්නේ. මගේ නිවන් මග ප්‍රමාද වෙන බවද මම සතර පායට පාර කපා ගන්නා බවද මට වැටහි කියලා. ඉතින් ඇයි පිංගුතුනේ ගියත් දොරක් නිසා සතර පායට යන්නේ? ඈ? රුපියල් සතටි කරන නිසා සතර පායට යන්නේ පිංගුතුනේ. අන්ත ඔබ හිතලා බලන්න. ඔය උත්සාහ කරන්නේ මේ අද්දවේ යන්තම් ජීවත් වෙලා ඉන්නනේ. මේ අද්දවේ ගොඩ දාගත්තට කමක් නැද්ද? ඊළඟ අද්දව කෝටිම ඔබට ලෝධියේ පැහෙන්න වෙනවනම් කමක් නැද්ද? හාද එහෙම කරන්. මේ අද්දවේ ඔබට සුර සැප දෙනවා. හැබැයි සුර සැප දෙන්න නම් ඔබ එකඟ වෙන්න ඕනේ ඊළඟ අද්දව කෝටියක් යනකම් බලුකුණක් වෙලා යන්නේ මිනිස්සුගෙන් පොළු පාරවල් කකා සරව හැලෙන කුණු පණු ගහන තුවාලත් එක්ක මුළු ඇඟම දද හැදිච්ච බල්ලෙක් වෙන. හාද? හැබැයි ඒක අත්බැබයක් අපි දෙනවා සූර සැපලබන්. ලැස්ද? No pain no gain. ඔබ මේ වෙලාවේ gain ගන්නතොත් මතුවර ඔබට pain එනවා. හැබැයි මේ වෙලාවේ ඔබ pain ගත්තොත් ඔබට මතුවර පුළුවන් gain එක ගන්න. දෙදෙනෙ පොඩ්ඩක් යෝසන්. ඉවසන දන රුපියල් දෙක දැනති ගයි කොඩිය. අපි ඉවසනවා. දෙන්නේ ඕක ඔබේ පාරමිතාවක් කරගන්න. මං ඉවසනවා. මං කොහොමද ඉවසනවා? මං කවදාක රණ්ඩු වෙන්නේ නැහැ. කවදාක කටෝසල කතා කරන්නේ නැහැ. බයින් නැන්නේ. මම සාධාරණේ කතා කරනවා. ඒක හරි. අනිත් පැත්තෙන් කොච්චර බැන්නත් කෑකොස්සන් ගැහුවත් තර්ජනය කරත් මං කවදාකවත් ඒ පහත් විදිහට කතා කරන්න යන්නේ නැහැ. මං සාධාරණේ කතා කරනවා. හැබැයි කෑ ගහන්නේ නැහැ. අර මිනිස්සේ යටි උගුරෙන් කෑ ගහනවා. තිරිසන් සතුන්ගේ නම් කිය කිය ඔබට බහින්නේ. කුණු හරප කිය කිය ඔබට බහින්නේ. නමුත් ඔබ මර සමාවෙන්න. නමුත් මට නම් පේන්නේ ප්‍රශ්න ওই විදිහට නෙමෙයි. මට මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට. මේ ඉඩම් කඩන් ටික. මේ බලන්න මෙන්න මේ ඔප්පුවේ හැටියට. මේවා මේ මට අයිති වෙන්න තියෙන දේවල්. ඒක ඔබතුමාට යන එක සාධාරණ නැහැ නේ ඔබතුමාව කියන විදිහට. අනිත් පැත්තෙන් බයිනෝ තිත්ත කුණු හරපෙන්. යටි උගුරෙන් කෑ ගහනවා බඩු පොළේ ගහනවා. ඔබ කොහොමද ඉන්නවන්නේ? මතකද අපි කිව්වා පිළිදෙන අපේ ආරාමයේ අනගාരികාව සුදුසුකම් ලබන්නේ කොයි වගේ අයද කියලා. ජී සතියේ පිට සතියේද කොහෙද? අපිට මම කතා කළේ මම කිව්වේ දේශනාවේ සඳහන් කර. අපේ ආරාමයේ අනගාരികෙක් වෙන්න ඕන නම් අනගාരിക මහත්තයෙක් වෙන්න ඕන ඔබ කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද කියලා. මතකද මම කිව්වා? උණු තේකෝපේ ඔබේ ඇඟට විසි කරත් වෙනද අපිට පුළුවන් වෙන්නේ විසි කරොත් මහතර සමා වෙන්න කියලා. එයාට තේකේ සීනි වැඩි නිසා නම් එහෙම කරේ මං තවස් ඒකක් හදන් එනද උතුමාට කියලා අහන්නේ. තිබහ නම් ඔබතුමාව වතුර එකක් ගෙනත් දෙන්නද කියලා අහන්නේ. ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක අන්න ඒතරද අපි පිළිගන්නේ ඔබ නිවන් මාගේ ඉන්න කෙනෙක් කියලා. අනේක දැන් මේ ප්‍රායෝගිකව නිවන කරගන්නවා කියලා කියන්නේ. මොකද ඒතර ගොඩ ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. ලේසි නැහැ මේ කියන දේවල්. ඒක මම පිළිගන්නවා. එනේ ලේසි දේවල් කළා කොහොමද අග්‍රශ්‍රේෂ්ඨ ඵල ලබන්නේ? දොස්තර වෙනෙක් වෙනවා කියලා කියන්නේ ලේසි වැඩක්ද? ලේසි නේ. මහන්සි වෙන්න ඕන ගොඩක්. ඉතින් දොස්තර කෙනෙක් වෙන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නම් පින්වතුනේ අවුරුදු 5ක් තිස්සේ දුක් විඳින්න ඕන නම් අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගියාගෙන මහන්සි වෙන්න ඕන නම් මට කියන්න දෙන්නේ අරිහත් වෙන්න කොච්චරනම් දුක් විඳින්න ඕන නැද්ද? දුක් විඳින්න කියලා කියන්නේ තේරුම් ගන්න. දුක් විඳිනවා කියලා කියන්නේ ඇත්තටම මෙතන කියන්නේ ඉවසන්න ඕනේ. මානසිකව ඔබට කරන්න හිතෙන දේවල් හැම වෙලාවෙම කරන්න යන්න බෑ. අනෙක් කෙනාට ගහන්න හිතෙනවා ගහන්න බෑ. බයින් හිතෙනවා බයින්න බෑ. අනෙක් කෙනාගේ දේ ගන්න හිතෙනවා කරන්න බෑ ඒවා. ඉවසන්න ඕනේ. ඒවා හරි අමාරු ඉවසන්න. කවුරු ඇවිල්ලා තමන්ට අපහසු විදිහට වචනයක් කියලා කියදින හිතෙන්න මොකද අනිත් පැත්තට කරන්නේ? ඒ මනුස්සයාගේ කුණු හොය හොය ඔබ දන්න කියන දේවල් ඔක්කොම කතන්දර ටිකක් මතක් කර කර මුළු ගමෙන් මිනිස්සු ඒ මනුස්සයා ගැන කියන දේවල්ත් එක්කම හොඳට ලුණු ඇඹුල් දාලා දෙන්න හිතෙන්නේ ඒ වෙලාවට. නම කරන්න බෑ. ඒක කරොත් වෙනද ඔබේ අරිහත්ත්වයේ පස්සට යනවා බොහෝ කාලෙකින්. නිවන වීසියලා යන්නේ අනිත් පැත්තට. ඒ නිසා ඉවසන්න ඕනේ. කාන්ති පාරමිතාව කියලා කියන්නේ ඕකනේ පින්වතුනි. ඉවසන්න ඕනේ. ශාන්තිවාදී තාපසේ අපින් අතපය කපද්දි කොහොමද ඉවසුවේ? නහය කපද්දි කොහොමද ඉවසුවේ? කන් දෙක කපද්දි කොහොමද ඉවසුවේ? ඇයි? ඊට වඩා දෙයක් යට ඕනෙලා තිබෙන නිසා. උනාසේ. එහෙනම් ඔබට ඕනේ නම් පින්වතුනි ඔය ඉඩ කඩම් මිල මුදල් දේපළ වලට වඩා දෙයක් ඔබට ඕනේද නැද්ද? ඕනේද නැද්ද? ඕනේ නම් ඔය දෙකම දෙන්න බෑ. දෙකම දෙන්නද? දෙකෙන් එකයි දෙන්නේ. කෝකද? ඔබට ඉඩ ගන්න දේපල ටික දෙන්නද නැත්නම් නිවන දෙන්නද? සසරේ හම්බෙච්ච නැතිවද ඉල්ලන්නද? හිතලා බලන්න පින්වතුනි. ඇත්තටම කල්පනා කරලා බැලුවහම මොනාද දෙය රණ්ඩු වෙන්නේ කියලා? ඔබ බිල්ලට තිර තින්නේ මොකද්ද කියලා? ආයේ කවදාකවත් ඉඩමක් දීපලක් මිල මුදලක් ඕනෙ වෙන්නේ නැති තැනටපත් වෙන්න පුළුවන් කම නේද ওই බිල්ලට දීලා තියෙන්නේ? රණ්ඩු වෙන්න වටිනවද ඒකට? රණ්ඩු වෙලා ලබා ගන්න දේ මොකක්ද? ඔය දේපල ටික හම්බුනාම ආයේ ඉවරද ප්‍රශ්නේ? ආයේ කවදාකවත් ආයේ දේපල ඕනේ නැද්ද? හැබැයි නිවන කරගත්තොත් ඔය දේපල ඔබ අතහැරලා දැම්මොත් එනේ දන් දුන්න අය දින්නේ. මං කියන්නේ ඔබට තියෙන සේතතම දන් දෙන්න කියලා. ඒක මට කියන අයිතියක් නැහැ නේ. මොකද ඔබ ඔය ජීවිතේනේ ජීවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ නමක් නම් මං කෙලින්ම කියනවා ඔබට. මේ ස්වාමීන් වහන්සේ නමක් ඔබට මේ ටික තියෙන්නේ දැන් නැහැ නේ. ඒක තුන් සිවුරයි පාත්‍රයයි තමයි තියෙන්නේ භික්ෂුවකට අයිති දෙය. එතනින් එහාට කිසිම දෙයක් අයිති නැහැ. ඒ නිසා ඔබ මට නඩු කිව්වට වැඩක් නැහැ. මොකක්ද දෙන්නද? ඒකයි අන්තිමින් බලන්න මේකයි මම කියන්නේ. කොච්චර සරල ජීවිතයද මේ කියලා. අද මනුස්සයෙක් මට නඩු දාන්නවත් බෑනේ. මගෙන් දෙයක් ඉල්ලලා. ඇයි? මට නැහැ නේ මොකුත් දෙන්න. නඩු දාන්න මේ සිවුර ඉල්ලලා. නැත්නම් මං උදාහන වලදලා පාත්‍ර ඉල්ලලා. දෙන්න. දීලා පොල් කට්ටක් කරි වාගන්න බින්ද දණ්ඩියක් වාගන්න එච්චරයි. මේක දීලා ඉතින් ඔය මොකක් හරි වැරහැල්ලක් හරි කොහෙන් හොයාගන්න. සෝන් බීමකට ගියා නම් හොයාගන්න පුළුවන් වෙයි. නැත්නම් කවරේ පාවිච්චි කරලා අයින් කරලා දාගෙන රෙදි ගැල්ලක් අරගෙන තනු ටිකක් ගහලා හතර කොන මහගත්තන. ඒ බුදුහාඳුරු සම්මත කරලා දෙන විදිහට. නදිෂ්ඨාන කරලා සිවුරක් කරගන්න ඇදී. ඒ කිල්ලොත් ඒකක් දෙනවා. ඒ යම් දවසක ජීවිතීලුවත් ඒකක් දෙන්න එපයි. ඒකට නෙමෙයි උත්සාහ ගන්න. මම නොදෙන එක දෙයක් නෙතිනේ වෙනතුනේ. ඔව මට කිව්ව නිවන් දකින්න එපා කියලා. ඒක කරන්න බෑ. මගේ නිවන පාවා දෙන්න කියලා කිව්වොත් ඒක ඉල්ලන්න එපා ඒක දෙන්න. ඔව නෙමෙයි ඔළුවෙන් ඉරගෙන කිව්වොත් ඒක දෙන්න. හැබැයි එතනින් මෙහා පැත්තේ මට ඕනේ යම් දවසක ඔබයිල මේ ජීවිතය ඉල්ලුවොත්. ඔබවහන්සේගේ ජීවිතය අපිට ඕනේ. ඔබවහන්සේ ජීවිතේලා හරියන්නේ නැහැ. ඔබවහන්සේ දැන් අපවත් වෙන්න ඕනේ. ඔබවහන්සේ ඉන්න අපිට හරි කරදරයි. යන්නකෝ. තොන්නම ඉල්ලුවොත්. ඒකටත් හා කියන්න පුළුවන් කම. හදාගන්නයි මේ උත්සාහ ගන්න. අනේ ඒක කියන්නේ මේ ජීවිතේ මහ පුදුම සුන්දර ජීවිතයක් වෙනවා. පැවිදි ජීවිතය කියලා කියන්නේ හරිම සරල පුදුම සුන්දර පුදුම නිදහස් ජීවිතයක් මම එකයි කියන්නේ ආයෙත් මේ කියන්නේ හේතු වාසනා තියෙන පින්වත් අය පිරිස තවත් ටැග් ගහි ගහි ඉන්නේ නැතුව එන්න ඔය නිකන් කුණු ගඳ කන්න යන්නේ නැතුව අපරාධ ඔය ගිහි කුණ කන්නේ ඔච්චර එන්න නිදහස් වෙලා පුළුවන්කම තියෙනවා නම් එන්න අමාරු වැටුණාට පස්සේ දැන් බේර ගන්න බැරි වෙයි ඊට පස්සේ පුළුවන්කම තියදී එන්න ආපු ඇවිල්ලා ඉන්නයි ඇවිල්ලා අහලා බලන්න ඔබ විඳින සුවේ කොයිතරම්ද කියලා අපි අනගාරික මහතුරෙන් අහලා බලන්න ඔබතුමාගේ විඳින සුවේ කොච්චරක්ද කියලා අපි අපිට විතර නෙවෙයි අනගාරික මහත්තයටත් ඔබට නඩුවක් දාලා ගන්න දෙයක් නෑ මොකද ඒ ආයත ඔක්කොම දීලා ඇවිල්ලා තියෙනවා මේ මහතුරුගේ නමට මුකුත් නෑ ඒ වගේ ඒගොල්ලෝ සූදානමෙන් ඇවිල්ලා තියෙනවා. අපි කියලා නැහැ ඔක්කොම දීලා එන්න කියලා. ඒ තමන්ට කැමති නම් තමන්ගේ දරුමල්ලොන් ඉන්නව නම් එහෙමයි අම්මා තාත්තලා ඉන්නව නම් එහෙමයි සහෝදර සහෝදරි ඉන්නව නම් එහෙමයි. ඉතින් ඒගොල්ලෝ ඒ කැමති පරිදි මොකද අපි කියලා දෙන හැමදාම මොකද? කිසිම දෙයක් කාටවත් දෙන්න අවශ්‍ය නැහැ. ඇවිල්ලා ඉඳලා බලන්න අනගාරික වෙලා. පස්සේ දවසක හිතුණොත් මේක හරියන්නේ නැහැ කියලා යන දණ තියෙන්නේ. නම් සමහර අය ඉන්නවා පින්වදින හරි ශ්‍රේෂ්ඨයි. දහමක් අහනවා හොඳට අවබෝධ කරගන්නවා කාලයතිසි මේ ප්‍රතිපදා වෙනවා. එයාට වැටහෙනවා. ඔහොම නෙමෙයි. රජ මන්දිරයක් තිබ්බත් මම රජ පවුලකින් ආවිල්ලා හිටියත් ඔය එකක් වෙනස් වැඩක් නැහැ කියලා. ඊට වඩා ගාහකයර වැටිලා ලැබෙන දාන ටිකක් වළඳලා ගුරුවරයෙක්ගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා උන්වහන්සේ නිවන කරගන්න හැටි කියලා දෙන්න. ඒ බණපද ටික අහගෙන මගේ මේ හිතේ ගිනි නිවා ගන්න පුළුවන්කම තියෙනවා නම් ආයෙකට ගහන දෙයක් නැහැ කියලා. ඔන්න ওই ටික අවබෝධ කරගෙන යන අනගාරික මහත්තයෙකු පුළුවන් නම් මෙහෙන් ඇදලා පෙන්න. හැබැයි අවබෝධයෙන් ඉන්න ඕන. එහෙම නැත්නම් ඇවිල්ලා අවබෝධ කරගන්න ඕන. ඒකනේ අපි ආපු ගමන් පැවිදි කරවන්නේ නැත්තේ. තමනේ අවුරුදු දෙකක් අපි ඉන්නදනේ. අනගාරික වදතුළු ඉඳගෙන හොඳට එයා අවබෝධ කරගන්නවා ජීවිතේ. කවුරුත් එහෙම. ඒ ක්‍රමවේදයට ගිහිල්ලා පැවිදි වෙච්ච අනගාරික මහතු හරි සාර්ථක පැවිද්ද කරපින් උතනේ එළමෙන්නේ. මොකද අන්තිමට නැත්තම් වෙන්නේ කඩිමුඩියේ පැවිදි වෙන්නේ විවේකීව සිරු අරින්න. අපරාධේ නෑ. අපරාධේ නෑ. මම කියන්නේ ඒ දවසක් හරි පැවිදිලා හිටියනම් ශ්‍රේෂ්ඨයි. නමුත් එතනින් පස්සේ යන්නේ පින් උතනේ ආපහු අර ලෝකේ හොඳයි කියලා හිතාගෙනනේ. මොකද යන්නේ ඇයි මේ මීට වඩා ඒක හොඳයි කියලා හිතාගෙන. ඒ නිසා මෙතන පීඩාවටපත් වෙලා. මෙතන පීඩාවටපත් වෙලා එතනට ගියාට පස්සේ එතන හරි ආශාවදයි. ඒ ආශාවදට අහු වුණාට පස්සේ දැන් ඒක රමණය කරනවා ආයේ ඉවරයක් නැතුව. සහ ලෝකෙට අල්ල බඳලා තියාගන්න තමයි ලෝකෙ හැම දෙයක්ම සැකසලා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් යන කෙනෙක් ආ එනවා කියලා කියන්නේ බොරු. ඒක මහ පුදුම පුණ්‍ය ශක්තියක් ඇති කියලා ඉන්නෝනේ. ඒ වගේ දෙයක් සිද්ධ වෙන මනුස්සෙක්. එදායි වෙන පැත්තකට ගියා. මම හිතන්නේ එයාගේ පින හරි වැඩි. ඒකයි දැන් අපිට වෙනවා ආයෙත් මම කතා කරන්නේ ඒක ගැන. මොකද ඒ පින හරි බලවත්. එන කෙනෙක් සමහර ඉන්නවා ඇති. අද ඔස ගහනකොට කෝල් එක ගන්නවද නැද්ද ගන්නවද නැද්ද කියලා දෙගිරියාගෙන් හිටපො. වෙන්නේ නැද්ද? ඉතින් අද මේ දේශනාවල ඉවර වෙච්ච ගමන් කෝල් එක ගන්න. නැත්නම් හෙට වෙදි ඉවරයි ඔබයි. ඔය ආදිෂ්ඨාන ඉවරයි. දේශනාවල ඉවරයි කෝල් එක ගන්න. හෙටම කියලා හිතාගත්තාම හරි. හැමදාම සංසාරෙම හෙටම කියලා තමයි හිත හිතෙන්නේ. අර දවස ජීවත් වෙන්න පින්වදනේ. එදේ ඒකම කිව්වේ සාධාරණයක් යුක්තියක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට යම් ක්‍රමවේද තියෙනවා ලෝකේ. ඒවට අනුගත වෙලා ඒ විදිහට කටයුතු කරගන්න මේ ප්‍රශ්න විසඳගන්න. පොතපත ඇසුරු කරලා හරි වැඩිහිටියකින් දැනුමුතුකමක් කරලා ලබාගෙන හරි ගුරුවරයෙක්ගෙන් හරි අහලා මේ ප්‍රශ්න සාමකාමීව කතාබස් කරලා විසඳගන්න පුළුවන් ක්‍රමයකට කතා කරගන්න. එහෙම නැත්නම් ඉතින් අඳුමු තරමේ ඒ දෙන්න දෙමාළු හරි අපි දුම් පවුලක් වෙලා ඉන්න මිනිස්සෙක් නේ අඳුමු තරමේ අපි ගාවට එන්න ඕනේ. එතකොටනේ පොඩ්ඩක් සාධාරණයක් විමසලා බලන්න පුළුවන්. දෙන්නටම යහපතක් කතා කරලා හරි තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්න විසඳගන්න හැටි ලෝකේ ප්‍රශ්න විසඳගන්න හැටි මෙතන අපිට කියන්න බෑ. නමුත් මම මේ කතා කරන්නේ ඔබේ හිත පීඩාවටපත් වෙලා තියෙන බව පැහැදිලි. කේන්ති යන බව පැහැදිලි. ද්වේෂය කියලා කියන්නේ දස කුසලෙන් එකක් මතක තියාගන්න. චෛත්‍ය 84000ක් හදපු එදා හිටු මහරජෙක් අශෝක මහ අධිරාජ්‍යතුමා වෙහෙර විහාර 84000ක් කෙරෙව්වා. නමුත් අන්තිම මොහොතේ අර විජිනිපතෙන් පවන් සරසලෙද්දී ඇඟේ වැදුනා මැරෙන්න ඕන මෙන්න තියලා. අන්තිම මොහොත ආවේ හිතරත් කරහක්. අන්තිම සතර පරිවර්තන. මේකයි. සෝතාපන්න ඵලයේ පිහිටනකම් පින්තුනි. ඔබ සත පහකටවත් ඔබේ හිත විශ්වාස කරන්න එපා. කොයි වෙලාවෙත් දන්නේ නැහැ පින්තුනි ඔබේ හිත ඔබ සතර පහේ අදලා දාන. ඒ නිසා මේ හිතේ හටගෙන තියෙන බය සාධාරණයි. සතර පායට යන්න සිද්ධ වෙයිද ආදි වශයෙන් මේ මං කියන්නේ පිටින් සතර පායට යන්න තියෙන හේතුරු මේ ඇති කරගන්න. ඒකට ඔබ ගාව ඉඩම් කඩන් දීපල තියනද නැද්ද කියන අදාල් නැහැ. ඒකට බලපාන්නේ ඔබ ගාව අවිද්‍යාව තෘෂ්ණාව කොයිතරම් තියනවද කියන එක. ඒ කිය අවිද්‍යාව තියෙනකොට තමයි ඔබට හිතෙන්නේ මේ දේවල් හිතින් අල්ලගන්න. මිනිහ හිතින් අතහැරගන්න ඕනේ. ඒකනම් අපි කියලා නැන්නේ නැතිව අතහරින්න කියලා. හිතින් අතහැරෙන්න අරින්න. ඒකට කරන්න තියෙන විදිහ ඔබ හොඳට ධර්ම ශ්‍රවණය කරන්න, හොඳට ප්‍රායෝගිකව මේ ටික කරන්න සහ ප්‍රශ්නයක් එන වෙලාවට ඔබ ධර්මකාමීව උත්තර හොයන්න. රණ්ඩු සරවල් වෙනවා කියලා කියන්නේ ඔබ තථාගතයන් වහන්සේට ද්‍රෝහියෙක්. තව මනසට ඔබ තමන්ගෙන් වදන්නේ හුලම්පදකින්වත් තව කෙනෙක් හිංගිහිංසා කරනවා නම් පින්න තව කෙනෙක් ඔබේ කේන්තිය පිට කරනවා නම් තව කෙනෙක් ඔබේ හිතේ තියෙන තරහ පිට කරනවා නම් ඔබේ හිතේ තියෙන කාමය කාමදද්දේ කසා ගන්න තව කෙනෙක් පාවිච්චි කරනවා නම් පිළිගන්නේ ඔය හැම එකක්ම ඔබ තථාගත ද්‍රෝහියෙක්. ඔය වැඩ කරද්දි මම කියන්නේ දස අකුසලයේ පැත්තට. විවාහ වෙලා ඉන්න මනුස්සෙක් තමගේ විවාහක මහත්යව වුණොත් එක ඉන්නේ කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. දස අකුසලයේ පාවිච්චි කරනවා නම් බිනේ රාගෙට, ද්වේෂෙට, මෝහෙට පිළියම් කරගන්න. ඔබ තථාගත ද්‍රෝහියෙක්. ඒ කටින්ම කියන්න එපා භගවතුතස්ස සාවකෝහමස්මි කියලා. ගැළපෙන්නේ නැහැ කියන කතාව. ඔබට වාස්වාදී. ඔබ බලන් ඉන්නව දෙවිවරු. මේ මනසෙන් මොකද මේ කියන කතාව කියලා. භගවතුතස්ස සාවකෝහමස්මිලු. ඊට පස්සේ කියලා බස ගැන මනසට හේතු වෙනවා. ඒක ගැළපෙන්නේ නැහැ කතාව. ඊට හොඳයි අර කතාව නොකියන්නේ. මොදව භගවතුතස්ස සාවකෝහමස්මි කියවම් පිළිගන්නේ තව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා නම් දේවරු බක්මරු අතර ඒගොල්ලොත් එකතු වෙනවා ඒ කණ්ඩායමට ඇවිල්ලා. ආ මෙන්න අපේ කෙනෙක් ඉන්නවලු. අහවල් තැන. ඒගොල්ලොත් එනවා බලන්න. කොහොම බලන්න මේ අපේ කෙනෙක් ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඇවිල්ලා එදි බලද්දි ඔබ අතෙන් උදල්ලක් උස්සගෙන අල්ලපු දේ මනුස්සය ඔළුවට තඩි බාන්න යනවා. ඇයි මේ? ඉඩම් නඩුවකට. වැට බෙදා ගන්න බැරුව. නැත්තම් ඒ දෙවි කෙනෙක් ඇවිල්ලා බලද්දි ඒ මනුස්සයා බස් එකේ තව නොවන කෙනෙක් හේතු වෙන යනවා. ඉතින් භගවතුතස්ස සාවකෝහමස්මි කියලා තමයි අර දෙවිය ආවේ. ඒක ඇහිලා. දැන් මොකද හිතන්නේ? තුනොදකින් කියලා යයි නේ අනිත් පැත්තට. මේ දෙවි කෙනෙක්ගෙන් තු පාරක් කරනවා කියලා කියන්නේ? හිවලෙක්ගෙන් වැඳුමක් ගත්තා වගේ තමයි. නැත්තම් නරියෙක්ගෙන් වැඳුමක් ගත්තා වගේ තමයි පෙන්වන්නේ. ඒකයි ගුරු හඳුන නිතරම අපිට අවවාද දෙන්නේ. ඔබ සිළු දෙනාට මතක් කරලා කියන්නේ දස කුසලයේ කර කර අපි ගාවට එන්න එපා, නිවන කරගන්නවා කියලා හිතා ගන්න එපා. දස කුසලෙන් මේ වගේ මිනිසුන් විතරයි මේ උත්තරීතර නිවන කියන එක තියෙන්නේ. එනිසා මේ පින්වත් මහත්මියට මුලින්ම මම කිව්වේ ලැජ්ජ වෙන්න එපා ප්‍රශ්නේ හපෙක් ගන්න. මට හරි මාඩම්බරයි ඔබ මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරපේ. දැන් බලන්න කොච්චර වටනවද කියලා. හොඳ අවවාද ටිකක් නෙමෙයිද ලැබුණේ? සහ බොහෝ පිරිසකට යහපතක් නෙමෙයිද සිද්ධ වුණේ කියලා. ඔබතුමේ හිතුවවත් නැති පැත්තකින් දේශනාව ඇදිලා බලන්න කොච්චර පැතිකඩ අපි කතා වුණාද කියලා. අද මේ දේශනාව අහලා තරුණ කොල්ලෙක්ට හිතෙනවා නම්, මහත්තයෙක්ට හිතෙනවා නම් ඇත්තනේ අපේ හඳුනු කියපු කතාව. ඇති දැන් මේකේ හිටියා, මේ කුණේ හිටියා ඇතිම මම යන්න ඕනේ කියලා ඒ අදිෂ්ඨානය ගත්තා නම් පින්දින ඒ අදිෂ්ඨානය ගත්තේ මේ ප්‍රශ්නෙට දුන්න උත්තරය අහලා නෙමෙයිද? දැන් එහෙනම් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු ඒ පින්වත් පිරිසට මොනතරම් පිනක් සිද්ධ වෙනවද? ඒ අදිෂ්ඨානය ඇතුවම දෙන්න පින්වතුනි. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන. එතකොට ඔබට පුළුවන් මේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරගන්න අනිත් පැත්තට. ඒ වගේම තමන්ගේ අතින් දසකුසලේ වෙනව නම් මේ ප්‍රශ්න විසඳන්න යද්දී ආන් ඒවා මුලින්ම ඔබ නවත්ත ගන්න. ඔබට පුළුවන් ඒවා මොනවද කියලා කල්පනා කරලා බලන්න. කොලයක් අරගෙන ලියන්න. මතක් කරලා බලන්න. මගේ අතින් මෙන්න මේ ප්‍රශ්න වෙන වෙලාවට ඔබ කොහොමද හැසිරෙන්නේ? මම මොනවද කියන වචන? පුළුවන් රෙකෝඩ් කරගන්න. තමන් ගාව වොයිස් රෙකෝඩර් එකක් තියාගෙන අනික මනුස්සර කියන්න එපා මම රෙකෝඩර් එකක් දාලා තියෙන බල මොකද වෙන්නේ කියලා. ඉතින් ඉඳන් කරන්නේ නෙමෙයි පොළු පාරක් හම්බෙන්. නැතෝ වොයිස් රෙකෝඩර් එක තමන් ගාව තියාගෙන ඔබ මේ ප්‍රශ්නෙට මූණ දෙන්න ලාට බලන්න ඔබ මොනවද කියන්නේ කියලා. ගොඩාක් දරුවට ඔබ ගාව වොයිස් රෙකෝඩර් එක තියෙද්දී ඔබ කලින් කියන හිතන් හිටියා කියවෙන්නේ නැහැ ඊට පස්සේ. ඇයි? ඔබට ලැජ්ජයි ඒ කියන දේවල් ගැන. ඔබ ඒකට හැසිරෙන්නේ නැහැ පින්වතුනි. ඒ කියන්නේ ඔබ දැන් සිහියෙන් ඉන්නේ. අන්න ඒකයි හේතුව ඒකට. නිතරම ඔබේ සිහියට එනවා මම මේ කියනවා රෙකෝඩ් වෙනවා. මම මේ කියනවා රෙකෝඩ් වෙනවා නම් හරි සිහියෙන් ඉන්නේ. මොකද මොනතර දන්නවා ආයෙ ටික අහගන්න වෙනවා. ඒ ටික ඇහුවාම මට තේරෙනවා ඒක හරි වැරදි. මට ලැජසගතයි කියන දේවල්. එහෙනම් මම කියන්න බෑ දැන් ඒවා. කුණාර්ප කියන්න බෑ කොහොමද ඒව කියන්නේ? ඒව අහන් ඉන්නේ බෑ මම ඊට පස්සේ. ඒකයි. සහ තේරුම් ගන්න පින්වතුනි ඔබත් එක්ක ඔය දේවල් වලට රණ්ඩු වෙන මනුස්සයා ඇත්තටම ඔය මනුස්සයා නෙමෙයි නේද ඔබත් එක්ක රණ්ඩු වෙන්නේ? කවුද ඔය රණ්ඩු වෙන්නේ? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඔබයි අනෙක් මනුස්සයෙක් දෙන්නගේම අවිද්‍යාව තෘෂ්ණාව වයින් කරලා බලන්න දැන් රණ්ඩු වෙයිද කියලා. දෙන්නගේ එක්කෙනෙක්ගේ හරි අවිද්‍යාව තෘෂ්ණාව වයින් කරලා බලන්න රණ්ඩු වෙයිද කියලා. එක ඔබේ අවිද්‍යාව තෘෂ්ණාව වයින් කරලා බලන්න නැත්නම් අනික් මනුස්සයෙක්ගේ අවිද්‍යාව තෘෂ්ණාව වයින් කරලා බලන්න. දැන් රණ්ඩු වෙයිද කියලා බලන්න. රණ්ඩු වෙයිද? එහෙනම් ඔය රණ්ඩු වෙන්නේ ඔය මිනිසු දෙන්නද නැත්නම් අවිද්‍යාව තෘෂ්ණාවයි. ඉතින් බලන්නේ ඇයි අවිද්‍යාවේ තෘෂ්ණාවේ අතකොළුවෙක් වෙන්නේ ඔබ? ඔබ අවිද්‍යාවට කොඩිය දාලා තියෙන්නේ. ඔබ මායාවේ දරුවෙක්ද? ලැජ්ජ නැද්ද දෙන්නස? අවිද්‍යාව පැත්තට කොඩිය දාන්න. ඔබ හොඳටම දන්නවනේ මේ අවිද්‍යාව තෘෂ්ණාව මේ ක්‍රියාත්මක වෙන්නේ මා හරහා කියලා. මං අතකොළුවෙක් වෙලානේ. ඒ කියන්නේ පින්නේ ඒ මනුස්සයා නරක මනුස්සයෙක් නෙමෙයි නේද? ඔය අනෙක් මනුස්සයා කවුරු හරි ඔබත් එක්ක ප්‍රශ්නෙට පැටලෙන අනෙක් මනුස්සයා? එයා නරක මනුස්සයෙක් නෙමෙයි නේද? අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඔය හිත අසරණ වෙලා නේද ඔය තියෙන්නේ? ඒ කියන්නේ පින්නේ ඔය හිතට වගේම ඒ හිතටත් යමක් ඕන වෙලා තියෙනවා. දැක්කද ඕන එකන් අතර සටනක් මේ යන්නේ. මිසක් දෙන්නේ කරතර සටනක් යනවා නෙමෙයි මේ. ප්‍රඥාවන්ත බලන්න ප්‍රශ්න දිහා. ඇත්තට මොකක්ද මේ වෙන්නේ කියලා. ඇහැට පේන එකක්, ඇත්තටම තියෙන වෙන එකක්. ඇත්තටම තියෙන ප්‍රශ්නට උත්තරේ හොයන්න ඕනේ. ඒතර උඩින් දෙන ප්‍රශ්න උත්තරේ හම්බෙනව නිකම්. දැන් එහෙනම් බලන්න පින්න ඔබ බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් නෙමෙයි මේ ප්‍රශ්න උත්තරේ දෙන්න ඕනේ මේ මනුස්සයත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඔය තරහ ගන්න මේ මනුස්සයත් එක්ක වුණාට ඒ ප්‍රශ්නේ ඇති කරලා තියෙන අවිද්‍යාව තෘෂ්ණාව නේද? ඉතින් මේ මනුස්සර ගහන්නේ ඇයි? මේ මනුස්සර බයින්නේ ඇයි? බයින්නේ අවිද්‍යාව තෘෂ්ණාවට. අවිද්‍යාව තෘෂ්ණාවත් එක්ක ෆයිට් කරන්න බයින්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? තථාගත දහම. ධර්මයේ ගේන්න පිඟිනු මේ ප්‍රශ්නේ විසඳන්න. ඔය ප්‍රශ්නේ ඔච්චර දුර දිග ගිහිල්ලා තින්නේ ඒ ප්‍රශ්නේ විසඳන තැන ධර්මයේ ඉඳලා නැහැ. ඔය ප්‍රශ්නේ විසඳන්න පිටින්නේ ධර්මයට පුටුවක් ක්ලාසි කරලා දෙන්න. එතන ධර්මාසනයක් තියන්න. ඒකේ මේන් එකක් නෙමෙයි. කියන්නේ මොකටද තේරෙන්නේ? මේ උපහරණයක් මේ කියන්නේ. ඔතන ධර්මාසනයක් කියන්න තියෙනවා තුමේ. ශ්‍රේෂ්ඨාධිකරණයක් නෙමෙයි. ඒක පස්සේ. ධර්මාධිකරණය තුලයි ප්‍රශ්නේ ඉඳන්. ඒ කියන්නේ ඔබ වාඩිලා ඉන්න එක පුටුවක ඒ මනුස්සයා වාඩිලා ඉන්න තව පුටුවක් තියෙන පැත්තකින්. ඒ කියන්නේ අර මීඩියට කියලා කෙනෙක් කියන්නේ ප්‍රශ්නයක් විසඳන්න යනකොට ඒ පුටුවක් ලෑස්ති කරලා එතන වාඩි කරවන ධර්මරත්නේ දැන් ප්‍රශ්නෙස්ද? සමහරට අනෙක් පුද්ගලයාට ඒක කරන්න තරම් දියුණු මානසික මට්ටමක් නැතුව ඇති. නමුත් ඔබට පුළුවන්. ඒ කියන්නේ එයා කියන හැම වචනයක්ම පිළිගන්නේ ධර්මය තුලින් බල. ඇයි ඒ වචනේ මට කියන්න කියලා? සමහරේ මනුස්සය බයිනෝ ඇති ඔබට. බින්නේ බයින්නේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා පීඩාවටපත් වෙච්ච හිතක් නේද? පීඩාවටපත් වෙලා දැන් යමක් ඕන වෙලා තියෙනවා. ඒ දේ ඔබෙන් ලැබෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අසරණ වෙලා තියෙන්නේ. කර කියා ගන්න දෙයක් නැතිකමට පින්තුනි කෑ ගහනවා. තුවාලයක් ඇති වුණා මිනිස්සේ කෑකෝ ගහගෙන අඬන්නේ බෙරිහන්දේදී. ආන් ඒ වගේ. ඔය තුවාලයක් නිසා නේද මිනිස්සේ කෑ ගහන්නේ? ඔය ලෙඩෙක් නේද ඔය ඉන්නේ? දොස්තර කෙනෙක් ලෙඩෙක් බෙහෙත් කරන්නේ කොහොමද? ලෙඩෙක් ගෙනවත් පින්දුනේ තුවාලේ නිසා ඒ මිනිස්සයා කෑකෝ ගහනවා. සමහරේ දොස්තර මහත්තයා ගිහිල්ලා ඇල්ලුවාම මේ මිනිස්සයා බයිනවා. නම කවදාක දොස්තර කෙනෙක් තරහ ගන්නෑ නේද? මොකද යා දන්නව නේද මාත් එක්ක තියෙන තරහක් නෙමෙයි මේ කියලා. තරහ තියෙන්නේ තුවාලෙත් එක්ක. තුවාලේ නිසා තමයි මේ මිනිස්සයාට තරහ යන්නේ. දැන් ඔබ පුළුවන් නම් ඒ හිත දිහා බලන්න පින්දුනේ හිත තුවාලෙලා නෙමෙයිද ඔය තියෙන්නේ? ආන්න ඒකනේ කියන්නේ අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලන විදිහට පින්වතුනි මහා මුදිතා ගුණයකින් මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් මේ ප්‍රශ්න දිහා බලන්න. ධර්මාධිකරණය තුල. එතකොට ඔබට තේරෙයි පින්වතුනි අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයකටපත් වෙලා තියෙන අහිංසක හිතක්. මොකද ඔබ හොඳටම දන්නවා අවිද්‍යාව තෘෂ්ණා ඔය හිතෙන් අයින් කරා නම් දැන් ඔය හිත කොයි වගේ හිතක්ද? පරිහතිතක්. ඔබත් එක රණ්ඩු වේද? ඔබතුමීගේ දේවල් නෙමෙයි. එයාගේ දේවල් ටිකක් දෙයි. අනේ මේ ටිකක් අරගෙන යන්න කියලා. මට මේ ලෝකේ එකම දෙයකින්වත් ඇති වැඩක් නැහැ කියලා. මොකද මේ ලෝකේ දින ඔක්කොම දේවල් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. අසාරයි. ඇති පළක් නැහැ. ගොඩ ගහ ගන්න, මරිහ තර කර ගන්න තේරුමක් නැහැ. අසාර වෙච්ච ලෝකේ මොනවද ගොඩ ගහ ගන්නද? නිදහසලා යනවා මිසක්. නෝ දෙයක තේරෙන්නේ නැති හේතුව පින්නේ හිත තුවාලලා තියෙන්නේ. තුවාලලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන් තෘෂ්ණාව. ඉතින් ඔබ රණ්ඩු වෙන්නේ කාත් එක්කද දැන්? අවිද්‍යාව තෘෂ්ණාව එක්ක රණ්ඩු වෙන්නේ. ඒකට මොකද කරන්න තියෙන්නේ? යන්න පන්සලට. බණ ටිකක් අහන්න. භාවනා කරගන්න. මොඩා මානසිකාරය කරන්න. ඔය කරන වැඩේ සම්පූර්ණයෙන් වැරදි. මොකද ඔබ කට ඇරිහම පින්නතුනේ රණ්ඩු වෙන්න. දැන් මොකද වෙන්නේ? අවිද්‍යාව තෘෂ්ණාව හරහා ඔබ දැන් ක්‍රියාත්මක වෙන හරියට ඩමියක් වගේ, පපට් කෙනෙක් වගේ. දැන් මොකද වෙන්නේ? අවිද්‍යා දුෂ්ණව තව තවත් තර වෙනවා. මොකද ඒකට පෝර වැටෙනවා. විඥානේ බල ගැන් වෙනවා. ඉස්සර හිටියේ පුංචි මීයෙක් වගේ සතෙක්. දැන් මහා රෞද්‍ර කොටියෙක් වෙලා. ඒක වෙනවා පින්වතුනි. මොකද ඔබ ඔය තුවාලයට පෝර දාන්න පෝර දාන්න ඔය වනේ මහා වනයක් වෙනවා. මේ කොහොමද අපර සුසුකම්වත් ජීවම කරන්න වෙන්නේ නේද? සොය රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් බැටකන හැටි නේද? මේ ඥාන එකට මෙත්තාව වඩන්න ඕනේ. මොකෙන් ඇහුවොත් මොකද්ද මේ ප්‍රශ්නේ උත්තරේ? මෙත්වල හොඳට මෙත්වල මමද සීල ලෝක සීල සත්‍ය සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා ජාති ගින්නෙන් ජරා ගින්නෙන් ව්‍යාධි ගින්නෙන් මරණ ගින්නෙන් යම් පිච්චන් නලබති තම්පි ගින්නෙන් පියෙහි විපයෝග අපියෙහි සම්පයෝග නැද්ද? ගෙඩි පිටින් පංච උපාදානස්කන්ධ ගින්න නෙමෙයිද පින්වතුනි පැහැදිලිවම තියෙන්නේ මේකේ. එහෙනම් මෙත වඩන්න. ඔය හිතෙනොත් ඒ හිතෙනොත් ඔය දෙකෙන්ම පින්වතුනි ඕන් ඔය කියන අවබෝධයට පත් වුණා නම් ඒ කියන්නේ හොඳ ආකාරයෙන් මෙත වැඩලා තිබ්බා නම් ඒකයි කිව්වේ අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලන විදිහට අපිට බලන්න පුළුවන්කම තියෙනවනේ පින්වතුනි ඔබත් එක රණ්ඩු වෙන්නේ මිනිස්සයල. දැන් එතකන් ඉවසන්. ඉවසන්න මග වඩන්න. මග වඩාගෙන යද්දී යම් දවසක ඉවසන්න ඕනේ නැති. ඒක අරයා තුනහසල ඉවසන්නේ නැහැ. ඉවසන්න ඕනේ නැහැ. මොනවද ඉවසන්න? කන්ති පරමං තපෝති තික්කා. මේ ශාන් ඉවසීම පරම කරගත්ත. තපස වඩන්න. මේක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ඉවසීම පරම කරගත්ත තපස වඩන්න. ඒ කියන්නේ මුලින් ඉවසන්න. දැන් තපස් කරන්න. මොකද? කෙලස් තප කරන්න. ප්‍රඥා යුදයේ තියුණු කරගන්න. හැබැයි එතකන් ඉවසන්න. මොකද ඉවසන්නේ නැතුව පින්තුනේ ඒ එන කෙලස් වලට ඔබ අபிසංකාර කරන්න ගියොත්, රණ්ඩු වෙන්න ගියොත්, කෑකොස්සන් ගහගෙන එනකොට ගන්න ගියොත් එහෙම දැන් කවදාක්වත් කෙලස් තප කරගන්න හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? කෙලස් වලින් තමයි දැන් ඔය උත්තර හොයන්නේ. කෙලස් වලින් උත්තර හොයන්න හොයන්න කෙලස් තව තවත් අද වෙනවා. කෙලස් වලින් ඔබ සම්පූර්ණයෙන්ම ග්‍රහණයට ගන්නවා. ඔබ විනාශ කළා දානවා ඊට පස්සේ කෙලස් වලින්. රාගකින්, ද්වේෂකින්, මෝහකින් ඉඳින් දැවිලා අළු වෙලා යනවා ඊට පස්සේ. ආයෙ කවදාකවත් ගොඩේමක් නැති වෙන විදිහට. එහෙනම් මොකක්ද දැන් කරන්න තියෙන්නේ? ලෝක සම්මතයේ මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් යම් සාමකාමී ක්‍රමයක් තියෙනවා නම් ආන් එකට අනුගත වෙලා කටයුතු කරගන්න. ඒකට මම හිතන්නේ මම ඔබට උපදෙස් දෙන්න ඕනේ නැහැ කොහොමද කරන්න කියලා. දෙවෙනි පැත්ත පින්වතුනි මේ ප්‍රශ්නේ ඔබේ පැත්ත විතරයි මේ කියලා තියෙන්නේ. අනෙක් කෙනාගේ පැත්ත ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා කොහොමද ලෝක සම්මතයේ මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා මට ඔබට උපදෙස් දෙන්න විදිහක් නැහැ. දැයිකින් කියන්නේ හෙට මට ඉදිරියට ගිලිල්ල යවන්න කියලා නෙමෙයි. ඊට වඩා දෙයක් තියෙනවා ඔබ අපෙන් ගන්න ඕනේ. මොකද අපි සංඝයා. සංඝයා වහන්සේකින් ගන්න ඕනේ මේ පැත්ත රැඟිලා දික් කරන්නේ කොහොමද කියලාද නැත්නම් මේ පැත්ත රැඟිලා දික් කරන්නේ කොහොමද කියලාද. මේන මේ පැත්තට තමන්ගේ පැත්ත රැඟිලා දික් කරගෙන ඒ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන එක තමයි ඔබ මහා සංඝරත්නය ඉගෙන ගන්න ඕනේ. අපි කියන්නේ තමන්ගේ දේපල ඉඩකඩන් හරක බාන මිල මුදල් මුතු මැණික් එකකට අතහරින්න කියලා. මොකද අනිත්‍ය දුක අනත දින ඔබ අතහරින්නේ නෙමෙයි. අනිත්‍ය දුක අනත දින රාගකේ, ද්වේෂකේ, මෝහකේ වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තුෂ්ණාවට පහර දෙන්නේ. හැබැයි ඒක ඔබ කරගත යුතුයි. ඒකට බනහන් හොඳට ධහම තේරුම් ගන්න. මේ ප්‍රශ්න දිහා සසර ගනුදෙනුවේ තියෙන ස්වභාවය බලා ගන්න. ඔබ දුන්න දේවල්මයි ඔබට එන්නේ කියලා අපව බලන් හොඳට තේරුම් ගන්න. සසර ගනුදෙනුවේ දේශනාව ආය අහලා බලන්න පින්තුන ඔබට තේරෙයි මේ ඇත්තට මොකක්ද මේ වෙන්නේ කියලා. ඒකක් එකක් නෑ ඔබ තේරුම් ගන්න මොකක්ද මේ වෙන්නේ කියලා. මේ වගේ ප්‍රශ්නයක් වෙන වෙලාවට ඔබ කොහොමද කටයුතු කරන්න කියලා ඔබ හිතලා බලන්න. ඒකයි කිව්වෝ වොයිස් රෙකෝඩර් එක පාවිච්චි කරන්න කියලා ඕනේ නම් සාක්ෂි දාලා තියන්න කොහොමද ඔබ ඉලාය කරන්න කියලා. මොකද ඒකෙන් ක්‍රම දේවල් දෙකක් සිද්ධ වෙනවා. එකක් ඔබ මොනවද කරන්න කියන කියලා පස්සේ ඔබට විපරම් කරලා බලන්න පුළුවන්. දෙයක් මොනවද මං කිව්වේ කියලා. ඔබට විලි ලැජ්ජ නැති කතාව ඔබට මේ කිව්වේ නේද කියලා ඔබට පස්සේ හිතෙයි. මං කොහොමද ඒ වගේ කතාව කිව්වේ කියලාවත් ඔබට හිතෙයි. දෙක ඒ රෙකෝඩර් එක රෙකෝඩ් වෙන නිසා ඔබ දැන් සිහියෙන් ඉන්නේ එකගෙන. සිහියෙන් ඉන්නකොට පින්වතුනි දස කුසලෙ වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩු වෙනවා. ඒ නිසා ඔබේ ප්‍රශ්න වලට වැරදි විදිහට උත්තර හොයන්න යන්නේ නැති වෙයි. ඒකයි කිව්වේ ධර්මාධිකරණය තුල ඔය ප්‍රශ්න විසඳන්න කියලා. අර මනුස්සය දිහා බලන්න පින්න අප්‍රමාණ මෙත්තාසහගතව. හරියට අම්ම කෙනෙක් දරුවෙක් දිහා බලන විදිහට. ඔය ඒ මනුස්සය නරක නිසා නෙමෙයි යොහම කරන්නේ. අවිදසුස්නව අයින් කළ බලන්නේ මනුස්සය ওই ටික කරයිද කියලා? කරයිද? නෑ. එහෙනම් ඒ මනුස්සය නෙමෙයි නේද ඔය කරන්නේ? තරවේ zombi movie බලලා තියෙනනේ. ඒ zombies ට සමානලාට මේ බෙහෙතක් ගහලා ඒ zombi මොකක් හරි වෛරස් එකක් ගන්න මොකද අයින් කළා දානවා. දැන් මේ මනුස්සයා බොහොම සාමාන්‍ය මනුස්සෙක්. හැබැයි අර zombi වෛරස් එක බෝ වුණාට පස්සේ දැන් තිරිසනෙක් වගේ. කොහොලාද ඇඟට කඩාපාත් දෙන්නේ කියලා බලන් ඉන්නේ. එහෙනම් ඔබ මේ මනුස්සයත් එක තරහරන් හරියන්නේ නැහැ. මේ වෛරස් එක. නෑ වෛරස් එකක් තියෙනවා අවිද්‍යාව තෘෂ්ණාව කියලා. එන වෛරස් එකත් එක නේද ඔබ තරහ ගන්න ඕනේ? මනුස්සයත් එක නෙමෙයි නේද? මේ වෛරස් එකත් එක තරහ නම් ඒ කිවි අවිද්‍යාව තෘෂ්ණාව එක තරහ නම් මොකද කරන්න ඕනේ? අවිද්‍යාව තෘෂ්ණාව එක ෆයිට් කරන්න කොයි ශාසනයද කියලා තියෙන්නේ? සම්බුදු ශාසනය. එහෙනම් මොකද කරන්න ඕනේ? ආයෙත් සැරයක් දහමට මෙන්න. දහමෙන්මයි උත්තර හොයන්න ඕනේ. දහමේ කොයි දණකවත් කියලා නැහැ. ගැහුවක් ගහපි කියලා. තමන්ගේ දේ උදුර ගන්නවොත් ගහලා බැනලා හරි ඒ ටික රකගන්න කියලා දහමේ කොයිවත් කියලා නැහැ පින්වතුනි. මොකද ඒකට හේතුව ඔය එන්නේ ඔබ කරගත කර්මවල විපාක. ওই විපාක වලට පින්වතුනි ආපෞසරයක ඔබ කර්මයක් කරගත්තොත් ආයේ ඒ කරදරේ තමයි ආයෙ වැටෙන්නේ. කවදාකවත් ඔය ලින්ක් අටෙන් එලියට එන්න හම්බෙන්නේ නැහැ ඔබට. ඒකයි ගැහුවොත් ගහන එක සම්පූර්ණයෙන්ම තේරුමක් නැති වැඩක් වෙන්නේ. ගැහුවොත් ගහන්න එපා කියලා කියන්නේ ඔබ හොඳ වෙන්න ඕන නිසා නෙමෙයි පින්වතුනි. ගැහුවොත් ගහන්න එපා කියලා කියන්නේ ඔබට ආයෙ ගුටි කන්න වෙන නිසා. ඇයි මොකද දැන් ගුටි කන්නේ ඇයි? කලින් ගහපු නිසා. එහෙනම් දැන් ගහුවොත් මොකද වෙන්නේ? ආයෙ ගුටි කන්න වෙනවා. ඉතින් ගුටි කන්න කැමති නැත්තම් මොකද කරන්න ඕනේ? ගහන්න තු වෙන්න ඕනේ. ගුටි කාගෙන? ඔව්. දුවලා බේරෙන්න බැරි නම් ගුටි කාලා ඉන්න. එහෙම කොහොමද කරන්න අපේ හන්ද? ඒක තමයි කියන්නේ. නිවන ලේසි නෑ කරන්න. නිවන තියෙන්නේ බේදෙන මහා වීරයෙකුට කරන්න. ඒකට ලොකු ආත්ම ශක්තියක් ඕනේ. ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඕනේ. ලොකු ඉවසීමක් ඕනේ. දත කාගෙන යන්න පුළුවන් ලොකු ගැම්මක් ඕනේ පින්දුනේ හිතට. ඕන එකක් මට නිවන නම් ආයේ බෙල්ල ගහලා ගියක් කමක් නැහැ. මං දසකුසලෙන් නම් කරන්නේ නැහැ. ඔන්න ඔයදන් ඉන්න ඕනේ පින්දුනේ ඔබ. පුළුවන් තරම් මෙත වඩන්න. මමද සීල ලෝක සීල සත්‍යෝ. ඒ කියන්නේ ඔබ තවයත් මේ ලෝක සීල සීල සත්‍යෝ. ඒ කියන්නේ හිත කොටින්ම කියනවා හිත. හිත වලට මෙත් වඩන්න පින්වතුනි. මොකද නරක කෙනාලා නැහැ. ඔය තියෙන හිතක ලඩක් ඇදිලා. ඒ නිසා හිත සෝපපත් වෙන්න. මෙත් වඩා. ඉතින් ඔබට මෙත් වඩා ගන්න. අපි හොඳ වැඩසටහන නිර්මාණය කරලායි තියෙන්නේ දැන්. මේ වගේ ප්‍රශ්න තියෙන පින්වතුනි. විශේෂයෙන් මේ මහත්මියට නෝනට මෙත් වඩා ගන්න හොඳ වැඩසටහනක් අපි නිර්මාණය කරලා තියෙනවා. කියර සම්බන්ධයි. පොසන් පොයේ දවසේ ආරාමයේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරලා කරන්න සූදානම් වෙලා ඉන්නේ. සීල භාවනා වැඩසටහනක්. නමුත් එදා දවසේ වෙන විශේෂත්වයක් තියෙනවා. අපි ඒ පොයේ වැඩසටහන කරන්නේ පොසන් පොයේ වෙනුවෙන් මෙත්තාව කියන තේමාව පෙරදරි කරගෙන ඒ වැඩසටහන සූදානම් කරන්නේ අපේ කවුද කියලා දන්නවනේ මෙත්තාව ගැන වැඩසටහන තියෙන කවුද එක් කරන්නේ නැත්තේ මෙත්තාරාම හරිද මේ උන්නාසේ ඒවා වැඩසටහන සූදානම් කළා නමුත් ආරාමේ බොහෝ ස්වාමින් වහන්සලා ගේ දහම් අවවාද අනුශාසනා වලට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා දාට ගුරුහාමුදුරන් වහන්සේගේ දේශනාවක ඔබට අහන්න අවස්ථාව සැලසෙලා ඉවි එහෙම තමයි වැඩසටහන නිර්මාණය කරලා තියෙන එක ලද උන්වහන්සේ මගේ අතට පත්‍රිකාවක් ලබා දුන්නා. මේ උදේ 5:00 වැඩසටහන ආරම්භ වෙනවා. 5:00 සීල සමාදානයත් එක්ක. දෙතනින් එහාට විවිධ අංග රසක් තියෙනවා පේන වැඩසටහනේ. ඒ හැම එකකම දිගින් දිගටම තියෙන අපට මතු කරලා දෙන්නේ මේ මෙත්තාව කියන කාරණාව. ඔබේ හිත මේ තුන් ලෝකවාසී සියලු සත්වයන් කෙරෙහි මවක් වගේ මුදු කරගන්නේ කොහොමද කියලා. මෙත්තාසහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කොහොමද ප්‍රායෝගිකව කරන්නේ? කොහොමද මෙත් ගුණෙන් මේ ලෝක සත්‍ය දිහා බලන්නේ? හිතර තරහ මහ එනකොට කොහොමද ඒවට මෙත්තාවෙන් උත්තර හොයන්නේ? කොහොමද තමන්ට මෙත් වඩා ගන්නෙ? සීල ප්‍රාණ භූතයන් හිතානුකම්පිත කටයුතු කරන්න කලින් තමන් ආත්මානුකම්පාව ප්‍රගුණ කරගෙන තියෙන්න ඕන. ඒකයි තමන්ට අනුකම්පා කරනවා නම් විතරයි පින්නේ තව කෙනෙකුට අනුකම්පාව දක්වන්න පුළුවන්. ඒවගෙන ඔබට දැන කියා ගන්න හොඳ අවබෝධයක් ලබා ගන්න බොහොම විශේෂ බොහොම විවිධ අංගෝපාංග එක්ක විවිධ තේමා වැඩසටහන් බොහොම විචිත්‍ර වැඩසටහනක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක 2021 6/24 මම දන්නේ පොහොය දවසේ. පොසොන් පොහොය දවසේ වෙන්න ඕනේ 24 වෙනිදා. උදේ 5:00 පටන් අරගෙන හවස 6:00 මාරු විතර වෙනකන් වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ විකාශනය වෙනවා ඇති. එතකොට ඔබ සීල සමාදානයට සම්බන්ධ වෙන සීල දනාම පුළුවන් තරම් හැමෝම අධිෂ්ඨාන කරගන්න දෙන්නේ. පොයේ දවසනේ ඔබට වෙන වැඩ දාගන්න එපා එදාට. අපි කියවනේ මේ මොද අපි හරි වාසනාවන්තයි පින්න අපි ජීවත් වෙන රටේ සම්බුදු ශාසනය චිරස්ත්‍රි උදස ව්‍යවස්ථාව පවා හැදිලා තින්නේ එහෙම. මේ ශාසනය රැකගන්න. ඒ නිසා මම නම් දන්න ධර්ම වෙන ලෝකෙ වෙන කිසිම රටක් නැහැ. හැම පොයේ දවසකම නිවාඩු දෙන රජේ නිවාඩු. ඔබ ඒකේ ප්‍රයෝජනේ ගන්න. ඔය රජේ පවා නොකිය කියන්නේ පින්තුනි නිවන් දකහන එක නිවන් දකහල්ලා කියලා. රජයෙන් පවා කියන්නේ නිවන් දක ගැනීම සඳහා මහන්සි වෙයල්ලා කියලා. අඩුතරමින් මාසයකට දවසක් හරි. පරිදවස. ඉඳලා පරිදවස. අරනම් බෞද්ධයාගේ පරිදවස පොය දවස. දවසේ අනෙක් මාසේ අනෙක් දවස් 30ම හෝ 29 පින් කරලා අරුතම එදාට හරි පින් උතුනේ. ඔබ ඒ මාස 30 කරගත පින් ටික පරිදි ලබා ගන්න ලෑස්තිද? අපි උත්සාහ කරනවා ඉදිරියට පුළුවන්කම අනුව ප්‍රායෝගික ප්‍රශ්න පුළුවන් තරම් විසඳගෙන, මොකද අන්තර්ජාලය ඔස්සේ ඒවා සම්බන්ධ වෙන්න ඕනේ, වීඩියෝ රෙකෝඩ් කරන්න ආදි වශයෙන් විවිධ ලොකු වැඩ කොටසක් තියෙනවා ඒක පිටිපස්සෙක් වෙන්න ඕනේ. නමුත් අපි උත්සාහයක් ගන්නවා ඉදිරියේදී හැම පොය දවසකම මේ විදිහට පොඩි වැඩසටහනක් සූදානම් කරලා ඔබව සම්බන්ධ කරගන්න. ඒක තාම සංඝ සභාවේ සාකච්ඡා කෙරීගෙන යන ගමන්. එනිසා අපි උත්සාහ ගමු ඒ එහෙම දෙයක් අපි සූදානම් කරගන්න. ඉතින් නිකන් ඉන්ටර්නෙට් එකට බලන්න වැඩසටහන් කරලා තේරුමක් නෑ. හැබැයි ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක යනවා කවුරු බලන්නේ. ලොකු පිරිසක් මහන්සි වෙනවා පින්දුනේ ඒ වෙනුවෙන්. ස්වාමීන් වහන්සේලා තමන්ට මග වඩන්න තියෙන කාලේ ඒ වෙනුවෙන් දාන්න. මොකද දේශනා කරන ටික හරි. දැන් මට තියෙන දේශනාව කරන්න විතරයි මම මෙතන වැඩි දේශනාව කරා. ඒ වෙලාවේ මගේ මග වඩන කාලේට මට එකතු කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් අපර පේනව නේද පින්දුනේ මෙතන මම වඩින්න කලින් ගොඩක් වැඩ ටිකක් මෙතන සිද්ධ වුණා ඇති කියලා. ඒවා පින් අතේ වැඩ. මෙතන මයික් එකක් ගහුවේ මම නෙමෙයි. මේක ගහලා තිබෙන්නේ මං වඩින්නේ කොට. මේ මල්වැල් ටික, මේ ධර්මාසනය, මේ හැම එකක්. මේවා රෙකෝඩ් කරන්න අවශ්‍ය කරන දේවල්, මේ වොයිස් රෙකෝඩර්ස්, කැමරා එක, ඒවා සෙට් කළා, මේ හැම දෙයක්ම, මේ ලයිට් දාලා. ඒ ඔක්කොම පින්නේ පින් අතේ වැඩ. ඉතින් ස්වාමීන් වහන්සේ භාවනා කරන වෙලාව මොකද සප්ත සම්බොජ්ජංග ධර්ම සම වැඩෙන්නේ බණහන වෙලාව. නැත්තම් බණ කියන වෙලාව. මල් ගහන වෙලාවේ නෙමෙයි. මයික් එක අරන වෙලාවට ඒක වෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ තමන් තමන්ට බණ කියාගෙන වෙලාව. ඒතර ওই දෙකෙන් පරිබාහිර තමයි පින් අතේ වැඩ. ඒ නිසා උන්වහන්සේලා ලොකු හැපකිරීමක් කරන අය වෙන්නේ. ඒකයි. ඒ නිසා ඔබ සම්බන්ධ වෙන තරමට තමයි අපි සංඝ සභාවෙන් තීරණය ගන්නෙ අපි දිගටම මේ වගේ වැඩසටහනක් කරනවද නැද්ද කියලා. ඒ ලොකු පිළිසක් ඒවට සම්බන්ධ වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. නෝ දෙය දිගටම කරගෙන යන්න පිළි. මොකද අපිට ඕනේ ඔබ වෙනස් වෙන්න. ඔබ වෙනස් වෙන්නේ නැත්තම් මේ දේවල් කරලා වැඩක් නැහැ. මොකද අපි කොහොමත් අපි වෙනුවෙන් කරගන්නවා. මේ කරන්නේ ගුරුහාඳුර අපෙන් ඉල්ලන දෙවෙනි දේ. අනික්කයාගේ නිවන, ලෝක සත්වයාගේ නිවන වෙනුවෙන් කරන්න ඕන ටික. ඉතින් කෙසේ හෝ මේවර පොසොන් වැඩසටහන බොහොම නිර්මාණශීලී විදිහට පින්දුනේ සූදානම් කරලා තියෙනවා. ඒකේ විශේෂ අතිශු විශේෂ අංගයක් තියෙනවා. ඒ තමයි අපේ මතක ඇති අපේ ආරාමේ බෝසතුන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරන සමයේ පිළිමයක් නිර්මාණය කළ මීට කාලෙකට උඩදී. ඒක නිරාවරණය කළා ඔබට අපි පෙන්නුවා වීඩියෝ දර්ශන හරහා. සහ මම දෙන ඔබ ආරාමයට ආපු දවසක ඒක සිද්ධ වුණේ මට මතක විදිහට. ඒ පිළිම වහන්සේට මෙහා පැත්තෙන් දැන් තවත් බුදු පිළිම වහන්සේ නමක් නැත්නම් බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කරලා තියෙනවා. ඒකත් අපේ ස්වාමීන් වහන්සේලා අනගාරික මහතුරු එකතු වෙලා නිර්මාණය කරේ. නමුත් ඔබ හැමෝමත් ඒකට සම්බන්ධයි. කොහොම සම්බන්ධ? ඒ පිළිමේ නිර්මාණය කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඒ හැම දෙයක්ම පින්තුනේ ඔබ ලබා දුන්නා. එනිසා එතන වැලි කැටයක් ගන්න, තීන්ත බිඳුවක් ගන්න ඒ හැම දෙයක්ම ඔබගේ ඩාඩි මහන්සිය සාසනය වෙනුවෙන් ඔබේ ඔබ පූජා කරපු දෙයි පාවිච්චි කළා තමයි ඒ හැම දෙයක්ම නිර්මාණය කළා තියෙන්නේ. ආන් මේ පිළිම වහන්සේ අපි එදාට නිරාවරණය කරමු. ඔබ සියලු දෙනාට එක දැක බලා ගන්න අවස්ථාව ලැබේවි සජීවීව. මේ ගුරු හාමුදුරන් වහන්සේ විසින් අපි සූදානම් වෙලා තියෙන විදිහට උන්වහන්සේ ඒ පිළිම වහන්සේ නිරාවරණය කළා. ඊට පස්සේ උන්වහන්සේ අපිට අනුශාසනා කරා. ඒ අනුශාසන වලට සම්බන්ධ වෙන්න පුළුවන් දේශනාවට. එතකොට මේ පිළිමේ කතන්දරේ මොකද්ද කියලා උන්වහන්සේ අපි ට්‍රේඩර්ට කියයි. ඒවට සම්බන්ධ වෙලා ඔබ ඒවා හොඳට තේරුම් ගන්න, දැන කියා ගන්න, අවබෝධ කර ගන්න, ඒ වගේම පින් අනුමෝදන් කර ගන්න. ඉතින් විශේෂයෙන්ම ඔබට මතක් කරන් තියෙන බින්දුවෙන් මෙවර පොසොන් පොහේ වැඩසටහන මෙත්තාව කියන තේමාව මූලික කරගෙන තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් බොහොම වටින වැදගත් ප්‍රශ්නයක් තමයි ඒකට සමගාමීව අද ඉදිරිපත් වෙලා තිබ්බේ. ওই වගේ ප්‍රශ්න වලට හොඳම උත්තරේ මෙත්තාව තුළ ඔබට හොයාගන්න පුළුවන් දෙයක්. ධර්මාධිකරණයේ ඉඳගෙන මේ ප්‍රශ්න උත්තරේ හොයන්න. දව දැක්ක ඇති අද ප්‍රශ්නේ අපි පැතිකඩ කීපයකින්ම ආවරණය කරපු හැටි. අපි ගොඩක් මහන්සි වෙනවා පින්වතුනි ඒ වගේ ප්‍රශ්නයකට සාධාරණ උත්තරයක් දෙන්න. ඇයි ඒ? ප්‍රායෝගික ප්‍රශ්න නිසා. මම කොච්චර දේවල් ඒ උත්තරේ ගැබ් වෙලා තිබ්බද කියලා. ඒ ඔය ටික කියාගෙන කියන්න හිතාගෙන ආව නෙමෙයි. ධර්මාධිකරණයේ ප්‍රශ්නේ විසඳන්න කිව්වා. වොයිස් රෙකෝඩර් පාවිච්චි කරලා තමයි මොනවද කරන්න කියන්නේ කියලා හිතලා බලන්න කියලා කිව්වා. කම්මසගෝමි කම්මදායද කියලා කල්පනා කරලා බලන්න කිව්වා. සසර ගනුදෙනු කරන කෙනෙක් හිතලා බලන්න කියලා කිව්වා. ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන මේ මනුස්සයද කියලා කල්පනා කරලා බලන්න කිව්වා. නරක මනුස්සයද නැත්නම් අවිද්‍යා දුෂ්ණාවද මේ ටික කරන්න කියලා හිතලා බලන්න කියලා කිව්වා. තමන් කරගත දේවල් තමන්ට අනිත් පැත්තට කැරකිලා එද්දි ඒ විපාක එනකොට ඒකට ආයේ කර්මයක් රැස් කරගත්තොත් ආයේ ওই විපාකෙම නේද එන්න වෙන්නේ කියලා අපිට කියලා කල්පනා කරලා බලන්න කියලා කිව්වා. කෙලස් තප කරගන්න අතරතුර ඉවසීම ප්‍රගුණ කරගන්න කියලා අපිට මතක් කරලා දුන්න. ඔය හැම එකක් තුළම මෙත්තාව තුළින් උත්තර හොයාගන්න කියලා අවසාන වශයෙන් කිව්වා. දැන් ඒකයි. ප්‍රායෝගික ප්‍රශ්න ඇහුවොත් අපි බොහොම ප්‍රායෝගිකව ඒ ප්‍රශ්නට උත්තර සපයනවා. මොකද ඒවා මිනිසුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න පිටින්. ඔය ප්‍රශ්න විසඳ ගත්තොත් මේ මහත්මිය මේ ප්‍රශ්නේ අහලා තියෙන පිරිස ඒකාන්තයෙන්ම නිවනට ලං වෙනවා. හැබැයි බවපත්‍ය ජාති වෙන්නේ කොහොමද කියලා අහගත්ත පළියට පින්වතුනි කවුරු නිවන ලං වෙන්නේ නැහැ. ඒක දැනුමට එකතු වෙනවා. නමුත් මේ ප්‍රශ්න විසඳ ගත්තොත් මේ මහත්මිය හෝ මේ මහත්මයා නිවනට ලං වෙනවා. අපි ඉන්නේ හැම වෙලාවෙම නිවන් දකින්න එක පැත්තේ. අපි කාලය වෙන් කරන්නේ අපේ නිවනටයි ලෝකයාගේ නිවනටයි. ඒ වගේම මුල් ටිකේ කතා කරා කොච්චර කරත් ඔච්චර තමයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳගත්තා කියලා ඉවරයක් වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ එනවා උතන්ට. ඒකයි විශේෂයෙන් තරුණ පිරිසකට පින මෝරලා තියෙන පිරිසකට ආරාධනා කරේ එන්න. තවත් කුණු කකා ඉන්නේ නැතු. ඔය ගිහි කුණ කොච්චර කෑවත් තව තියෙනවා ඉතුරුලා. හොණ්ඩරයක් කෑවත් එංගදනේ තව කප්පරකට තියෙනවා. කොච්චර හේදුවත් යන්නේ නැහැ. කොච්චර හොදලා දැම්මත් ගඳ යන්නේ නැහැ. ඔය ගඳ ගඳම තමයි. තරහට ගිනව නෙමෙයි. අපි පැවිදි කරද්දි පින්වතුනේ අනගාරික මහත්තුරුන්ව ඔය ගිහි ගඳ යවන්න කියලා කහ වලින් නාවනවා දන්නවද? අපි පැවිදිනකොටත් එහෙමයි. මුළු ඇඟේම කහ අතුරනවා. අපි ගුරුවරු ඇවිල්ලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මුළු ඇඟේම කහ ගන්නවා. කහ අතුරනවා. කරලා හොදලා යවන්නේ. ඇයි? ගිහි ගඳ යවන්න. ගිහි ගන්ධසාරය යවන්න. ආයේ කවර කවදාක්වත් ගිහිය ප්‍රශ්න විසඳන විදිහට අපිට ප්‍රශ්න විසඳන්න හිතෙන්නේ නැති වෙන්නේ. ගිහිය කියලා කියන්නේ ඔබර නෙමෙයි. ගැරහිය යුත්තෝ. ඒ කියන්නේ ධර්මාධිකරණයෙන් තොරව ධර්මාධිකරණය එළියට දාලා ලෝක සම්මතයේ ගහ බැනගෙන මරා කියාගෙන නැන කොටාගෙන ප්‍රශ්න විසඳන ක්‍රමවේදය. නමුත් ඔබ අතර ඉන්න ප්‍රඥාවන්ත පිරිසට මම ආරාධනා කරන තරුණ පිරිසට මම ආරාධනා කරන එන්න. තවත් ටැග් එක ගේන්නේ නැතුව ගන්න ෆෝන් එක ඔසගානට කෝල් ඇද්දෙන්න. අදම කරන්න ඕනේ වැඩේ. මතක තියාගන්න. තව 2500 ඇතුළත තියෙන. කනකස් බෑග් විසිරින් අහස දකින්න වගේ වෙන මනුස්සත්වයක් ලබා ගත්තේ. තව 2500 ඇතුළත තියෙන්නේ. ඔබ කියනවනම් මැරිලා ගිහලා ඔබ මේ වෙනකොට කරගත දස කුසලේ නිසා ඒවත් ගැනත් ඔබ දැනගෙන ඔබ කියනනම් ආයෙ ඔබ ගන්ධබ්බයක් වෙලා මෞකසකඩ බහී කියලා මේ අවුරුදු 2500 ඇතුළත මම නම් කියන්නේ පිටනේ පොට්ට කැස් බෑවෙක් වීසු දුරකින් අහස් දකින්න වගේ වැඩක් කියලා ඒක. කන කැස් බෑවෙක් නෙමෙයි. ඒ කියන්නේ ඒක වෙන්නම් බැරි වැඩක්. මම ගැන හිතාගෙන ඔන්න ඔය විදිහට. අප්‍රමාදී වෙන්න තථාගතයන් වහන්සේගේ මේ ලෝක සත්‍යයට දුන්න අවසාන අවවාදය තෝක. අප්‍රමාදී වෙන්න. එනිසා ඔන්න කිව්ව කරුණු කාරණා හොඳට හිතේ තියාගෙන බොහොම වාසනාවන්ත පින්වතුන් පිරිසක් විදිහට බොහොම අර්ථෙන් ධර්මෙන් පෝෂණය වෙන මේ අපිව ඇසුරු කරලා ඉන්න පින්වතුන් පිරිසක් විදිහට පින්වතුනි තමන්ගේ ජීවිතේ අත්දැක එකතු කරගන්න. ඔබ අපිව ඇසුරු කරන පිරිසක් නේ. එහෙනම් අපි වගේ වෙන්න එපා ඔබ. ඔබ දන්නවද අපිට කොච්චර උණක්ද තියෙන්නේ කියලා අපි මේ නිවන වෙනුවේ. ඒක තමයි අපේ ජීවිතේ. අපේ ඇම්ම, අපේ රුදාය, අපේ කැක්කුම, අපේ ගාය, ඔය ඔක්කොම නිවනට. ඔබ අපි වගේ නම් ඔබත් එහෙම වෙන්න ඕනේ. යුතුයකම් වගේම හරි. හැබැයි යුතුයකම් වගේ ලා තාම වැඩලා නැත්තා. යුතුයකම් වගේම ඉඳගෙන ප්‍රශ්න වලට සාධාරණ උත්තර හොයන්න. අවදා සාධාරණ උත්තර හොයන්න එපා. නිරන්තරයෙන් ධර්මාධිකරණයේ සහාය පතන්න. ධර්මාධිකරණයේ ඉඳගෙන උත්තර හොයන්න. නැත්තම් ආයි කවදාකවත් ඔබට ඔබ මේ වගේ ප්‍රශ්න වලට පින්වතුනි අසාධාරණ විදිහට උත්තර හෙව්වොත් ආයි කවදාකවත් ඔබට මිනිස්සෙක් එක්ක රණ්ඩු වෙන්නවත් බැරි වෙයි. ඒ කියන්නේ රණ්ඩු වෙන්නවත් ඔබට ආයි මිනිස්සෙක් මුණ ගැහෙන්නේ නැති වෙයි. මොකද මිනිස්සු ගිහිල්ලා වලසුත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. ඒකයි. ඔබ ගැන තියෙන අනුකම්පාවයි මේ කියන්නේ. එනිසා ඒ කරුණ කාරණා හොඳට තේරුම් අරගෙන බොහොම බුද්ධිමත් ප්‍රඥාවන්ත පිරිසක් විදියට මේ ජීවිතය තුලා තියෙන කාලය උපරිම ප්‍රයෝජනෙ අරගෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර පතාගෙන නිවන ඒකායන පරමාර්ථය කරගෙන කටයුතු කරගන්න පින්වතුනි. එතකොට බය වෙන දෙයක් නැහැ. අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි පුණ්‍ය අනුමෝදනා කරලා අද දවසේ දේශනාව අවසන් කරමු. එහෙමනම් පින්වතුනි සෑම සිදුනම සිහිපත් කරගන්න උදැසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්ම ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරවගෙන දහම් මානසිකාරය දීලා ත්‍රිවිධ රත්නයේ වන්දනාමාන උපස්ථානය කරගෙන විවිධාකාරයේ පුණ්‍ය කටයුතු නිරලලා මේ නගා කියාගත් අනන්ත අපමණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුදු සාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවන පිරිසටත් මේ ශ්‍රී සම්බුදු සාසනය චිරස්ථිර දුසා තමන්ගේ දිවිහිමෙන් අපකපලා කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායකයන් වහන්සේලා ඇතුළු කරගත් ඒ අතීත මහා සංඝ රත්නයටත් ආරම්ම වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේලා ඇතුළු කරගත් ඒ සියලුම මහා සංඝ රත්නයටත් අනගාරික මහත්මහත්මීන් සෑම සිදෙනාටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සියලු දෙනාටත් ඒ වගේම උපාසක උපාසිකා දායක දායකයන් ඔබ සෑම සිදෙනාටත් මේ නගා කියාගත් පුණ්‍ය ශක්ති විහිදුවා පතුරවා හරින මේ පින් විහිදී පැතිර යාමෙන් යාර වැදවල දියනා වූ රෝගාබාධ අතුරු අන්තරව යම් තාක් ඇතනම් ඒ සියල්ලම සාදු වරින් බුත වෙත්වා ශරීරයේ සප්තධාතු දූෂ්‍යයෙන් වැදපෙනා දෝසාන්ධකාර පාපාන්ධකාරයන්ගෙන් නිදහස් වෙත්වා යස්ත ප්‍රේත පිසාච මලගවල කුම්බාණ්ඩාන් නිදු මෙයා දෝසාන්ධකාර පාපාන්ධකාර ඇතුළු කරගත් ඒ සියලු දෝසාන්ධකාරයන්ගෙන් සාදු වරින් බුත වෙත්වා නිවන් මාර්ගයට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඇතනම් ඒ සියල්ලකින් නිදහස් වෙත්වා දස කුසලින් මෙදෙත්වා දස කුසලින් වලත්ව දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කිය සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුනේ මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සම්බුද්ධ දේශනාව සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරා වූ සක්‍ර දේන්තුමා ප්‍රධාන සදෙව් ලෝක වාසී ඒ සම්මදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු කරලා තේ සිරිදුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම චාතුර්මහරජිකේ රාජ කරන්නා දුද රාශ්‍රී විරුළු විරුපාක්ෂ වෛශ්‍යවණය කියනා වූ ඒ සතරවරම් දෙවිරජ දරුවන් ඇතුළයගේ පරිවාර පිරිසටත් ඒ වගේම දහරජස්ස සේනාධිපතිවරයා ඇතුළයගේ පරිවාර පිරිසටත් ඒ වගේම මේ ආරාමයේ අසුන නිරන්තරයෙන් අසුන ඉසුරු කරන්නා වූ සිවණ පිරිසට නිරන්තරයෙන් ආරක්ෂා සම්පතිය සලසා දෙන්නා වූ භූමාණ්ඩ දෙවියන්ගෙන් පටන් අකරින්දා බ්‍රහ්ම ලෝකයේ දක්වා විදී පැතිරී සිටින්නා වූ ඒ දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළයගේ පරිවාර පිරිසටත් ඒ වගේම විපතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවන්නේ ආරක්ෂා සම්පතිය සලසා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාර අයියා නායක කතරගම ආදී නානා නම් ගොතුලින් පෙනී සිටිනා වූ දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී දේව දේවතාවන් වහන්සේලාම තා පිරිසක් ඉන්නෝනේ ඒ සිදෙනාටත් මේනගා කියලා පුරුෂ ශක්ති විද්වාපති වහන්සේ මේ පින් විදීපතර යාමෙන් ඒගේ දේවයන් දේවානුභවය වැඩි වෙත්ව ආයුෂේ වර්ණේ සැපේ බල පරිපාලන ඥානේ පිහිටත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා නැත්නම් ඒ සියලගින් නිදහස් වෙත්වා චිරහත් කාලයක් සම්බුද දේශනේ සම්බුද ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කර ගනිත්වා දසකුසලෙන් මෙදෙත්වා දසකුසලේ වඩත දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාර්ය දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පිටින ඔබේ නමින් දැන් ඔබේ සුජීවසිරිට මාගේ මාපියන් සහෝදර සහෝදරිය ඥාතී ආදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම වර අකුණු අකුරු කියා දීලා අයිනු අයිනු කියා දීලා ශිල්ප ශාස්ත්‍ර කියා දීලා ඔබට අධ්‍යාපනයක් ලබා දුන්නේ ගුරුහරුකම් දුන්නා වූ යම්තා පිරිසක් ඉන්නෝ මේ සිදුනාටත් ඒ වගේම ඔබට කරදරයක් විපතක් වෙච්ච ලා උදව් උපදව් කරන්නට ඉදිරිපත් වුණා වූ මිතුරු මිතුරියන් යහළු යෙහෙලියන් නැතු කරලා තේ සිදුනාටත් ඒ වගේම පින්වතුනි මේ රට පාලනය කර මේ රට සංවර්ධනය කර මේ රට ආරක්ෂා කිරීම උදෙසා තමන්ගේ දිවිහිමියන් අපක පිළලා කටයුතු කරනවා යම්තා පිරිසක් ඉන්නෝ මේ සෑම සිදුනාටත් ඒ වගේම ඔබට අවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙනුන්ට නිවාස ස්ථාන නිර්මාණය කරලා දීලා ඒ ඔබ අතර පත් වෙන කම වෙහෙස මහන්සිලා කටයුතු කරපු සෑම සිදුනාටත් සාපපාසාගෙන නිවා ගැනීම උදෙසා ආහාර පාන නිර්මාණය කරලා දීලා ඔබ අතර පත් වෙන කම වෙහෙස මහන්සිලා කටයුතු කරපු සෑම සිදුනාටත් ඒ වගේම මැසි මදුරු වල දුරුවන්ගෙන් කරදරයක් විපතක් නැතුව ජීවත් වෙන්නට ඇඳුම් ආයතන නිර්මාණය කරලා දීලා ඒ ඔබ අතර පත් වෙන කම වෙහෙස මහන්සිලා කටයුතු කරපු සෑම සිදුනාටත් ඒ වගේම ලෙඩක් දුකක් රෝගාබාධයක් ඇතිවෙච්ච වෙලාවට බේතක් හේතක් ලඟා කර දීලා වේද හේතුමක් ලබා දුන්නා වූ යම්තා පිරිසක් ඉන්නෝ ඊසි දනාටත් මෙනගා කියාගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදවපතුරු හරිමු මේ පින් වීදී පැතිර යාමෙන් එහෙරත් වැදල් දෙන්නා වූ රෝගාබාධ අතුලන්තව යම්තාක් ඇත්නම් ඒ සියලුම සතුරුන් පුතු වෙත්වා ශාරීරික සප්තදත් දුසුමින් නැති බව දෝෂ අන්ධකාර පාප අන්ධකාර වත්නම් ඒ සියලුම සතුරුන් පුතු වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගෙළු කුම්බාණ්ඩති නැති බව දෝෂ අන්ධකාර පාප අන්ධකාර වත්නම් ඒ සියලුම නිදහස් වෙත්වා දසකුසලෙන් මෙදෙත්වා දසකුසලේ වඩත දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාර්ය දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්දුර ඔබේ නමින් ජන්මාන්තර ගතවන්ට යෙදුණු මව දෙමාපියන් සහෝදර සහෝදරිය ඥාතී හිතතරාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන ආනන්ද සංසාරය පුරාට ඔබත් විවිධාකාරයෙන් සහ සම්බන්ධ ඇති කරගෙන කටයුතු කරගෙන ආවා වූ වැලි කඩක ධර්මකින් වතුරු බිඳුක ධර්මකින් හෝ වේවා ඔබේ හිතට දෙන ලාවක වචනයකින් හරි ඔබට ආශිර්වාදයක් හෝ හිතට දෙන්න වචනයකින් හරි සංග්‍රහ කරව යම්තා පිරිසක් ඉන්නෝ මේ සිදුනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම 91 කල්පය පුරාට ඔබ ඇතින් විවිධාකාරයෙන් අරන් තෙට්ටම් වලට ලක් වෙලා හිඟි හිඳ වලට ලක් වෙලා කරදර හිඳේ බාධක වලට ලක් වෙලා අද ඒවට ඔබෙන් පරිගන්නවා කියලා හිතාගෙන ඔබ කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ඒ චේතනාවෙන් කටයුතු කරන්නා වූ මනුස්ස වේසෙන් අමනුස්ස වේසෙන් සත්ත්ව වේසෙන් හෝ ඉදිරිපත් වෙලා නියම් පිරිසක් ඉන්නෝ නම් ඒ සිදුනත් මේ මොහොතේ සිහිපත් කරගෙන පින්වතුනි එදා ඔබ ඇතින් වෙච්චනා වුණා ඔය සියලුම වැරදි වලට වන්දි ගෙවීමක් විදිහට මේ නගා ගත අනන්ත පාන පුණ්‍ය ගංගාව කුසල ගංගාව ඒ සිදුනා කෙරෙහි විදුවා පතුරු හරින මේ පින් විහිදී පැතිරී ආමෙන් ඒ අතර යම්සි පිරිසක් අබව ගාමි වෙනා නම් ඒන් අතමි දේවා සම්දිරි සුඛියක් බව ලබත්වා සසල පුරාවට කරගත්වා යම්තාක් නායකන දුනත් නම් ඒ සියල්ලකින් නිදහස් වෙත්වා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලේ වරත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් එහෙම නම් පින් අවසන් වශයෙන් සීපත් කරගම දදර්ශන පටන් මේ මොහොත දක්වා ඒ කරගිය ගතව අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගාව කුසල ගංගාවගේ බල මහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළවන් අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිය දනාන්ත මේක තුන වාසනාව ලැබිලා මේ මනසත් භවයේ තුල දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුල දීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනස ලැබෙනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කරදෙල පින් අනුමෝදන් කරගන්න ඔබ සිය දනාම නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා හොඳයි පිංගුතුනි එහෙමනම් මහා සංඝරත්නය ඔබ සිය දනාම මේ වෙලාවේ මෙත්තානි සංසින් ආශිර්වාද කරනවා ඇති සිය දනාම වන්දනා කරගන්න රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා දේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සප ලැබේවා නිවන් සප ලැබේවා නිවන් සැප ලැබේවා. තුනුරුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණවලින් සියලු ලෝක සියලු සත්ත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, එහෙමනම් එතකින් අද දවසේ දේශනාව අපි අවසන් කරමු. අමතක කරන්න එපා, පුසුන් දවසේ වැඩසටහන තියෙනවා. ලබන සතියේ, ඒ කියන්නේ ජූනි මාස 24 වෙනිදා උදේ 5 මාට වැඩසටහන පටන් ගන්නවා. හවස 6 විතර වෙනකම් වැඩසටහන යනවා. සීල භාවනා වැඩසටහනක්, මෙත්තාව කියන තේමාව පෙරදරි කරගෙන බුදු පිළිම වහන්සේ නමක් පිරවන්නේ වෙනවා. ඒ වගේම විශේෂයෙන් ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාවකුත් ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙලායි. මේ හැම දෙයකටම සම්බන්ධ වෙලා එදා දවස බොහොම සාර්ථක දවසක් කරගන්න, ඔබේ අවුරුද්දම සාර්ථක අවුරුද්දක් කරගන්න, මේ මුළු සසලම සාර්ථක කරගන්න ඔබ සියලු දෙනාට එදා දවසත් උදව් උපනිශ්‍රේ කරගන්න කියලා මතක් කරනවා. සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව ඉන්නවා.